ආයිබෝන් කියලා ඔන්න ටෙක් කතාවල හතරවෙනි පටිගත කිරීම අද සිද්ධ කරනවා. මගේ නම කාලිංග.
මම තිලින.
ඔව් මම බුද්ධික. අද අපි තුන් දෙනා ඉන්නේ WTC එකේ කොළඹ.
ඔව් අනිත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා Skype හරහා. හර්ෂ
මම ඉන්නේ ගල්කිස්සින ගෙදරින්නම් කනෙක් වෙන්නේ.
ඔව් එතකොට අපේ දනිෂ්ක.
ඔව් අම්බලංගොඩ ඉඳලා.
ඔව් එතකොට අපේ මලින්තත් ඉන්නවා සම්බන්ධ වෙනවා. මලින්ත
මම ඉන්නේ නුවර.
හරි. ඒ කියන්නේ දැන් මේක අර ටිකක් යෝ ඒ කියන්නේ අන්තර්ජාලය ලෝකේ කුඩා තැනක් කරනවා කියන වගේ අපි දැන් අපේ ලොකු පවුල කුඩා කරගෙන ඉන්නවා අන්තර්ජාලය හරහා. කට්ටිනම් අපි හොඳට ඇහෙනවා කියලා හිතනවා මම අපිත් එක්ක දුරින් සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට. බුද්ධික අපේ ප්‍රශ්න කොහොමද මේ දවස්වල?
ඔව් ප්‍රශ්නම් ගාලින්ග ගොඩක් ඇවිල්ලා තිබුණා. ඇත්තටම අපිට ගිය සතියේ උත්තර දෙන්න අපහසු වෙච්ච ප්‍රශ්න වගේ කුත් තිබුණා. ඒකත් අපි මේකට ගෙන හදලා තියනවා නේද?
ඔව් ඒක තමයි කාලෙ වෙලා මදි වෙච්ච ප්‍රශ්න. එතකොට අපි හරියට සමහර දේවල් ගැන මේ ඒ කියන්නේ අපි ඒවා අත්හදා බලලා තිබෙන දින්දා හරි පිළිතුරක් දෙන්න බැරි වුණා. එහෙනම් අපි කෙලින්ම ප්‍රශ්න වලට යමු නේද බුද්ධික?
ඔව් මොකක්ද අපිට පළවෙනින් තියෙන්නේ?
ඔව් පළවෙනි ප්‍රශ්නේ අපේ ෆෝම් එකෙන් සබ්මිට් කරලා ආපු ප්‍රශ්නයක් බුද්ධික අපිට තියෙන්නේ අසේල පියතිලක කියලා කෙනෙක්ගෙන්. එයා අහලා තියෙනවා ඇත්තට මේ පළවෙනි අපිට ස්තුති කරලා තියෙනවා මේ වගේ වැඩසටහන ලංකා පළවෙනියට කරන එක ගැන. පළවෙනිම වැඩසටහන කියන්නේ පළවෙනි කියලා පොඩ්කාස්ට් එක නම් පළවෙනි එක නෙමෙයි නේ බුද්ධික.
ඔව් ඇත්තටම පොඩ්කාස්ට් ගොඩක් තිබුණා නේද
මේ. ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ අපි ඇත්තටම පැනවිසුදුමක් කරන පළවෙනි පොඩ්කාස්ට් එක.
ඇත්ත
පළවෙනි පොඩ්කාස්ට් නේද පළවෙනි මේ වැඩසටහනක් කියලා කියනකොට පත්‍රවල වගේ දේවල් වල උනාට ඇත්තටම මේ වගේ වොයිස් වලින් වගේ වුණ දෙයක් ටෙක්නිකල් එක
නේද? ඔව් ඒකත් නෑ. ඒ වගේම අපි බ්ලොග් එක හරහත් යනවනේ.
ඔව් ඒක තමයි.
ඒ වගේ දෙයක් උන්නේ නෑ නේද ඊට ගලේ.
හරි. එහෙනම් එයාගේ ප්‍රශ්නේ තියන්නේ බුද්ධික මේ වගේ එකක්. එයා MySQL 5.1 ඉන්ස්ටෝල් කරලා තියනවලු මේ server instance configuration wizard වල අන්තිමට පියවරේ තියෙනවනේ අර බුද්ධික execute කරන්න කියලා.
ඒ
කියන්නේ ඔකෝ services ටික install වෙලා ඔක්කොම යනාම එතකොට error number 2003 කියලා එනවලු එයාගේ මේ error එක. error එක කියන්නේ cannot connect to the MySQL server local host කියලා. error number එක 1061 කියලා. එතකොට client machine එකයි server machine එක දෙකමත් එකයි කියලා තියෙනවා. එයා මේට අමතරව Tomcat server එක install කරත් run වෙන්නේ නැහැ කියලා තියෙනවා.
ඔව් මේ ප්‍රශ්නෙට ඇත්තටම අපි තව එයාගෙන් ප්‍රශ්න වගේ කෙවුවා. එයා ඒකට උත්තර දීලා තිනවා. අපි ඇහුවා operating system එක මොකද්ද කියලා. එයා කියලා දිනවා Windows XP කියලා. ඒ වගේම අපි ඇහුවා තව MySQL servers run වෙනවද කියලා මේ machine එකේ. එයා ඒකට නැහැ කියලා තියෙනවානේ.
ඔව් එහෙනම් එයා කියලා තින ඇත්තටම ඉස්සල්ලා දාලා තිබ්බ ඊට පස්සේ ආ format කරලා install කරාට පස්සේ තමයි ආ ඉන්ස්ටෝල් කරන්න කියලා. හැබැයි මෙතෙන්දි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙයා කිව්වේ නෑ මේක යා කීපවරක් ඉන්ස්ටෝල් කරන්න හදලා පස්සේ ෆේල් වුණාද කියන එක. මොකද ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බුද්ධිකර බුද්ධික දන්නේ නැති MySQL සාමාන්‍යයෙන් Windows වල සර්විස් එකක් හැටියට තමයි රන් වෙන්නේ. එතකොට ඩිෆෝල්ට් සර්විස් නේම් එක වෙන්නේ MySQL කියලා. ඉතින් දැන් දෙවෙනි පාර ඉන්ස්ටෝල් කරනකොට අර හරියට අන්ඉන්ස්ටෝල් වෙලා නැත්නම් පළවෙනි ඉන්ස්ටන්ස් එක සර්විස් එකේ රෙජිස්ටර් වෙලා තියෙනවා. එතකොට දෙවෙනි පාර ඉන්ස්ටලේෂන් එක යනකොට අර යාර MySQL කියන නමමයි ගන්නෙ. හැබැයි කොහොමද වෙනස් කරන්න අර තැනක් එනවා බුද්ධික අපිට නේද? අර ඉන්ස්ටලේෂන් එකේදී මොකද සර්විස් එකේ නේම් එක කියලා.
ඔව් ඒක දිනවා කාලින්ග මට නම් හිතෙන්නේ මේ වගේ ගැටලුවක් ඇති කියලා. දැන් මෙතනදී MySQL server සර්විස් එකත් එක්ක කනෙක්ට් වෙන්න බෑ කියලා තියෙනවා.
ඔව් ඒක තමයි.
ඔව් එතනදී අපිට ගොඩක්ම සැක හිතෙන දැනක් තමයි MySQL connect වෙන්නේ TCP port එකක් කරා. ඒක මං හිතන්නේ TCP 33.6 කියන port එකනේ. ඔව් ඒ port එක ඔය මැෂින් එකේ ඕපන් වෙලා නැහැ කියන එක තමයි අපිට මං හිතන්නේ ගොඩක් කරලා සැක කරන්න දෙන්නේ. එයාට ඒක ටෙස්ට් කරගන්න පුළුවන් Windows XP කියලා තියෙන එයා ඉන්නේ net stat කියලා command
එකක් තියෙනවා. ඔය net stat වල -a කියලා ගහුවා නම් listen වෙන port එක ඔක්කොම පෙන්නනවා.
ඔව් එහෙම පුළුවන්. එහෙම නැත්නම් එයාට පුළුවන් දැන් මේක මේ local host එකින්ද වැඩ කරන්නේ. එයාට command window එකක් අරගෙන local host කියලා ඔය 33.6 කියන port එකට telnet කරොත් ඒත් telnet කරාම port එක ටයිම් අවුට් වෙන්නේ නැතුව මොන හරි කනෙක්ට් වෙනවා නම් ගිහිල්ලා ඒ කියන්නේ ලිසන් කරගෙන ඉන්නවා.
ඇත්තටම MySQL කියලා පෙන්නනවා බුද්ධික. ඒක කනෙක්ෂන් එක හොටෙල් net කරපුවාම. ඔව්. එයාට A කියලා ඇත්තටම -A කියලා කියන්නේ එතන ලිසන් ඔක්කොම කනෙක්ෂන් තියෙන ඒවායි ඔක්කොම ලිස්නින් වෙන පෝටුවේ පෙන්නනවා. එතකොට යා එතෙන්දී යාට බලා ගන්න පුළුවන් ඇත්තටම වෙන ඇත්තටම සමහරලාට ඒ පෝට් වෙන ඇප්ලිකේෂන් වලින් යූස් කරනවා කියලා කියන්න පුළුවන් ඇත්තටම MySQL වලින් ප්‍රශ්න බුද්ධික වෙන්නේ නැහැ. ඇත්තට මොකද 3306 කියන්නේ ඇත්තටම MySQL සඳහා පමණක්ම වෙන්ුණ පෝට් එක. ඔව්
ඒකද රෙජිස්ටර් කරපු පෝට් එක
නේද? ඔව් ඒක තමයි. ඒක නිසා මේ යාට පළවෙනියෙන්ම මට හිතෙනවා බුද්ධික මේ මන් දන්නේ මගේ පෞද්ගලික හැඟීම පොඩ්ඩක් අර control panel එකට ගිහිල්ලා computer management වල administrative tools වල services වලට ගියා නම් එයා සර්විසස් වලදී බලන්න පුළුවන් ඇත්තටම MySQL කියලා සර්විස් එකක් තියෙනවාද කියලා ඒක register වෙලා.
ඒ වෙනකොට.
ඔව් ඊට වඩා ඒක තියෙනවා නම් එයාට ඒක click කරලා ඒක start කරන්න try කරන්න පුළුවන්. ඒක start වෙලා නැත්නම් state එක.
ඔව් එහෙමත් පුළුවන්. එයාට ඒ අතරේ බලන්න පුළුවන් සමහර විට වෙනත් මොකක් හරි software එකකින් මේ port එක use කරන වෙන්නත් පුළුවන්.
ඔව් මොකද දැන් සමහරල මේ මම දැකපු දෙයක් තමයි දැන් Skype UI web server එකක කොහොම install කරන්න ගියා හම්බුද්දක Skype වල default port 80 කියන එක එයා පාවිච්චි කරනවා.
ඔව්. ඔව් මටත් ඒක මේ ඇවිල්ලා තියෙනවා WAMP server එක install කරාම වැඩ කරන්න يعني Apache start වෙන්නේ නැතුව යනවා Skype run.
ඔව්. එතකොට Skype වල අර options වලට ගිහිල්ලා පුළා කියන්න පුළුවන් listen port එක වෙනස් කරන්න කියලා. එයා default තියන් ඉන්නේ 801යි 443 එකයි. ඒ දෙක වෙනස් කරන්න පුළුවන් නැත්නම් ගොඩක් වෙලාවට මම 80% විතර MySQL ප්‍රශ්න නම් ගොඩක් වෙලාවට ඒක නැත්නම් IIS ආයි run වෙනවා එයා ඒක දන්නේ නැහැ run වෙනවද කියලා. ඊට අමතරව මොනවා හරි තියෙනවද බුද්ධික?
ඇත්තටම එයාගේ තව ප්‍රශ්න කොටසක් තියෙනවා Tomcat server එක සම්බන්ධවනේ.
ඔව්.
අපි Apache Tomcat කියන්නේ ඇත්තටම Java සඳහා තියෙන application server එක. ඒකෙදි Tomcat server එක install කරත් run වෙන්නේ නැහැ කියලා තමයි එයා කියන්නේ.
ඔව්.
එතනදිත් අපිට බලන්න බලන්න සාමාන්‍යයෙන් Tomcat server එක port 80යි 80 කියන port එකේදී තමයි default up වෙන්නේ.
ඔව්.
ගොඩක් වෙලාවට port එක වෙන application server එකකින් හරි web server එකකින් හරි use
කරනවා. ඔයා Apache install කරලා තියෙනවනම් අර Apache උනත් install කරනකොට අහන all users ලට install කරනවද නැත්නම් Tamanට විතරද කියලා. Tamanට විතරක් කියලා select කරොත් එයා port එක ඇත්තටම දාගන්නේ 8080 කියලා. එතකොට ওই දෙකම run වෙනවනම් එයාට මෙතන conflict එකක් එනවා. කොයි එකද පාවිච්චි වෙන්නේ කියලා.
ඔව් ඒක ඇත්තටම එයාට වෙනස් කරගන්න පුළුවන්. Tomcat installation directory එකට ගියාම ඒක ඇතුලේ conf කියලා folder එකක් තියෙනවා. ඒකේ තියෙන server file එක edit කරලා connector කියන ඒ attribute එක වෙනස් කරලා පුළුවන්.
වෙනස් කරන් port එක වෙනස් කරාම බලන්න පුළුවන්.
ඔව් ඒකයි තව Tomcat එක වැඩ කරනකොට තව වැදගත් දෙයක් තියෙනවා. අර Windows XP කියලා තියෙන යාගේ OS එක. ඒකෙදි environment variables තියෙනවා. ඉතින් Tomcat Java උඩ run වෙන එකක් නිසා ඒකෙදි Java home කියන environment variable එක ඇතුලේ set කරලා තියෙනවනේ. ඒක set කරලා තියෙනවනේ JDK install කරලා දින පාත් එකට. ඒ වගේම Catalina home කියලා තවත් variable environment variable එකක් තියෙනවා Tomcat use කරන එක. ඒක set කරලා දිනනවා Tomcat install කරලා දින පාත් එකට. ඒ දෙක පොඩ්ඩක් බලන්න Catalina home එකත් JDK Java home එකත් හරියට set කළාද කියලා. මම හිතන්නේ ඒ දෙක හරියට set කළා නම් ඔය port එකේ ගැටලුව නැත්තම් Tomcat up වෙන්න ඕන.
ඔව් ඇත්තනම මේ සාමාන්‍ය Tomcat එක default install කරාම Tomcat එකේ ඇත්තරම Java ඒක JDK එක install කරලා තියෙනවනේ බුද්ධික Tomcat කිසි කරදරයක් නැතුව start වෙනවා නේද?
ඔව්
හැබැයි මෙයා මෙතන උත්සාහ කරලා තියෙනවා දන්නේ Apache වගේ web server එකක් එක්ක link කරන්න එහෙම. ඒ ගැන අහන්න බැරි වුණා නේ බුද්ධික අපිට.
අපි හැබැයි දැම්මනේ දෙහිම් ප්‍රශ්නයක් දැම්ම එයා කියලා තියෙන මොකුත් වෙන web server run වෙන්නේ
නැහැ කියලා නේ. නැහැ කියලානේ. හැබැයි Windows XP නිසා මෙයා අර ඔක්කොම install කරත් IIS එහෙම by default එන. හැබැයි IIS වල 8080 කියන port එක නම් පාවිච්චි වෙන්නේ
නැහැ. පාවිච්චි වෙන්නේ නැහැ. ඒකම අපිට දැන් මේක අපිට web එකේ publish කරන්න පුළුවන්. මේ environment variable එහෙම හරියට set up කරගන්නේ කොහොමද කියලා links දාන්න
ඕන. ඔව් අපිට standard configuration file එකකුත් දෙන්න පුළුවන් නේද කට්ටියට. ඒ කියන්නේ default configuration file එක වටේ.
ඔව් ඇත්තටම Tomcat එකේ යන configuration file එක වෙනස් කරන්න ඕනේ නැහැ ගොඩක් වෙලාවට. ඔව්
default එක වැඩ
කරනවා. ඔව් අර environment variable set කරන එක තමයි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඒ ගැන අපි කොහේ හරි ටියුටෝරියල් එකක් තියෙන දෙයක link එකක් දෙමු
නේද. ඔව් හැබැයි මේ දෙකේම නේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. යාගේ antivirus software එකක් මාක් කර run වෙනවද කියලා. මොකද බුද්ධික දැන් සමහර ෆයර්වෝල් ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් වල මේ වගේ සර්විස් එකක් ස්ටාර්ට් වෙනකොට එයාට ප්‍රොම්ප්ට් කරලා අහනවා මේ සර්විස් එක ඇත්තටම ඉන්ටර්නෙට් සර්වර් එකක් හැටියට ඒ කියන්නේ ලිස්නින් පෝට් එක රන් වෙන්න උත්සාහ කරනවා ඉඩ දෙන්නද කියලා. හැබැයි යා ඩිෆෝල්ට් දාලා තියෙනවා නම් ඒවා ඉන්ස්ටෝල් කරනකොට බයි ඩිෆෝල්ට් බ්ලොක් කරන්න කියලා මෙයාගෙන් අහන්නෙම නැතුව බ්ලොක් කරනවා. එතකොට එයාට කරලා බලන්න පුළුවන් ඇත්තටම දැන් කැස්පර්ස්කි වගේ එකක් තියෙනවනේ කැස්පර්ස්කි කියලා ගොඩක් වෙලාවට මේ දේ වෙනවා බුද්ධික. ඒක නිසා ඒ වගේ ඇන්ටිවයිරස් ෆයර්වෝල් තියෙනවනේ පොඩ්ඩකට ඒ ටික ඩිසේබල් කරලා
Windows 5 වල් එක උනත් එයාට disable කරලා බලන්න
පුළුවන්. disable කරලා බලන්න පුළුවන් ඒ වගේ ප්‍රශ්නයක්ද කියලා. ගොඩක් වෙලාවට මේ දැන් ඇත්තටම මේ Kaspersky නම් install කරනකොටත් ඒ install වෙන application එකේ සමහර දේවල් block කරන වෙලාවල් තියෙනවා. service install කරන්න දෙන්නේ ඒ වගේ පොඩ්ඩක් හොයලා බලනවා. අනිත් එක පළවෙනි අන්තිම කියන්න ඕනේ මේ ගොඩක් අයගෙන මිස්ටේක් එක මේක ඇත්තටම ඇඩ්මිනිස්ට්‍රේටර් හිටියද ඉන්ස්ටෝල් කරේ කියලා.
ඔව් ඇත්තටම අපිට ඒක අහන්න බැරි වුණා නේද
යාගෙන. ඒ මොකද එහෙම ප්‍රශ්නත් එන්න පුළුවන්නේ. ආයි ඇත්තටම අසෙල වාට පැහැදිලි පිළිතුරක් ලැබුණ නැත්නම් අපිව ආයි සම්බන්ධ කරගන්න ඊමේල් මාර්ගයෙන් හරි බුද්ධික ඇත්තටම බුද්ධික මේල් එක දැම්මේ බුද්ධිකට ආයි කියන්නේ. එතකොට අපි ඒක ගැන හොයලා බලමු. ඊළඟ ප්‍රශ්නෙට යමු නේද? ඔහා මේ අපේ හර්ෂලට දනිෂ්කට එහෙම මේ සම්බන්ධව මොන හරි කියන්න දේවල් තියෙනවද?
ඔය පෝට් බ්ලොක් වෙන වැඩේ වෙන්නේදී මම හිතන්නේ මටත් එහෙම වෙලා තියෙනවා වෙන ඇප්ලිකේෂන් වලින් ඒවා යූස් කරන හින්දා.
ඔව් අපි පොඩි ඩොකිය අපි මට නිකන් අදහසක් ආවා මම ඇත්තටම මේක මගේ බ්ලොග් එකේ ලියන්න ඕනේ කීකේ ගොඩක් කල් හිටපු එකක් මේ මල්ටිපල් වෙබ් සර්වර්ස් කොහොමද එක මැෂින් එකේ තියාගන්නේ කියලා බුද්ධිගේ.
ඔව් ඇත්තටම ඒක හොඳයි නේද? දැන් අපි ඩෙවලොප්මන්ට් කරන අය ගොඩක් වෙලාවට වෙබ් සර්වර්ස් ඒගොල්ලගේ ඇප්ලිකේෂන් සර්වර්
එකට ඇත්තටම දැන් මගේ කම්පියුටර් එකේ ගත්තත් මගේ එකේ තියෙනවා Apache 2 තියෙනවා Apache 2.2 තියෙනවා Apache 1.3 දුවනවා. ඉතින් මේවා කොහොමද එකපාරට ඔක්කොම ස්ටාර්ට් කරගන්නේ? ඒ වගේ දේ ගැන අපි එකක් ලියමුද බුද්ධිගේ?
ඔව්
ඒක හොඳයි නේද? හරි එහෙනම් ඊළඟ ප්‍රශ්නේ තමයි මේක ඇත්තනම් අපි ගිය සතියේ මේ උත්තර දෙන්න බැරි වෙච්ච ප්‍රශ්නයක්. මොකද මේක ගොඩක් අයගෙන් ඇහුවා මේකට උත්තරයක් කවුරුත් දන්නේ නැහැ.
ඔව් නේද මම හිතන්නේ ඔව් අපි ප්‍රශ්නේ කිලිම
ඔව් ප්‍රශ්නේ ඇවිල්ලා ප්‍රවීණ ඉන්ද්‍රනාම තමයි අහලා තියෙන්නේ. එයා මැන්ඩ්‍රිවල් ලිනක්ස් පවර් පැක් 2009 වලට සිංහල දාන්නේ කොහොමද කියලා. අල්ටි බැත්තරම මේක අපි මම නම් මම හිතන්නේ ලිනක්ස් දන්න දායි නම් පාවිච්චි කරන අයගෙන් ඇහුවත් මේ ගොඩක් අය වෙලා තියෙන මේ මැන්ඩ්‍රිව පාවිච්චි කරන්න
නැති නේද? ඔව් ඒක තමයි මම හිතන්නේ හේතුව වෙලා තින්නේ. ගොඩක් ඒක ජනප්‍රිය එකක් නෙමෙයි මම
හිතන්නේ. ඔව් ඒක තමයි. ඉතින් මේ කොහොම හරි මේකට මම උත්තරයක් හොයාගෙන ආව. ඇත්තටම ලග් එකේ තියෙන source code එක download කරලා පුද්දික lug.lk එකේ sinhala.lug.lk නේද site එක. source code එක download කරලා ඇත්තටම දනිෂ්ක මේක පොඩ්ඩක් කරලා බලන්නත් පුළුවන්. මට මැන්ඩ්‍රිව ලිනක්ස් video එකක් ඇත්තටම තිබෙන්නේ උත්සාහ කරලා බලන්න. මේක compile කරලා install කරනවා වැඩ කරනවලු කිසි ප්‍රශ්නයක් නැතුව. හැබැයි keyboard එක හැඩියට එන්නේ විජේසේකර keyboard එක. සිංහල හොඳින් වැඩ කරා කියලා කිව්වා. ඒක අත්දබල්ල කාට හරි පුළුවන් නම් කියන්න මේක වැඩ කරනවා කියලා. ඔව් ඒක මට මේ අත්දබල්ල කියන්නේ කොහොම අපිට මේ ගොඩක් community එකේ දැන් අපිත් එක්ක ඉන්න කට්ටිය ගොඩක් උදව් කරනවා නේ බුද්ධික.
ඔව් අපිට අර screen card එහෙම දෙකක් ඇවිල්ලා
තිබුණා. ඔව් ඒක තමයි. ඒක ගැන ඇත්තටම සදීප පල්ලියගේ කියලා. ඔව් එයාට ගොඩක් ස්තුති කරන්න ඕනේ. මොකද අපි වෙනුවෙන් මේගොල්ලෝ ඇත්තටම මේ අපිට ගොඩක් සතුටු වෙනවා මේක ඒගොල්ලන්ගේ වැඩ සටහනක් කියලා ඒගොල්ලෝ ගත්ත එක. ඇත්තටම අපි මේක කිසිම බලාපොරොත්තුවක් තියාගෙන කරන්නේ නෙමෙයි. අපි කරන්නේ අපේ ඇත්තටම කමියුනිටි එකට සමාජයට උදව්වක් කරන දෙයකට කමියුනිටි එකෙන් අපිටත් ආයි එනවා කියන්නේ ඇත්තටම මේක අපේම දෙයක් කියලා වෙනව නේද?
ඔව් ඒ වගේම කියන්න ඕන ඒ අපිට ඒවල දීච්ච වීඩියෝ දෙකේ තත්ත්වයක් ගොඩක් හොඳයි නේද?
ඒක ඕනෙකටම
පැහැදිලිව තේරෙන
පැහැදිලිව තියෙනවා.
ඒ වගේ
මේ අපි අර නොලෙජ් බේස් එක හදනකොට ඔයගේ දේවල් අපිට දාන්න පුළුවන්
නේ බුද්ධි. ඔව් මම හිතන්නේ ලබන සතිය වෙනකොට ඒක අපිට පටන් ගන්න පුළුවන්
වෙයි. ඔව් ඒක තමයි. ඒක අපි පටන් ගමු. ඊළඟට
කලින්ග
ඔව් දනිෂ්ක
කලින්ග
ඔව්
අරකේ අර විජේසේකර ඩිෆෝල්ට් වෙනවා කියලා කියන්නේ ඒකේ දැන් කෙනෙකුට සයුර ක්‍රමෙත් වෙන කියන අර ෆොනටික්ස් විදියට මේ ඩේටා එන්ටර් සිංගල එන්ටර් කරන්න පුළුවන් විදිය. ඉතින් ඒක ගන්න පුළුවන් sayura.net/im කියන මේ වෙබ් ලිපිනයට ගියා නම් එතනින් ඒ සඳහා අවශ්‍ය තොරතුරු ඒ සෝස් එකේ ඔක්කොම එතනින් ගන්න පුළුවන්.
ඔව් ඒකත් දැනිස්ක මම හිතන්නේ කම්පයිල් කරලා දැම්මොත් වැඩ කරන්න ඕනේ.
ඔව් ඔව් sayura.net/im අපි ඒක මේ
සමහර ඔව් අපි ලින්ක්ස් ටික ඇත්තටම දැනිස්ක මේක කියන්න ඕනේ. අපි ලින්ක්ස් ටික ඔක්කොම පෝස්ට් කරමු වෙබ් එකේ.
ඔව්
ඒක කට්ටිය ලේසි වෙන්නේ. එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට ගියොත් එහෙම මේක අහලා තියෙන්නේ කසුන් රණතුංග කියලා. මේක ඇත්තටම බ්ලොග් ගැන අහපු ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. එයා සිංහල බ්ලොග් එකක් එයා සිංහල බ්ලොගින් පටන් ගන්න හැදුවා කියලා තියෙන්නේ. එයාට සමහර වචන ටයිප් කරනකොට ප්‍රශ්න තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ටයිපින් වලදී ඇත්තටම අපි මේ වැඩසටහන අන්තිම කොටසදී මේ සිංහල යුනිකෝඩ් ගැන ඒ වගේ දේවල් කතා කරන්නේ නම් මං හිතා බුද්ධික මේ ප්‍රශ්නේ එතෙන්ද ගත්තනම් හොඳයි කියලා නේද?
ඔව් එතෙන්දී අපිට ඔකට උත්තරයක් දෙන්න පුළුවන්.
ඔව් ඒ කියන්නේ අපි යුනිකෝඩ් ගැන පැහැදිලි කරනකොට මේ වැඩසටහනට එහෙනම් ඒක ඔන්න පොඩ්ඩකට පැත්තකට දැම්මා. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා මේ
Ubuntu.
ඔව් ඇත්තටම මේ Ubuntu ගැන ප්‍රශ්නයක්. සුමිත් කියලා තමයි නම තියෙන්නේ. එයා ඉන්නවා කියලා තියෙන්නේ දෝහා කටාර වල. මටත් මේල් එකක් දාලා තිබ්බා. මෙයා එයාට Ubuntu CD එකක් ලබා ගන්න උදව් කරනවාද කියලා. ඇත්තනම් මම එයාට ඇත්තටම Ubuntu වෙබ්සයිට් එකෙන් ඇත්තන නොමිලේ CD එකක් ඕන කෙනෙක්ට ලබා ගන්න පුළුවන්. නැත්නම් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. එයාට දැනුමක් නැති කමක් දන්නේ නැහැ. මම එයාට link එකේ ඇරියට එයාගෙන් කිසි පිළිතුරක් ලැබුණ නැහැ. හැබැයි මම දැක්ක මෙයා මේ ප්‍රශ්නෙම ගොඩක් ඒවට යොමු කරලා තිනේ. කියන්නේ groups දෙක තුනකට වගේ දාලා තිබ්බා.
කියන්නේ Ubuntu site එකේ යන්න බැරි
යන්න බැරිද කියලා යාගේ පැහැදිලි මේකක් නෑ. මම යාගෙන් ඒ කියන්නේ යාට email එකක් දාලාම link එක ඇරියා. මෙන්න link එක තියෙනවා. පොඩ්ඩක් ගිහින් බලන්න කියලා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා පැහැදිලි කළා කිව්වනම් හරිය මොකද එයා එකක් ඉල්ලන්නේ කියලා. අනික මම තව දෙයක් කියන්න කැමතියි සමිත් මේ ඔයාගේ address වගේ දේවල් මේ public group වලදී දාන එක එච්චර හොඳ වැඩන්නේ මේ මොකද මම
දැක්ක
නුවන් නෑ තමන්ගේ පෞද්ගලික දේවල්. ඒ වගේ groups වලට එවනකොට පොඩ්ඩක් තමන්ගේ පෞද්ගලිකත්වය ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.
ඔයා කිව්වෙත් එක මට පොඩි අදහසක් ආවා මේ අපිට එක දවසකදී මේ පෞද්ගලිකත්වය ගැන ප්‍රයිවසි ගැන එහෙම මේ ඉදිරියේදී කතා කරන්න තිබුණා හොඳයි නේද? ඒ කියන්නේ ඒකත් තොරතුරු තාක්ෂණය ගැන බැලුවාම වැදගත් දෙයක් නේද? ගොඩක් කට්ටිය ඒක නොසලකා හරිනවා. ඒක ඒ කියන අවබෝධයක් නෑ හරියට.
ගොඩක් ඉදිරියේදී ඔව් දනිෂ් ඒක ඇත්තටම හොඳ දෙයක්. මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඒ කියන්නේ මේ ගැන අවබෝධයක් නැතිකම හා කවුරු දැනුවත් කරන්න කෙනෙක් නැතිකම කියලා මං හිතනවානේ.
ඔය ඒක මම පහුගිය දවස්වල දැකපු දෙයක් තමයි. ගොඩක් වෙලාවට ඔය අපේ groups වල එහෙම email යනකොට ඒ thread එක hijack කරන එක තියෙනවා. දැන් කතා කරගෙන ආපු මාතෘකාව නෙමෙයි මගදී වෙන එකක් ගහලා ගෙන තමන්ට කැමති දෙයකට ඒක
ඒ කියන්නේ කිසිම තැනකට අදාළ නැති ප්‍රශ්නයක් අහනවා මේ ඒක මැද්දේ. ඉතින් මේක කට්ටිය මන් දැක්ක ලොකුවට වාදයක් ගිහිල්ලා තියෙනවා මේක ගැන. මේ ඉතින් අනේ ඇයි දන්නේ මේ කට්ටිය මේ එහෙම කරන්නේ?
මම හිතන්නේ ගොඩක් කලාවට නොදැනුවත්කමත් වෙන්න ඇති.
ඔව් ඇත්තටම මේ ලංකාවේ නැති වුණාට ඕක බුද්ධික දැන් පිටරට ගොඩක් මේලින් ලිස්ට් වල එහෙම top posting කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ thread එකක් යනකොට උඩින් ලිව්වොත් එහෙම ඇත්තට මේක ඒකළු බණිනවා. ඉතින් දැන් අපි අය කරන්නේ දැන් සාමාන්‍ය thread එක පල්ලෙහාට ඒ කියන්නේ ප්‍රශ්නේ අහපු තැනට යටින් නෙමෙයි ඒගොල්ලෝ උත්තර දෙන්නේ. මේල් එකේ උඩම හරියදී තමයි මේගොල්ලෝ ටයිප් කරන්නේ.
ඔව් ඇත්තටම මේක මේ වෙන්නේ ඒ කියන්නේ කියෝගෙන යද්දී අර top posting ක්‍රමයෙන් නැතුව ඉගෙන හරියට අපි උත්තරයක් දෙනකොට වෙන්නේ ඊළඟට කියවන එක්කෙනාට පැහැදිලිව පහසුවෙන් මේක අර නිසි ගලා යාමක් කරනවා කියවන්න ලේසි. ඉතින් මේ සාමාන්‍යයෙන් ඒක අර කියන්නේ අපි කියනවා මේ යහපත් විදි හොඳ ඒ කියන්නේ මොකද
කියන්නේ
හරියට අපි පාවිච්චි කිරීමක් විදිහට තමයි අපි ඒක සලකන්නේ. ඒ වගේම IRC ක්‍රමයේදී කියන්නේ අපි චැට් කරනවනේ එතනදි තියෙන මේ මේල්ස් වල වගේම මේ කතා බහ කරද්දී එකපාර්ට පැනලා කියන්නේ එතනදී අපිට ඒ කියන්නේ තියෙන වෙනම නීතිමය කියන්නේ අපි හදාගත්තු අපි කියන්නේ මේ ලංකාවේ නෙමෙයි ඒ කියන්නේ ඒ අංශවල ඉන්න කට්ටිය
ඒකට මේක නීති කියන්නත් බෑනේ.
එයා මොකද සංඥාවක් දෙනවා. එතකොට එයාට ඒ අදාළ වාරදී ඒ මේ මීටින් එක ඒ සාකච්ඡාව හසුරවන කවු හරි ඉන්නවනම් එයා ඒ අදාළ අවස්ථාව යොමු කරනවා. එතකොට අර මගදී ගැටණයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හරියට හැම එක්කෙනාටම මේ නිසි අවස්ථාව ලැබෙනවා. ඒකෙදිත් මේ වගේ දේවල් පාවිච්චි කරනවා.
ඔව් ඒ වගේම ඔව් ඒක තමයි දනිෂ්ක. දැන් ඒ වගේම තවත් දෙයක් තමයි මේ මම දැකලා තියෙනවා මේ group වලදී එහෙම කට්ටිය මේ ඒ කියන්නේ පිළිතුර ඉල්ලන එකත් ඒ කියන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරන එතන ඉන්න එයාට පිළිතුරක් දී යුතුයම කියන මට්ටමකින් තමයි සමහර අය ප්‍රශ්න අහන්නේ. ඉතින් එතකොට අර පිළිතුරක් දෙන්න ඉන්න මනුස්සයට උනත් හිතෙනවා මේ මනුස්සයට උත්තරයක් දෙන්න ඕනේද කියලා. දැන් නේද? ඒ වගේ නිකන් කිසිම අර
ඔව් ඒකනේ. දැන් ඇත්තටම තව දෙයක් තමයි මේ දේවල් වලදී ගොඩක් වෙලාවට අර ප්‍රජා වෙනුවෙන් වැඩ කරද්දී තමන්ගේ ඒ කියන්නේ ප්‍රධාන වෘත්තිය වගේ දෙයක් කරනවා අමතරව තමයි ඒ දේට අමතරව මෙහෙම වැඩ කරන්නේ. ඉතින් අපි මේ ඊමේල් එකක් හරි IRC එකේ ප්‍රශ්නයක් අහනවා නම් ඒ හැම දෙයකම අපිට පොඩ්ඩක් රැඳී ඉන්න වෙනවා. මොකද සමහර වෙලාවට ඒ කියන්නේ ඒ මේ ඊ වෙලාවේ ඉන්න හැමෝම වෙන වැඩක ඉන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් ඉන්න වෙනවා. ඉතින් නැත්තම් සමහරට තමන් අහන ප්‍රශ්න ගැන මීට කලින් අපිට දැන් අර මේ ලිනක්ස් ප්‍රශ්නේ දුණා වගේ කියන මීට කලින් මේ ඩිස්ට්‍රිබියුෂන් එක කවුරු පාවිච්චි කරලා නැහැ. ඉතින් අපිට වෙලාවක් අවශ්‍ය වෙනවා. මම උදාහරණයකට ඒක ගත්තේ. ඉතින් ඒ වගේ පොඩ්ඩක් අර ඉවසීමෙන් ඉන්න වෙනවා. ඇත්තටම ඩාලින් කිව්වේ නැත්නම් ඉතින් අර උත්තර දෙන එකත් එපා වෙනවා. ඔව්.
නෑ අනිත් එක මේ මම නම් හිතන්නේ ඒක නොදැනුවත් කම නිසා මේ
ඔව්.
අර හැමෝම හැමතිස්සෙම දැන් ෆෝරම් දාන්න කට්ටිය මේව ගැන දාන්න කට්ටිය එහෙම කරන්නේ නොදැනුවත් කම නිසා. ඉතින් අපි පුළුවන් ඉක්මනට දෙමු ඒගොල්ලන්ට.
ඔව් ඇත්තටම මේ අර ඒගොල්ලන්ගේ ඩිස්කරේජ් කරන්න කියන දේ අන්නේ මම පොඩ්ඩක් දැනගන්න. එතකොට ඊළඟ සැරේදී දන්නවනේ ඇත්තටම සමල්ලට දැන් මුල් කාලේ මම උනත් ගෲප් වලට ගියාම මට තේරුන්නේ නැහැ මාත් ඉතින් ඊතගින මේ මිනිස්සු ඇයි අපේ මගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැති කියලා. ඉතින් ටිකක් දවසේ ඒව කියවල බලනකොට අනිත් අය ප්‍රශ්න අහන්නේ කොහොමද? ඇයි මේ අනිත් අයගේට උත්තර දීලා මගේකට උත්තර දෙන්නේ නැති වුනාම? ඉතින් ඒ වගේ තියෙනවා. අනිත් එක තමයි දැන් ෆෝරම් ගෲප් වල යනකොට පොඩ්ඩක් අර සර්ච් කියන ඒවා පාවිච්චි කරලා මීට කලින් වෙන කෙනෙක්ගේ ප්‍රශ්න අහලා තියෙනවද? ඒ වගේ අහනවා නම් ගොඩක් වෙලාවට හොඳයි කියලා මට හිතෙනවා නේද? දැන් සමහර ෆෝරම් වල එහෙමනම් අනිවාර්යෙන් කියලා තියෙනවා ඒක රූල් එකක් හැටියට ඔය ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා සර්ච් කරලා බලන්න මේ ප්‍රශ්නේ මීට කලින් අහලා තියෙනවද කියලා නේද? ඔව්
මේ ගැන අඩුම ගානේ Google වල හරි සර්ච් කරන්න පුළුවන් නේද?
මේ ගැන ගොඩක් කතා කරන්න පුළුවන් ඇතරෝනේ වෙනම වැඩසටහනක් කරන්න ගන්නට
වගේ නේද? ඔව් ඒක තමයි අපිට ඇකේ
හිතියට පන්න අපි ඊළඟ ප්‍රශ්නේ
දැන් ඔව් ඒක තමයි දැන් මේ අද ටිකක් රෑ වෙලා තියෙනකේ ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ රුවන් කියලා කෙනෙක්
දිග
ප්‍රශ්නේ නම් ගොඩාක් දිගයි. එයා කියලා තියෙන්නේ එයා ෆ්‍රී වෙබ් හොස්ටින් එකක් අරන් තියනවලු. ඒක ෆ්‍රී වෙබ් හොස්ටින් එකේ යාට සබ් ඩොමේන් එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒකේ ඊට පස්සේ එයා තව ෆ්‍රී ඩොමේන් නේම් එකක් අරන් තියනවලු තව නමකින්. මෙයා මෙතන හෝස් කරලා තියෙන්නේ WordPress එකක්ලු. දැන් ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ මෙයා කරන්න හදන වැඩේ. එයා කියන්නේ දැන් එයා අර එයාට ෆ්‍රී ගත ඩොමේන් එකේ එයා අර ෆ්‍රී හෝස්ටින් දීපු තැනට රීඩිරෙක්ට් කරලා තියෙනවා. රීඩිරෙක්ට් කරනවා කියන්නේ ඒකට දාලා තියනවලු. හැබැයි දැන් මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ මේ ඩොමේන් රීඩිරෙක්ට් වෙනකොට ප්‍රශ්නයක් එනවා. මොකද WordPress වලට දීලා තියෙන ඩොමේන් එක ආපෝ ලූප් වෙන ගැතියක් තමයි තියෙන්නේ. පළවෙනි එක තමයි එයා බලන්න ඕනේ WordPress වලට එයාගේ මේන් ඩොමේන් එකේ නම දීලා තියෙනවද කියන එකයි. ඊට පස්සේ එයා ෆ්‍රී ගත්ත ඩොමේන් එක එයාගේ ෆ්‍රී හෝස්ටින් account එකට හරියට උඩින් පාක් කරලා තියෙනවද කියලා. add-on ඩොමේන් එකක් හැටියට නෙමෙයි existing ඩොමේන් එක උඩින් පාක් කරලා තියෙනවද කියලා. නැත්තම් වෙන්නේ WordPress වල දන්න ඇති WordPress එකේ settings වල දීලා තියෙන ඩොමේන් එකට හැමතිස්සෙම හැම වෙන request එකක්ම එයා redirect කරනවා. ඉතින් ඒක නිසා පළවෙනියෙන්ම අංක එක කර යුත්තේ ඔයා free ගත්ත ඩොමේන් එක හරියටම setup කරගන්න ඔයාගේ free hosting account එකට. ඒ කියන්නේ add-on domain එකක් හැටියට. එතකොට ඔයාගේ park කරන්න ඕනේ ඔයාගේ sub domain එක උඩට ඔයාගේ add-on domain එක. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ free domain එක WordPress වලට දෙන්න. එතකොට ගන්න redirection එක වැඩ කරනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ free hosting account වල තියෙන ප්‍රශ්නයක් තමයි මේ domain parking කියන එක කරන්නෙත් එයා මේ redirection එකක් හැටියට. ඒ කියන්නේ උඩින් පෙවුනට ඇතුලෙන් එන්නේ අතන redirection එකක්. එතකොට මේක infinite loop එකක් වෙනවා. WordPress වලින් අතෙන්ට forward කරනවා, අතනින් ආයෙ අර පැත්තට forward කරනවා. ගොඩක් වෙලාවට ඉතින් මේ වගේ දේවල් හරිම අමාරුයි මේ කරන්න. මොකද එයා කළා ගොඩක් වෙලාට කළා තියෙන URL forwarding ගැන තමයි කළා තියෙන. URL forwarding කියන එක ඇත්තටම WordPress එක පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ ඔයාලට අනිවාර්යෙන් free hosting account එකේ ඔයාලා ගත්ත free domain එක host කරගන්න බැරි නම් real domain එකක් හැටියට URL forwarding වගේ දේවල් පාවිච්චි කළා නම් මේ දේ කරන්න බෑ. ඉතින් ඒක නිසා මම හිතනවා ප්‍රශ්නෙට උත්තරේ පැහැදිලිද බුද්දික?
ඇත්තටම යාට සෑහීමකටපත් වෙන්න පුළුවන් ඇති නේද?
ඔව් මොකද
දැන් මේ ප්‍රශ්නේ දිහා බලුවාම මට අපේ වැඩසටහන ගැන පොඩි සතුටක් ඇති වුණා. මොකද මේ වගේ ප්‍රශ්නයකට දැන් අපි මේ දීපු උත්තරේ වගේ දැන් මෙහෙම දීර්ඝව පැහැදිලි කළා උත්තරයක් වෙන ෆෝරම් එකකින්වත් ගෲප් එකකින්වත් බලාපොරොත්තු වෙන ටිකක් අමාරුයි නේද?
ඔව්
කියන්නේ මේක දැන් අපි මේක වචනෙන් විස්තර කරනවා විතර මම හිතන්නේ ඒක දැනෙනවා කියලා.
ඔව් ඒ වාලිට කර දැන් මේ වගේ දිග ප්‍රශ්න ආවම ෆෝරම් වල ගොඩක් අය කම්මැලි වගේවට උත්තර දෙනවා.
ඔව් ඒක අපිත් සමහරවිට
හම්බ වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට උත්තර.
අපි ෆෝරම් වල මේල් එකේ වෙනකොට මේ වගේව ටිකක් කියවන්න කම්මැලිනේ.
ඔව් ඇත්තට.
මොකද ඇත්තටම මේ මොකද මේල් එක දිග අරගෙන විනාඩි 5ක් පාඩ මේල් බල බල ඉන්නේ නැහැනේ. ඔව් හරි. එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට අපි යමු නේද? රුවන් ඇත්තටම මට මේක තේරුම් නැති ප්‍රශ්නයක් තියෙනවා. ආයෙ ප්‍රශ්න යොමු කරන්න අපි පැහැදිලි කරන්න උත්සාහ කරන්න. ඇත්තනම් රුවන් URL coding කියන එක මෙතෙන්දි භාවිතා කරන්න එපා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. කෙලින්ම හැමතිස්සෙම free hosting account එකට ඔයාලට domain එක add කරන්න හැකියාවක් නැත්නම් මේක කරන්න බෑ කියන එක තමයි රුවන් මට කියන්න තියෙන්නේ. දර්ශන තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එයා කියලා තියෙනවා Linux Mint ගැන දැනගන්න කැමතියි කියලා. ඒවා install කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. Special features මොනවද ඒකේ තියෙන්නේ කියලා අහලා තියෙනවා. ඊට පස්සේ web development කරන අයට සුදුසු Linux versions මොනවාද? පොඩ්ඩක් මම මේ මෙතනදී චුට්ටක් කතා කරන්නම් මේ Linux ගැන.
මේ අපේ කට්ටියගේ පොඩි අදහසක් තියෙනවා මේ උබුන්තු පාවිච්චි කරොත් ඉගෙන ගන්න බෑ ෆෙඩෝරා පාවිච්චි කරන්න ඕනේ ෆෙඩෝරා පාවිච්චි කරොත් ඉගෙන ගන්න බෑ මේ ඩේබියන් පාවිච්චි කරන්න ඕනේ ඩේබියන් පාවිච්චි කරොත් නෙමෙයි ඉගෙන ගන්න පුළුවන් සමහර අය කියන්නේ නොපික්ස් පාවිච්චි කරන්න කියලා සමහර අය කියයි වෙනද ඇත්තටම ලිනක්ස් කර්නල් එක කෝක ගත්තත් එක කර්නල් එකක් තියෙනවා එතකොට ඕක උඩ දුවන හැම දෙයක්ම එකම දේවල් තියෙනවා වෙබ් සර්වර් එක ගත්තොත් අපාචි තමයි දුවන්නේ ඊට පස්සේ UI එක ගත්තොත් එක්කෝ Genome එක්කෝ KDE Xspace ඕ වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ Linux distribution එක කෝක වුණා ඉගෙන ගන්න බෑ කියලා දෙයක් නැහැ Linux වලදී. මොකද ඒක මත දුවන ඇප්ලිකේෂන් කෝකේ ගත්තත් එකයි. ඉතින් ගොඩක් වෙලාට වෙන්නේ මේවා අර පැකේජ් කරලා තියෙන විදිහේ වෙනස්කම් මිසක් තියෙන ඇප්ලිකේෂන් වලක්වත් ඒවා ෆන්ක්ෂනැලිටි වලක්වත් වෙනසක් නෙමෙයි නේ. දනිෂ්ක මොකද කියන්නේ?
ඔව් ඇත්තට ෆන්ක්ෂනැලිටි ගත්තොත් එහෙම ගැටලුවක් නැහැ. ඉතින් වෙනස තියෙන්නේ අර සමහරවල්ලාට දැන් අර ෆෙඩෝරා කියන අයගොල්ලෝ අර ආරක්ෂිත බව ගැන පොඩ්ඩක් හිතනවා. දැන් අර පොඩි පොඩි වෙනස්කම් වගේ තියෙන්නේ කාලින්ගේ නේද? ඉතින් දැන් මින්ට් එක ගත්තොත් එහෙම ඒකේ අර සමහර කොටස කියන්නේ සමහර කෙන දේවල් ගැන අනුකූල නැහැ අර මේ මොනද කියන්නේ නන් ෆ්‍රී කොටස් ඇතුළත් වෙලා තියෙන වින්ඩෝස් කොඩෙක්ස් නැහැ.
ඒක ඇත්තටම
ගන්න බාධාවක් නෙමෙයි ඒක. ඉතින් ඉගෙන ගන්න තමයි ඉගෙනගෙන අරමුණ ඉගෙන ගැනීම නම් මේ පුළුවන් ඉතින් අරමුණ සහ ඕනාව තියෙනවා නම් ඒ අදාළ ඩිස්ට්‍රිබියුෂන් එක ගැටලුවක් එන්නේ නැහැ.
ඔව් ඇත්තටම අනිත් එක දනිෂ්ක මේ non free දේවල් ඇතුළත් කරා කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් එකේ වරදක් කියලා කියන්න බෑ ඒක ඇත්තටම. මොකද non free දෙයක් කියලා කියන්නේ කෝඩ් එක open source දෙන්නේ නැහැ කියන එක මිස ඒක හොඳ නැහැ කියන මතේ ඉන්න නරකයි කියලා මම හිතනවා. මොකද දැන් ඇත්තටම ගත්තොත් දැන් Linux distribution ගොඩක් ප්‍රශ්නයක් තමයි දැන් අපි ගත්තොත් එක පාඩ ගත්ත ගමන් MP3 එකක් අහන්න බෑ. එතකොට VCD එකක් බලන්න බෑ DVD එකක් බලන්න බෑ. ඉතින් මේ හැමදේම කරන්න අර non free කියන codecs ටික අපිට අවශ්‍ය වෙනවා. නේද?
අනිවාර්යයෙන්.
ඉතින් ඒක නිසා එතකොට මේ Mintel දී කරපු දෙයක් තමයි අර ওই non free කියන elements ටිකත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දැන් අතන Ubuntu ගත්තත් අර මේ අපිට පුළුවන් මේ කියන්න යාට මේ නෑ non free ටිකත් ගන්න කියලා පස්සේ කියන්න පුළුවන්.
ඔව් දැන් Ubuntu වලදී අපිට ඩිෆෝල්ට් එන්නේ නැති එක මට නම් ඒ දැසල මේ කරදරයි. මොකද CDMA පාවිච්චි කරපු ඉඳ අලුතෙන් කොඩෙක්ස් එහෙම ඩවුන්ලෝඩ් කරගෙන ගියම ගොඩක් මේ කරදරයි. ඒ හින්දා Linux Mint පාවිච්චි කරන එක ඒ අතින් පහසුයි.
ඔව් ඇත්තටම මේ මලින්ද මේ Mint කියන්නේ Ubuntuමයි නේද?
ඔව් Ubuntuමත් තමයි බේස් වෙලා තියෙන්නේ. ඒකේ වෙනසකට තියෙන user interface එක ටිකක් වෙනස් කරලා තියෙනවා. ඒ වගේම Mint එකෙන්ම හදන tools කිහිපයකුත් මේ එකතු කරලා තියෙනවා Mint menu වගේ.
මලින්ද මේ එයා ප්‍රශ්නේ අහලා තිනවා මේ ඉන්ස්ටෝල් කරන්නේ කොහමද? ඒ වගේ දේවල් මොන හරි වෙනසක් තියෙනවද Ubuntu ඉන්ස්ටෝල් කරනවට වඩා Mint වල?
නෑ Ubuntu ඉන්ස්ටෝල් කරන විදියටමයි Mint එකත් ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ.
Mint එකෙන් Ubuntu වල වගේ CD එහෙම ලබා දෙන්නේ නැහැ නේද? අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕන නේද?
ඔව් ඒක අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕන. Ubuntu වල නම් අපිට ගෙන්න ගන්න පුළුවන් CDs.
ඔව් Mintel නම් මට ඇත්තටම හරි ගිය නැති එකක් තමයි Mintel KDE කියන්නේ community edition එකක් කියලා. ඒක හැමදෙස්සම පොඩ්ඩක් පස්සෙන් නේද ඉන්නේ මේ Kubuntu distributions උත් එක්ක.
ඔව්
ඉතින් GNOME පාවිච්චි කරන කෙනෙක්ට නම් ප්‍රශ්නයක් නැහැ. මම නම් ඉතින් ටිකක් KDE පැත්තට බරින්ද ටිකක් Mint පාවිච්චි පොඩ්ඩක් අඩු වුණා.
ඔව් ඒ වගේම එයා අහලා තියෙනවා web development කරනවා නම් මොනවද හොඳ කියලා. දැන් මලින්ත මොනව හරි දැන් ඔයා කරන නිසා ඔයාට අත්දැකීම් ඇති එතන ඒකෙදි මොනවා හරි තියෙනවද? කියන්නේ ස්පෙෂල් ෆීචර්ස් තියෙනවද මොනවා හරි වෙබ් ඩෙවලොප්මන්ට් වලට?
අපිට සාමාන්‍යයෙන් ඉතින් ඕනම ඩිස්ට්‍රිබියුෂන් එකකට ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් තියෙනවා. දැන් මම Dreamweaver වගේ මේවට Linux වලදී පාවිච්චි කරනවා Quanta Plus, Bluefish, Aptana වගේ ඒවා.
ඔව් ඒ කියන්නේ දැන් මලින්ද ඩිස්ට්‍රිබියුෂන් එක ප්‍රශ්නයක් නෑ. ගොඩක් වෙලාවට ඕනේ එක දැන් ඇත්තටම වෙබ් ඩෙවලොප්මන්ට් වල ගොඩක්ම අවශ්‍ය වෙන්නේ වෙබ් සර්වර් එකකුයි ඩේටාබේස් සර්වර් එකකුයි ඊට පස්සේ PHP වගේ ලැන්ග්වේජ් එකකුයි දුවන්නනේ. ඉතින් මොන ඩිස්ට්‍රිබියුෂන් එකක් ගත්තත් මේ ටික තියෙනවා. පහසුවෙන් ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන්. මොකද ඉන්ස්ටෝල් කරනකොටම වෙබ් සර්වර් එකක් හැටියට ඉන්ස්ටෝල් කරනකොටම මම වෙබ් සර්වර් එක ඉන්ස්ටෝල් කරගන්න අපා PHP දාන්නකොටම PHP ටික එයා දාගන්නවා. MySQL දාන්නකොට MySQL ටික දාගෙන අර සර්විස් ටික ස්ටාර්ට් කරගන්න තියෙන එක විතරයි තියෙන්නේ නේද?
කලින්ග අපි මෙහෙමත් උත්තර දෙන්න දැන් අපි ඉස්සෙල්ලා ඉන්ස්ටෝල් කරන එකට සංසන්දන කරේ Ubuntu එක්ක. ඒ කියන්නේ ඒ අහපු ප්‍රශ්නේ අහපු කෙනා Ubuntu එකක්වත් කිසිම Linux distribution එක කලින් ඉන්ස්ටෝල් කරලා නැත්නම් මලින් තෝවා මොකද හිතන්නේ මේ Ubuntu sorry මේ Mint එක ඉන්ස්ටෝල් කරන එක. ඒ කියන්නේ ඒක විශේෂ අමාරුකමක් තියෙනවද? මගනේ කලින්ම ඉන්ස්ටෝල් කරලා නැත්තම්
නැහැ දැන් Ubuntu ඉන්ස්ටෝල් කරන විදිහත් බොහොම සරලයි මම නම් හිතන්නේ මේ
නැ Mint එක ගැන කිව්වොත් කලින්ම කියන්නේ Ubuntu එක මේ
සංසන්දන ඔව් දැන් Ubuntu මතම බේස්ලා තින්ද Ubuntu වල විදිහටමයි Mint එකත් ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ
සෙටප් මෙනුස් එහෙම ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරද්දී යන මෙනුස් මම කියන්නේ ඒවයි විස්තර ඔක්කොම තියෙනව නේද කියන්නේ අපිට සරල
ඔව් මට එක දෙයක් කියන්න තියෙනවා මේ Linux පළවෙනි සැරේට දාන කෙනෙක් නම් තමන්ගේ පරිගණකයට දානවා නම් එක්ක data backup කරගන්න කියලා. මොකද ඒක තමයි අපේ ගොඩක් කරන වරද. මොකද Linux වලදී partition කරනකොට මේ අහනවා කෙලින්ම මේ full disk එක පාවිච්චි කරන්නද කියලා. ඒක තමයි default වෙන එක. ඒක දාලා next කරපු ගමන් මුළු hard disk එකල තියෙන ඔක්කොම ටික නැති වෙනවා. ඒක නිසා පුළුවන් නම් තමන්ට extra hard disk එකක් හොයාගෙන අර අතර Windows හරි මොන හරි වගේ වෙන data තියෙන hard disk එකක් තියෙන එක විසන්දි ඒ කියන්නේ ගලවලම දාලා පොඩි temporary hard disk හොයාගෙන ඒකේ දාලා පොඩ්ඩක් පුරුදු වුණාට පස්සේ මොකද partition කරන එක ටිකක් දැනගෙන කරන්න ඕනේ කියලා මම හිතනවා.
ඒ කියන්නේ අපහු Windows වලින් ඒවා කියවන්න බෑ. ඒ කියන්නේ file
system එක වෙනස් නෙමෙයි. අර Windows වල තියෙන data ඔක්කොම මැකිලියන්න පුළුවන්. වැරදිලා පොඩ්ඩක් හරි click එකක් දැක් ගියොත් මේ ළඟදී හැම දෙයක් වුණා නේ දනිෂ්ක එක්කෙනෙක්ට.
බද
මේ Linux Linux Windows තියෙන machine එකේ Linux උදාන්න ගිහිල්ලා මුළු Windows වල තිබ්බ ඔක්කොම data ටික මකාගෙන තිබ්බා.
නිවැරදි දැන් මටත් වුණා මම මුලින්ම Linux දාද්දී මටත් හිතාගන්න බැරුණා ඇත්තටම මේ hard එකේ තියෙන්නේ කොහොමද කියලා. අර C drive D drive කියලා තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මගේ අතින් මැක්ුණා ඉතින් මේ මම මුලින්ම දාදි එහෙම වෙනවා ඉතින් ගොඩක් කට්ටිය.
ඔව් ඒක නිසා ඉතින් ඒකට අපිට කියන්න පුළුවන් හොඳම වැඩේ තමයි data කොහෙට හරි බෑකප් කරන්න කියන්නේ C drive එකේ D drive එකට කොපි කරන්නේ වෙන කොහෙට හරි එක්කෝ අඩු ගන්න USB එකකට ගන්න එක්කෝ මම නම් කියන්නේ ඇත්තටම secondary hard disk එකක් ඒ කියන්නේ දැන් hard disk වල මිල ගන්නවොත් එච්චර නැති ඉන්න පොඩි hard disk එකක් හොයාගෙන Linux එකේ test කරනවා නම් ගොඩක් හොඳයි කියලා හිතෙනවා නැත්තම් live CD එකක් හැටියට පාවිච්චි කරත් වරදක් නැහැ. හරි එහෙනම් අපි
ඊළඟට දැන් Windows මේ Mint install කරනකොට Mint for Win කියලා Windows installer එකකුත් දෙනවා. මේ ඒක අර Ubuntu වල එන Ruby මත තමයි base වෙලා තියෙන්නේ.
ඔව් එතකොට ඒ කියන්නේ මලින්ත Windows වල ඉඳන්ම Linux එකේ installation එක start කරන්න පුළුවන් නේද?
ඔව්.
හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යන්. මම හිතන්නේ බුද්ධික මේ ප්‍රශ්නේ කියවලා වහ බුද්ධිකයි කට්ටිය උත්තර දුන්නා නම් මේක ගොඩක් හොඳයි කියලා හිතෙනවා මට. අපේ ඉද්දා තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ.
ඔය ඇත්තටම අහලා තින්නේ එයා ගණිතංශෙන් උසස් පෙළ කරනවා කියලා තියෙනවා. ඒ වගේම software engineer කෙනෙක් වෙන්න ආසයි කියලා තියෙනවා. ඒ වෙනුවෙන් මොනවද කරන්න ඕන? ඒකම තව කියලා තියෙනවා එයා Java ඉගෙන ගන්නවා කියලා. Java ඉගෙන ගන්නවා. ඒකට gedarin වැඩි කැමැත්තක් නැහැ කියලා තියෙනවා නේද? හර්ෂ ඇත්තටම දැන් මේකට උත්තරයක් දෙනකොට දැන් හර්ෂ lecturing එහෙම කරන කෙනෙක් විදිහට කොහොමද අපි දැන් පටන් ගන්නේ? කොහොමද මෙයාට මොනවා කිය උපදෙස් දෙන්න පුළුවන්?
A-level කරන නිසා හැබැයි මේ එකපාරට උත්තර දෙන්න අමාරුයි. හොඳම වැඩේ තමන්ගේ හැකියාව මොකද්ද කියලා මුලින් අඳුර ගන්න
ඕනේ.
ඒ කියන්නේ දැන් අපි software engineer කෙනෙක් වෙන්න ඕනේ කියලා ආසාව තිබුණා සමහරවිට එයාට ඊට වඩා ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් වෙන මේ අංශකින්. හැබැයි ගණිතය කරන නිසා සමහරවිට අර logic සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන්න පුළුවන්. ඒ නිසා මේ software engineering කරනවා නම් ඉතින් ඉස්සලම ලැන්ග්වේජ් එකක් අල්ලගෙන ඉන්නේ නැතුව දැන් Java නම් Java විතරයි .NET නම් .NET විතරයි නැතුව අපි බේසික් දැන් ඉස්සරහට හැමතිස්සම පාවිච්චි කරන object oriented programming ගැන ඊට පස්සේ එතනින් එහාට software engineering life cycle එක ගැන හොඳ දැනුමක් අරගෙන ඒ වගේ එක තැනකට කොටු නොවි දිගටම කරන් යන්න පුළුවන් නම් හොඳයි.
ඔව් මට ඇත්තටම පෞද්ගලිකව කියන්න පුළුවන් දෙයක් තමයි දැන් යා ආසනන් ඒකට software engineer කෙනෙක් වෙන්න මම හිතන්නේ ඒක තමයි යාට හොඳටම يعني උනන්දු වෙම කරන්න පුළුවන් දේ.
එයා කැමති නේ
ඒක. ඔව් ඇත්තටම ඒක ඇත්ත බුද්ධිකයි කියන්නේ. තමන් දැන් මම වුණත් මම කරන රැකියාව ඇත්තටම සතුටින් කරන්නේ මං කැමති දෙයක් මට කරන්න ලැබිච්ච නිසා. රැයලි වෙනකන් වුණත් ඉඳලා ඒ වැඩේ කරා. මොකද software engineer කෙනෙක් වෙනවා නම් මම කියන්නේ පළවෙනියම කැපවීම ගොඩක් අවශ්‍යයි බුද්ධිකනේ. කාල වේලාව
ඒ වගේම නිකන් රස්තාවක් විතරක් කියලා හිතාගෙන කරන්න එපා. මම හිතන්නේ එතකොට ඇත්තටම ඒක නිකන් සීමා වෙනවනේ ගොඩක්.
ඔව් ඒක. ඒ කියන්නේ දැන් ඇත්තටම මම software engineer කෙනෙක් වෙන්න කියලා කිව්වොත් එහෙනම් මට ඒක ආඩක්ක කරන්න බෑ. මොකද දැන් ඇත්තටම ඒක කරන්න බෑ කියන්නේ හැකියාව නැහැ කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. මේ කෝඩින් කරන එකත් ඇත්තටම ආර්ට් එකක් නේ බුද්ධිගේ. ඒ කියන්නේ ඒක ගැන ආදරයක් තියෙන්න ඕනේ. දෙයක් කරලා බලන්න ආසාවක් තියෙනවා. දැන් අපිට උනත් දැන් කෝඩ් එකක් හදන්න ගියොත් මම හරි කම්මැලි කමෙන් මොකරේ මගේ දෙයක් උනත් කරගන්නේ මම හැමදෙස්සෙන් බලන්නේ කාට හරි කියලා කරගන්න බලන්න කියලා. ඉතින් එහෙම නැතුව තමන් ආසනම් කෝඩ් දෙයක් ඇත්තටම බුද්ධිගලයි අපි අතර තියෙන වෙනස ඒකයි. දැන් බුද්ධික කැමති මොකක් හරි දෙයක් ටෙස්ට් කරලා බලන්න, කෝඩ් එකක් ලියලා බලන්න, තව දෙයක් ගැන ওই ප්‍රෝග්‍රෑමින් ගැන හොයලා බලන්න. නේ බුද්ධික. ඒක තියනවා නම් ඇත්තටම ගොඩක්
ඒකට ඇත්තටම කියන්නේ උණ කියලා නේ.
ඔව්.
උණ කියලා කියන්න බලන්න.
ඔව්. ඇත්තටම දැන් මම දන්නවා බුද්ධික රැ 12 1 2 බැලුවත් කරන්නේ කෝඩින් කරන එක. දැන් ඒ වගේ යාට කැමති නම් ඒ වගේ ඇත්තටම සමහර ලා software engineer කියන්නේ වෙන ලයිෆ් එකක් නැති කෙනෙක් වගේ.
ඔව් ඇත්තටම ඒ වගේ නම් අපිට ගොඩක්
අතට ගන්න. හැබැයි බය කරන්න හොඳ නැහැ. සමහර අය ඉන්නවා හැමදේම බැලන්ස් කරගෙන ඉන්නේ මේ අපි වගේ.
නෑ ඒ ඇත්තටම ඇත්තටම එහෙම කියන්නත් බෑ හර්ෂ. මොකද දැන් සමහර අයට රැකියා කරන ස්ථානය ලැබෙන වැඩ කටයුතු කරන සමහරලාට උදේ රැද දවල්ද කියලා ඒක තීරණය කරන්න බෑ.
ඒක වැඩ කරන තැනත් එක්ක ඒක ඩිපෙන්ඩ් වෙනවා ගොඩක්. හුඟක් වෙලාවට software web පැත්තට ගියොත් ඉතින් මේ රැක් දවල්ක් කියලා නෑ නේද ඔෆිස් වල.
ඕ ඒක
ප්‍රොජෙක්ට් එක මුල පටන් ගන්නකොටම ඒවා කිසි දෙයක් බලාපොරොත්තු තියාගන්න එපා. පටන් ගන්න ඊට පස්සේ තමයි ඉතින් තමන් හදාගන්න ඕන තමන්ගේ.
මොකද දැන් ගොඩක් කට්ටිය software මේ හැමෝම කරන්න හින්දා software කරන්න ගිහිල්ලා ටිකක් කල් යනකොට මේක ගැන කලකිරෙනවා. අනේ මේක කරන්න බෑ මට රැ වෙනකන් ඊට පස්සේ වෙන ජොබ් හොයනවා. ඒක නිසා software කරනවා නම් අර කැපවීම ආසාව ගොඩක් තියෙන්න ඕනේ නේ මාත්
හිතට මේ කියන්න තියෙන්නේ මේ software engineer කෙනෙක් වෙන්න කියලා දැන් software engineer කෙනෙක් උනන් පස්සේ මොකක්ද ඊළඟට කරන්න කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒ නිසා එකතරකට කොටු වෙලා ඉන්නත් එපා software engineer කෙනෙක් වෙන්න මුලින්ම ඒකට මුලින්ම අර තමන්ගේ skills ටික හදාගන්න මේ මොන හරි programming language එකකින් හරි නැත්නම් දෙක තුනකින් හරි ඊට පස්සේ තමන් ඉතින් එහාට කොහොමද යන්නේ කියලා ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් පැත්තට යනවා නම් එහෙම නැත්නම් ටීම් ලීඩ් වෙලා ඊට පස්සේ අර ටෙක්නිකල් පැත්තෙන්ම ඉහළට යන්න පුළුවන්.
හැබැයි ඔය හැමදේම කරන්න මේ හර්ෂාර මේ ඇත්තටම කිව්වොත් ගොඩක් වෙලාවට ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වගේ යනවා ගොඩක් වෙලාවට උඩින් කඩාපාත් වෙන්නතෝ පල්ලෙහා ඉඳන් කෝඩ් එකක් ලියලා ඇත්තටම ඒක කොහොමද කරන්නේ ප්‍රොජෙක්ට් එකක් වැඩ කළා ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වගේ වෙනවා නම් ගොඩක් හොඳයි. මොකද නැත්නම් මම දැකලා තියෙනවා සමහර තැන්වල ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා කියලා කට්ටියක් කට්ටි ඉන්නනේ බුද්ධික. ඇත්තටම කෝඩ් එකක් ලියන්නේ කොහොමද කියලා අක සමහර අයට තේරුම් ගන්න නැති කට්ටිය ඉන්නවා.
ඔව් දැන් අපි මේ ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා බැලනොත් ගොඩක් අයට gedera යනවා
හැබැයි. ඇත්තටම මේ ඉදහලා තියෙන ප්‍රශ්නෙට හරියටම කියන්නේ අපි උත්තරයක් දුන්නොත් එයා ගණිතංශයෙන් උසස් පෙළ කරන්නේ ගොඩක් හොඳයි. ඒ කියන්නේ එයාට දැන් උසස් පෙළ කරලා ඉවර වුණාම එයාට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. හොඳට උසස් පෙළ සමත් වුණොත් රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙලා ඇත්තටම කම්පියුටර් ඉංජිනේරින් ইনফෝමේෂන් සිස්ටම්ස් ඒ වගේ ඩිග්‍රී එකක් කරන්න පුළුවන්.
ඔව් ඒක.
ඒ වගේම එහෙම බැරි වුණොත් බැරි වෙන්න කියලා නෙමෙයි අපි ගොඩක් හොඳට පාස් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. එහෙම වුණොත් එහෙම එයාට පුළුවන් ඇත්තටම දැන් ශ්‍රී ලංකාවේ නම් මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ඇත්තටම ඒගොල්ලෝ අනුමත කරපු උපාධි කීපයක් තියෙනවා. ඒ රජී විශ්වවිද්‍යාලවල පෞද්ගලිකංශෙන් දෙන උපාධිත් තියෙන අනුමත කරපු ඒවා ඒ වගේ එකක් හදාරන්න පුළුවන්. එහෙම ඒ නැතුව එයාට දැන් වෙන ආයතනයකින් කරන يعني පිටරට විශ්වවිද්‍යාලයකින් කරන දෙයක් හදාරන්නත් පුළුවන්. දැන් මේ මොන දෙයකටත් මම හිතන්නේ දැන් අපි ගොඩක් අයගේ තියෙන මම දැකපු අඩුවක් තමයි අර දැන් අපි A level කරනකොට අර ඒ ඉන්න මානසිකත්වයේ තියෙනනේ A level වලට එනවා. ඒ කියන්නේ ගොඩක් ඇත්තටම කියන්නේ ඇත්ත කතා කරොත් ගොඩක් අය පාඩම් කරන පැත්තට තමයි නැඹුරු වෙන්නේ වැඩි. ඒ කියන්නේ විභාග ඉලක්ක කරගෙන තමයි යන්නේ. හැබැයි මේ ෆීල්ඩ් එකේදී එහෙම ගිහිල්ලා යන්න පුළුවන් එක දුරක් තියෙනවා. එතනින් එහාට කියන්නේ අපේ ටැලන්ට් එක අනුව තමයි යන්න
ඕනේ. ඒ කියන්නේ පොතේ දැනුමින් යන්න පුළුවන් සීමාවක්. ඔව්
සීමාවක්
තියෙනවා. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නිසා තමයි එහෙම වෙලා
තියෙන්නේ. ඒක කියන්නේ හර්ෂ දැන් අපි software ගැන වුණත් පොත් කාලා හිටියත් සමහරවිට ප්‍රැක්ටිකලි කරන්න ගියාම AI ට ඒ දේ කරගන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රියේටිවිටි කියන එක ඇඟේ නැහැ.
ඔව් ඒ නිසා
ඒ නිසා පුළුවන් තරම් එකට අර තමන්ගේ හැකියාව වර්ධනය කරගෙන තමන් මොනවා සමට කරන්න පුළුවන් කියලා අඳුරගෙන මුලින්ම ඒ පැත්තෙන් පුළුවන් තරම් ඉස්සරහට යන එක තමයි හොඳම වැඩේ.
ඔව් ඇත්තටම ඉද්දට කියන්න පුළුවන් මේකෙදි දැන් ගෙදරින් බැන්නත් අපි කියන්නේ يعني ගෙදරින් බැනුන් අහ කරන්න කියන නෙමෙයි බැලන්ස් එකේ කරගන්න ඉස්කෝලේ වැඩත් කරන්න. ඒ වගේම ඔයා Java ඉගෙන ගන්නවා කියලා තියෙනවා. දැන් ඒ ගැන කතා කරනකොටත් කියන්න පුළුවන් දැන් Java කියන්නේ එක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් විතරයි. ගොඩක් වෙලාවට ලංකාවේ ගොඩක් ජනප්‍රියයි ලෝකෙත් එහෙමයි. ඒත් දැන් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් ඉගෙන ගන්න එක ගැන කතා කරාම එක ලැන්ග්වේජ් එකක් නෙමෙයි අපි ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් ඉගෙන ගන්න. ඇත්තටම يعني ප්‍රෝග්‍රෑමර් කෙනෙකුට දැනගන්න ඕන ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් තියෙනවා. ඒවා ඉගෙන ගන්න. ඒවා ඉගෙන ගන්නකොට එක ලැන්ග්වේජ් එකකින් ඒක කරාට ගමන් නෑ. හැබැයි හැම ටෙක්නොලොජි එකක් ගැනම දැනුම තියාගන්න තමයි. يعني අප්ඩේට් නැත් ඒක මම මේක විතරයි කරන්න කියලා වෙන් වෙලා ඉන්නකොට එතකොට එයාම සීමාවක් හදාගන්නවා. එතකොට යන්න පුළුවන් දුර හරි අඩුයි.
ඔව් ඇත්තටම දැන් මොකද concept එක දන්නවා නම් එයාට ප්‍රශ්නයක් නැහැ මොන language එකද පාවිච්චි කරන්න කියලා. මොකද එතකොට එයා හොයාගන්න ඕනේ මේකේ මේ syntax එක හොයාගන්න දේ විතරයි ඇත්තටම කරන්න
ඕනේ. ඔව් ඇත්තටම මේ field එකේ දැන් ඉන්න අය දිහා බැලුවාම අපිට පේනවා කියන්නේ මේ basic හරියට වැටිච්ච අය ඕනි දෙයක් ඉගෙන ගන්න
language අතර මාරු වෙන එක
අලුතෙන් එන ඕනෑම ටෙක්නොලොජි එකක් ඉක්මනටම ඉගෙන ගන්නෙත් ඒගොල්ලෝ.
ඔව් ඒක තමයි. දැන් ඇත්තටම මොකද දැන් IDEs දැන් තියෙන ගොඩක් ඒවායේ syntax එක මෙහෙම ගහනකොට එහා පැත්තේ syntax එක එනවා. ඉතින් ඒක නිසා මේ syntax තමයි ඔය programming කියලා අපේ කට්ටිය උගන්වන්නේ. ඇත්තටම ගොඩක් තැන්වල උගන්වන්නේ මේක programming concept එකක්වත් object oriented programming එකක්වත් නෙමෙයි. මේ syntax කියන හැටි තමයි උගන්වන්නේ. ඉතින් syntax කියන හැටි නෙමෙයි ඉගෙන ගන්න ඕනේ ඇත්තටම. ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් එක.
ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් ඒ වගේම මේ කොහොමද දැන් අපිට කියන්නේ මොකක් හරි අපි ඇත්තන සොෆ්ට්වෙයාර් එකක් ලියන්නේ ගැටලුවකට විසඳුමක් වශයෙන්. ඒ ගැටලුව අඳුරගෙන ඒකට හොඳම විසඳුම දෙන්නේ කොහොමද කියන ඇත්තට මේක ඒ හිතන එක නිකන් ආර්ට් එකක් වගේනේ බලාගෙන යනකොට.
ඔව්
අන්න ඒක තමයි ඇත්තටම පුරුදු වෙන්න ඕන. මේ තව ඉද්දහලා තියෙනවා අපි Java ඉගෙන ගන්න බලන වෙබ්සයිට් ටිකක් කියන්න බලන්න දෙ කියලා. ඇත්තටම අපිට ඒක නිකන් ගොඩක් දැනුම ගන්න පුළුවන් වෙබ්සයිට් තියෙනවා. ඒ ටිකක් අපිට පොස්ට් එකත් එක්ක දාන්න
පුළුවන්. ඔව් ඒක තමයි. මගේ මගේ බෞද්ධලික අදහසක් තියෙනවා බුද්ධික මේ Java වගේ දෙයක් එකපාර්ට් ඉගෙන ගන්න නැතුව පොඩ නිකන් low level පොඩි language එකක් ඉගෙන ගත්තොත් බුද්ධිකගේ අදහස මොකද? C වගේ එක.
ඔව් ඇත්තටම දැන්
ඇත්තටම හොඳයි ඒක.
මම ඇත්තටම මුලින්ම ඉගෙන ගත්තේ GW basic කියන language එක.
ඔව් මාත්‍රේ ඊට පස්සේ Pascal.
ඒගේ ඔව් මම හිතන්නේ ඒ කියන්නේ ඒ වගේ දේවල් වලින් මම හිතනවා දැන් කම්පියුටර් එකේ يعني අපි දැන් කෝඩ් එකක් ලියන තැන ඉඳලා ඒක කම්පයිල් වෙලා බයිනරි එකක් වෙලා ඊළඟට ඒක ඔපරේටින් සිස්ටම් එකේදී එක්සිකියුට් වෙලා මම හිතන්නේ අර සෙමිකන්ඩක්ටර් ලෙවල් එකේදී එක්සිකියුට් වෙන එක يعني දැන් ඇත්තටම සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක්ගේ මම බලාපොරොත්තු වෙන මට්ටම නම් අපි ලියන කෝඩ් එක සෙමිකන්ඩක්ටර් ලෙවල් එකේදී එක්සිකියුට් වෙන්නේ කොහොමද කියන තැන වෙනකන් අයිඩියා එකක් තියෙනවා.
ඔව් ඒ කියන්නේ
ඒ දේ ගන්න මම හිතන්නේ
මොනවද වෙන්නේ කියලා අඩු ගන්න අයිඩියා ගන්න.
ඔව් ඒ දේ ගන්න මම හිතන්නේ බේසික් ලැන්ග්වේජ් එකකින් කියන්නේ ඔය ඩේටා ස්ට්‍රක්චර්ස් වගේ උගන්නනකොට තාම ඒ වගේ ලැන්ග්වේජස් උගන්නනවා. ඒ වගේ දෙයකින් පටන් ගත්තනම් හොඳයි. ඒත් Java වලින් ගොඩක් අය දැන් පටන් අරගෙන යනවා. ඒත් මම හිතන්නේ එච්චරම ගැටලුවක් නැහැ අයියා. ඒ කියන්නේ මේක ආසාව දෙකින් එකකට ඉගෙන ගන්න පුළුවන් ඇත්තටම.
විශ්වවිද්‍යාලයක ඇතුළුනොත් ඔය මුල ඔක්කොම ටික උගන්නන මුල ඉඳන්.
ඔව්
ඔව් මම කියන්නේ ඇත්තටම දැන් මම පෞද්ගලික මේක කවුරුත් වැරදියට වටහා ගන්න එපා. මම දැකලා තියෙන ගොඩක් software engineers ලගේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ hardware වැඩ කරන්නේ කොහොමද කියලා කවුරුත් හරියට දන්නේ
නැහැ. ඔව්
බුද්ධිගේක පිළිගන්න.
ඔව් ඇත්තටම
ඒක මට ගොඩක් සමහර software engineers ලා ඉන්නවා තමන්ගේ පරිගණකයට Windows install කරගන්න කතා හරියට තේරෙන්නේ
නැහැ. මම හිතන්නේ ඇත්තටම මේ IDE එක ඇතුලේ තියෙන වැඩ ටික විතරයි යාට තේරෙන්නේ.
ඒ කියන්නේ ගොඩක් අය ඉන්නේ එක හරි පොඩි රාමුවක් ඇතුලේ තමයි හැමෝම ඉන්නේ.
ඒ අය ප්‍රශ්න ගොඩක් තියෙනවා .NET මුලින්ම මුල තමන්ගේ පළවෙනි language එක .NET කරපුවා.
ඔව් ඒක 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 ඒ කියන්නේ ඇත්තටම දැන් මන් දන්නේ නැහැ දැන් ඒ එහෙම වුණාම දැන් ඒගොල්ලන්ට උනා පොඩි ගැටලුවක් ආවම ඒ කියන්නේ ඇත්තටම දැන් user application එක ලියා ගන්න ඕන කෙනෙක්ට පුළුවන්. රට සම ටිකක් ගැඹුරට දෙයක් කරනකොට OS එක OS level එකේ දෙයක් කරනකොට දැන් උදාහරණයක් ගත්තොත් device drive එකක් වගේ ලියනකොට ඊට වඩා ඒ කියන්නේ ගැඹුරු අදහසක් තියෙනවනම් හොඳයි. තිල්ල මොකද කියන්නේ?
ඔව් මම දන්නේ මේ ඇත්තටම hardware වැඩ කරන හැටි ඔලුවට දාගත්තොත් මේ අනිවාර්යෙන් හොඳ يعني software engineer ගේ උපරිම තත්ත්වයට යන්න පුළුවන් මං හිතන්නේ.
ඔව් ඒක තමයි. ඒක සෑහීමට පත් වෙන පිළිතුරක් මම හිතන්නේ උනට අතර
සෑහීම ටික වැඩි වගේ.
ඔව් අපි අංග
ගොඩක් දේවල් ගත්තා.
ගොඩක් කට්ටිය අපිට තරහින් දන්නේ මේගොල්ලෝ මේ මේවා කියනවා කියලා නෑ නෑ මේ එහෙම
යන්නේ. ඕගොල්ලෝ අපිට මේ දකින්න හම්බෙච්ච දේවල් තමයි අපි අත්දකපු දේවල් තමයි කියුවේ.
තමයි
කියන්නේ. අනිත් එක ඉද්ද විතරක් නෙමෙයි ගොඩක් ඉස්කෝලේ යන කට්ටිය අහන් ඉන්න ඇති මේක.
ඔව් ඒක තමයි. ඉස්කෝලේ යන කට්ටිය කියන්නේ ඉගෙන ගන්න කට්ටිය වගේත් ඇති. හරි ඊළඟ ප්‍රශ්නෙට එහෙනම් යමු නේද? ඒක නම් අහලා තින්නේ නාමල් නාමල් කියලා කෙනෙක් අහලා තියෙනවා. එයා අහලා තියෙනවා ඉන්ටර්නෙට් එක යූස් කරන්න එයා මොඩෙම් එකක් වෙනකොට 3G ෆෝන් එකක්ලු. නමුත් පැයක් විතර ඉන්ටර්නෙට් යූස් කරද්දී ඒක රත් වෙනකොට ෆෝන් එකට හොඳ නැද්ද කියලා. මෙහෙමයි. ඇත්තටම මොබයිල් ෆෝන් එකක ඉන්ටර්නෙට් මොඩෙම් එකක් හෝ GPRS එන්නේ ඒක කෙටි කාලයකදී හදිස්සි වැඩක් කරගන්න දැන් ඊමේල් චෙක් කරගන්න එක්ක වෙබ්සයිට් එකකට ගිහලා ටග් ගාලා බලන්න මිසක් පැය ගාණක් අන්තර්ජාලයේ සැරිසරන හදපු උපකරණයක් නෙමෙයි මේ මොබයිල් ෆෝන් එක කියන එක. ඉතින් ඇත්තටම අහිතකර වෙන්න පුළන්ද? ඔව් වෙන්න පුළුවන්. මොකද්ද වෙන්නේ? ඇත්තටම මේවා ඇත්තටම කූලින් සිස්ටම් එකක් ඇතුලේ හරියට නැහැ. මොකද මේවා ගොඩක් කම්පැක්ට් කරලා හදලා තියෙන. ඒකට ඇතුලේ තියෙන ඒවා රත් වෙනවා. රත් වෙනකොට ඇත්තටම වෙන්නේ ෆෝන් එකේ තියෙන මේ ට්‍රාන්ස්මිෂන් පවර් එක තමයි ඉස්සෙල්ලාම අඩු වෙන්නේ. ඒ කියන්නේ සිග්නල් ස්ට්‍රෙන්ත් කියන්නේ. ඕකේ මොකද ට්‍රාන්ස්මීටර් එකක් ඇතුලේ තියෙන ට්‍රාන්ස්මීටර්ස් වල තියෙන equipment වල life time එකක් තියෙනවා. මේක මෙච්චර පැය ගන්න තමයි වැඩ කරන්න පුළුවන් කියලා. ඉතින් ෆෝන් එක වගේ පාවිච්චි කරනකොට ෆෝන් එකේ ලයිෆ් ටයිම් එක එන්න අඩු වෙලා යන එක තමයි වෙන්නේ. රත් වෙන්න ඇත්තටම හොඳ නෑ ෆෝන් එක. මොකද ෆෝන් එක රත් වෙනවා කියන්නේ බැටරි රත් වෙනවා. බැටරි රත් වෙනකොට එන්නේ බැටරියේ ඇත්තටම ඔපරේට් වෙන ටෙම්පරේචර් එකක් තියෙනවා. මේ ටෙම්පරේචර් රේන්ජ් එකේ තමයි බැටරි එක වැඩ කරන්න ඕනේ. ඒතකොට බැටරි එක නරක් වෙනවා. ඉතින් ඕවාගේ නිසා ගොඩක් වෙලාවට අනික මේ ඔයාට ඉන්ටර්නෙට් එක්ස්පීරියන්ස් එකත් හරියට ෆුල් එකක් ලැබෙන්නේ නැහැ. මොකද ගොඩක් ෆෝන් වලදී අර මොඩම් එකක් පාවිච්චි කරනකොට ලැබෙන වේගයන් ලැබෙන්නේ නැහැ.
මොකද ඒ වගේම තව දැන් අර GPRS class C device කියලා අපි කියන්නේ. ඒ වගේදී call එකක් එනකොට එහෙම connection
එක suspend වෙනවා. ඉතින් ඒක නිසා මට කියන්න තියෙන දැන් ඇත්තට මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මොඩම් වල තියෙන මිල අධිකකම. ඉතින් ඒක නිසා සමහර අයට දෙකක් අපෝඩ් කර ඒ කියන්නේ ගන්න බෑ. මොකද ගොඩක් අයට මේ GPRS අරමයා පාවිච්චි කරන්නේ ස්කෝල් යන ළමයි. ඒ කියන්නේ ඇත්තටම ඉතින් මොඩම් එකක්
සමහර විට කවරේජ් එක නැති වෙනත් පුළුවන්.
ඕ ඉතින් රුපියල් 10,000ක් විතර වෙන මොඩම් එකක් ගන්න කියලා. මම කියන්නේ ඉතින් පුළුවන් නම් මොඩම් එකක් ගන්න එක හොඳයි. හැබැයි මමත් ඒ කියන්නේ මීට අවුරුදු 3කට 4කට විතර කලින් පාවිච්චි කරද්දී මේ විදිහට තමයි ඉන්ටර්නෙට් එක නිකන් 3G කියලා කතාවක් තිබෙන GPRS edge-ක්වත් නැහැ. ඉතින් මමත් ෆෝන් වලින් පාවිච්චි කරේ හැබැයි පැය ගණන් නම් මාස් ඉඳලා නැහැ. විනාඩි 20-30 වගේ නම් ඉඳලා තියෙනවා. ඒ කාලේ හැබැයි Taman ඉන්න ප්‍රදේශයේ තියෙන සිග්නල් අනුවත් මේක පොඩ්ඩක් ඩිපෙන්ඩ් වෙනවා. මොකද හොඳට සිග්නල් තියෙන තැනක ඉන්නවනම් ෆෝන් එක රත් වීම ගොඩක් අඩු වෙනවා. මොකද ෆෝන් එක ට්‍රාන්ස්මිට් කරන්න ඕන ප්‍රමාණය අඩු වෙන නිසා. ඒකට යා පිට කරන තාපයේ ප්‍රමාණය හීට් වෙන ගතිය ගොඩක් අඩු වෙනවා.
මම හිතන්නේ කලින් දැන් මේ ප්‍රශ්නේ මේ සමහර ෆෝන් එක දැන් Nokia වගේ ෆෝන් එකක කෝල් එකක හිටියත් ඔය දේ දිනවා නේද? ෆෝන් එක හරියට රත් වෙන
නිසා. ඉස්සර මට මතකයි
මම කනට දාඩිය දාලා.
ඒ දැසල කඩේ පැක් විතර ෆෝන් එක තියගෙන කනට දාඩිය දාලා කනත් රත් වෙලා මේ දැන් නම් ඒක ගොඩක් ෆෝන් වල අඩු
වෙන බුද්ධි. ඒක Sony Ericsson එහෙම ඒ අතින් හොඳයි නේද? ඒ රත් වෙනවට විදියට Nokia වලේ ප්‍රශ්නේ තාම තියෙනවා.
තාම තියෙනවා. ඒක තමයි.
මේ GPRS connect වෙද්දිත් ඒ tower එකෙන් share වෙනවද bandwidth?
ඔව්. GPRS කියන්නේ ඇත්තටම GPRS 3G කියලා කියන්නේ මේ ටෙක්නොලොජි එකේ වෙනසක් මිසක් ඒ කියන්නේ වැඩ කරන ක්‍රමයේ වෙනසක් වෙන්නේ නැහැ. ඇත්තටම දැන් GPRS නම් 3G වලට අප්ඩේට් කරනවා කියලා කියන්නේ ඇත්තටම මේ ඇත්තටම GSM network එකේ පොඩි ප්‍රමාණයක් තමයි ඇත්තටම 3G වලදී අප්ඩේට් එකක් වෙන්නේ. 3G HSDPA කරනවා කියන්නේ සමහර ස්ථානවලදී නිකන් software update එකක් විතරයි. ඒ කියන්නේ ඒත් කට්ටි හිතනදි ගොඩක් equipment high කරන එහෙම නැහැ. ගොඩක් වෙලාවට දැන් මේවා ඇතුලේ දුවන්නේ software.
Routing
එතකොට switching ඔක්කොම වැඩ කරන්නේ software. ඉතින් ගොඩක් වෙලාවට software upgrade එකක් තමයි වෙන්නේ 3G නම් 3.5G යනවා කියන්නේ ගොඩක් වෙලාවට software upgrade එක. ඉතින් ඒ වගේ නිසා මේ ඒවා concept ගොඩක් වෙලාවට එක සමානයි. ඊළඟ ප්‍රශ්නේ. තිලින මේක හොඳයි කියලා හිතන තිලින උත්තර දුන්නා. අසංගගේ ප්‍රශ්නෙට. එයාගේ pen drive එකේ data මොකුත් පෙන්වන්නේ නැහැ මොකද කරන්න කියලා
අහනවා. ඔව් මම හිතන්නේ මේ සමහර
මේ වගේ ප්‍රශ්නයක් කලිනුත් අපේ ගිය වැඩසටහනෙත් අහලා තිබ්බනේ pen drive එකේ සමහර folders පෙන්වන්නේ නැහැ ඒ වගේ
කතා. මම හිතන්නේ format කරන්න බෑ කියලා
නේද? ඒ format කරන්න බෑ.
virus attack එකක් කියලා අපි කියේ.
ඔව් ඒක තමයි. මේක මොකද කියලා?
මේකත් සමහර වෛරස් ඇටැක් එකක් වෙන්නත්
පුළුවන්. මට නිකන් විහිලුවට වගේ මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ මොන හරි ඩේටා කොපි කරලා තිබ්බද? කොපි කරලාද බැලි? ඩේටා නැතුව ගහලා වැඩ
දෙන්න. ඔය නමට අතන තරහ වෙන්න එපා. අපිට ඒකත් හිතුනා. ඒක ඇත්ත හැබැයි මේ OS එක මොකද්ද කියලාත් අපිට කියලා නැහැ නේද?
ඔව් ඒක තමයි.
මට හිතෙනවා නම් මේ දවස්වල ගොඩක් වෛරස් ස්ප්‍රෙඩ් වෙනවා ඔය පෙන් ඩ්‍රයිව් වලින්.
අපෝ USB කියන්නේ දැන් නිකන් අර වසංගතයක් හා සමාන ගතියකට ඇවිල්ලා දින දැන්
අපේ ඔෆිස් එකේ මේ වෛරස් එකක් ඇවිල්ලා දවස් 3ක් යනකම් තාම හරියට හරියක්.
ඔව් මම නම් USB එකක් කවුරුර ගෙනාවු ගමන් කියන අපෝ මගේ එකට නම් ගහන්න එපා කියලා. ඒක නිසා ඉතින් මේකට උත්තරයක්
ඔව් ඒකට ඇත්තටම අපිට නිකන් සැක හිතන්න පුළුවන් හේතු ටිකක් තියෙනවා. එකක් හිතන්න පුළුවන් එයාගේ මොන හරි ෆයිල්ස් තියෙනවා නම් ඒවා හයිඩ් කරලා කියලා කවුරු හරි ඒක කියන්නේ කවුරු හරි හයිඩ් කරලා නැත්නම් සොෆ්ට්වෙයාර් මොකක් හරි වෛරස්
එකක් වෛරස් වලින් සමානට හයිඩ්
වෙනවා. තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා ඔය සමහර පෙන් ඩ්‍රයිව් තියෙනවා ඒවල හැටි එහෙම තමයි. කොපි කරාට මුකුත් පේන්නේ නැහැ. ඉතින් පෙන් ඩ්‍රයිව් එක ගත්ත කොහෙන්ද කියලා
පොඩ්ඩක් ඔව් එහෙම ප්‍රශ්නක් තියෙනවා
නේද කියලා බලන්න. ඔව් eBay එකෙන් එහෙම ගෙන්නන පෙන් ඩ්‍රයිව් තියෙනවා 4GB 8GB කියලා බොරුවට මේ එවන්නේ වැඩ කරන්නේ නැති පෙන් ඩ්‍රයිව්.
මොකද දැන් ඇත්තටම ඔය මේ ගොඩක් ප්‍රසිද්ධ නම් වලින් එන පෙන් ඩ්‍රයිව් මේ ලංකාවේ ගුණන් තියෙන ගොඩක් කලාට මේ හොර ඒවා.
ඔව්.
ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එක ගහලා තිබ්බට
හොඳ බ්‍රෑන්ඩ් එක ගහලා ඒ විදිහටම තිබ්බට ඒක ඇත්තටම මේ කොපි කරපුවා. මොකද මම මේ ළඟදී දැක්කා බුද්ධික මටත් හිතා ගන්න බැර මේ iPod එහෙම ඒ විදිහටම පෙට්ටි ඔක්කොම ඒ විදිහට තියෙනවා. පොඩ්ඩක් එහෙමෙන් අතගාලා බලනකොට තමයි තේරෙන්නේ මේ iPod Nano එහෙම තියෙනවා මේ චයිනීස්. ඒ කියන්නේ ඒ විදිහමයි හෙඩ්ෆෝන්. ඔව් මටත් හිතාගන්න බැරුණා. මොකද ගාන රුපියල් 5000යි.
මටත් ඇහුණා කවුරු හරි කියනවා. ඒ කියන්නේ දැන් අපි ඇත්තටම iPod වල ගණන් කියනකොට නෑ මේ පිටකොටු මෙහෙමයි මෙච්චර අඩුවට දිනවා ඒ වගේ කියලා. දැන් මටත් හිතාගන්න බැරුණා.
මොකද
කොහොමද දෙන්නේ කියලා.
මට මොකද මේ Apple මේ පෙට්ටි ඔක්කොම මේ විදිහට තියෙන්නේ. මං ඉස්සලා ඒවා මේ එක්කෙනෙක් අරන් ගියා මං ඉන්න දැන්නේ රුපියල් 5000යි කියලා. අනික ඒක 32GB එකක් බුද්ධික.
අනිත් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ගොඩක් අය අපේ ආන ප්‍රශ්නයක් තමයි අර බඩුව අඩුවට ගන්න කොහොමද මේ පෙන් ඩ්‍රයිව් එක කොහෙද අඩුවටම තියෙන්නේ මේ VGA කාඩ් එක කොහෙද අඩුවට ඔය අඩුවට ඒව හොයන්න ගිහින් තමයි මේ ගොඩක් ප්‍රශ්න තියලා
තියෙන්නේ.
ඔව් අඩුවට තියෙනවා ගන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒ වුණාට අඩුවට දීලා ඒගොල්ලෝ රවට්ටනවා ගොඩක්
මිනිස්සු. මෙහෙමයි හැම මෙහෙම අර කට ගන්නව නෙමෙයි මිනිස්සු කියන්නේ ලාබ් බඩුවේ ඉලක් තියනවා කියලා.
හරියටම හරි.
ඒ වුණාට ගණන් බඩුව හොඳයි කියලා කියන්නත් බෑ. මොකද අද මම ගියා මේ මගේ යාළුවට ලැප්ටොප් එකක් අරන් දෙන්න Unity Plaza එකේ. ඉතින් මම මේ මනුස්ස දැන් ඇත්තටම සමහර කඩ තියෙනවා මම දන්නේ ඇයි මිනිස්සු ඒ කඩ දැන් එතන ඒ කියන්නේ ලැප්ටොප් එකක් වගේ කියන්නේ ටිකක් මිලාදික භාණ්ඩයක් වොරන්ටි එකක් වගේ ගන්නවට ටිකක් හොඳ තැනකින් ගන්න ඕනේ නේ බුද්ධික. මගේ නම් පෞද්ගලික අදහස ඒකයි. දැන් මම එක කඩයක් තිබ්බේ ඒ කඩේ මම ওই Unity Plaza ගිහලා අදම තමයි මේ නම දැක්කේ. නම කියන්න බෑ මට මෙතන. ඉතින් ඒ කඩේ ලැප්ටොප් එකක් තිබ්බා අනිත් හැමතැනම 125,000ක් විතර වගේ වටිනාකමක් වෙන ලැප්ටොප් එකක් මේ මිනිස්සෙක 85,000යි. කන්ෆිගරේෂන් කිව්වොත් එහෙම Core 2 Duo එක 2GB 2.1 GB එකක්, RAM එක 2GB දෙනවා, hard disk එක 350GB. ඊට පස්සේ light scribe එක DVD write එකක් තියෙනවා, Bluetooth Wi-Fi. එතකොට ඔක්කොමත් එක්ක Windows Vista license copy එකකුත් තියෙනවා. I think ඔහගේ කනකට දැන් මයින් අහන්න බෑ කොයි කඩේ දෝක තිබ්බේ කියලා. ඉතින් මට හිතා ගන්න බෑ දැන් මේ මනුස්සයා නම පැහැදිලි කරලා කිව්වා ඕක මේ මචං ගන්න එපා මේ ඕක කැඩුනොත් එහෙම දැන් ඔයාට ලොකු ප්‍රශ්න රුපියල් 85,000ක් වතර ගියා වෙනවා. මොකද මේ මිනිස්සුන්ට මොකද ඇත්තටම පොඩි කඩේකින් බඩුවක් ගන්නවට ලොකු බඩුවක් ගන්නවට දෙන ප්‍රශ්න තමයි දැන් ඒක කැඩිලා එතෙන්ට අරන් ගියොත් ඒගොල්ලන්ට රිප්ලේස්මන්ට් එකක් දෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ පැත්තේ ලොකු කොස්ට් එකක්.
හරි
තමයි. ඔව් එතකොට ඒගොල්ලන්ට ඒක දරා ගන්න බෑ නේද?
හරි බලන්න ඕනේ මෙයා කොහොමද මෙහෙම අඩුවට දෙන්නේ කියලා.
ඔව් අනික ඒගොල්ලන්ට ඒ කොස්ට් එක දරා. මොකද මං හොඳ මට්ටමක් වුණා අර Samsung U600 එකක් අරගෙන මේ වගේ අඩු තැනකින්. මොකද මගේ ෆෝන් එක වොරන්ටි කියලා දුන්නේ. වොරන්ටි කියලා දීලා 12 මයිද සති 2 3 මාසයකට කිට් වෙනකොට ඒක අර මැද රිබන් එක ගියා. ඉතින් මේක වොරන්ටි වලට දුන්නා මේගොල්ලෝ මේක හරි හදනවා හරි අපි දෙන්නම් කියලා කියලා පවුදා කොහොම හරි සතියෙන් ඉතර හදලා කියලා මට එන්නේ කිව්වා මේගොල්ලෝ මේක ගලවන්න try කරලා කැඩිලා හැමතැනින්ම ඇත්තනම ඉතින් එතන ඒ වගේ දේවල් තමයි ඉතින් ඔව් පත්තරේ දැකලා ලොකුවට පත්තරේ ඇඩ් කරන කට්ටියක් ඉතින් ඔව් වගේ තමයි ලංකාවේ බඩු ගන්නකොට තියෙන තත්ත්වය.
කලින් හැබැයි අපිට දැන් ලාභ දේවල් හොඳ වෙච්ච වෙලාවලුත් තියෙනනේ.
ඔව් ඇත්තටම.
මේ ඔඩියෝ මික්සර් එක ගන්න කී වෙලාවෙම
නේ. ඇත්තටම දැන් මේ අපි මේ රෙකෝඩ් කරන මික්සර් අපි මික්සර් හොයනකොට මාර මික්සර්වල ගණන් ඇහුවම ඇත්තටම අපිට ඩාඩිය නෑ.
ඔය වගේ මයික් නේ.
මයික් වල ගණන් ඇහුවම දැන් මොකද දැන් අපි මේක හොඳට මොකද කට්ටිය ගොඩක් එන ක්වොලිටි හොඳ නෑ කියලා ඉතින් අපි තීරණය කරලා හරි අපි මේක හරියට කරමු. මොකද ඇත්තටම අහන්න බැරි නම් ෂෝ එකක් කරලා වැඩක් නෑනේ. ඉතින් මම පොඩ්ඩක් ලොකුලු කියන්නේ සාමාන්‍යයෙන් සවුන්ඩ් හොඳට කරන්න තැන් වලින් කතා කරලා ඇහුවා. 2 channel මට අපිට මයික් හතරක් ගහන්න පුළුවන් AUX දෙකක් තියෙන මික්සර් එකක් කොහොමද කියලා. කියපු ගණන් ඇහුවනම් සාමාන්‍ය කාර් එකක් ගන්න පුළුවන් වගේ.
තෝකියක් කරලා ඊටමක් ගන්නවා නේද?
ඊටමගොත් ගැත්තෑගේ වගේ. ඉතින් ඒක නිසා අපි ඉතින් තීරණය කරලා හරි පිටකොටු ගිහලා පොඩ්ඩක් හොයමු කියලා කිව්වහම ඇත්තනම ඒ මිනිස්ස අපිට ගානක් කිව්වහම අපි නිකන් අපි පුදුම වෙලා ඒ මිනිස්ස දිහා බැලුවා මේ මිනිහා මේ ගාන ඇයි ගාන වෙන්නේ කියලා.
අපිත් නේ අහන්න දෙන්නේ ඇයි මේ ගානට දෙන්නේ
කියලා. මේ ගානට දෙන්නේ කියලා අපිටත් දැන් අප්සෙට් එකේ ඇත්තටම මේක මොකද්ද? මේ ඉතින් ඔහොම ඕ වගේ ඉතින් හොඳ දේවල් හම් වෙන වෙලාවෙත් මේ මලින්ද ප්‍රසාද් තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒකේ පළවෙනි ප්‍රශ්නය කියලා තියෙනවා යගව ඩුවල් ලේ DVD ගේම් එකක් තියෙනවලු.
මේ අර ඩුවල් ලේ DVD එකක් එක DVD එකකට දාගන්න කොහොමද කියලා අහලා තියෙන්නේ. ඒ කියන්නේ මොකක් ගේම්ස් දැන් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ්
කරලා අහන්නේ. එයා අහන්නේ මේ ඇත්තටම ප්‍රශ්නේ පොඩක් පැහැදිලිව කියලා. එයා කියන්නේ ඩුවල් ලේයර් DVD එක ගේම් එකක් තියෙනවලු. ඒක binary-ලෙන් ඉන්ස්ටෝලර් එකක් හදන්න පුළුවන් නේ.
අන්සිප්. මෙහෙමයි සාමාන්‍යයෙන් දැන් කඩෙන් ගේම් CDs ගත්තත් දැන් අලුත් ගේම්ස් උගක් කරලා ඩුවල් ලේයර් කියන්නේ සයිස් එකෙන් ලොකු නිසා ඩුවල් ලේයර් වෙන්නේ. ඔව්. ඒනට ලංකාවේ විකුණද්දි කරන්නේ වින්රාර් වලින් ඒක කොටස් දෙකකට කඩලා පොඩි ඒ කියන්නේ සාමාන්‍ය DVDs වල දෙකකට
සෙල්ෆ් එක්ස්ට්‍රැක්ට් එකක් විතර හදනවා.
ඔව්. ඉතින් මෙහෙමයි මේ ඩුවල් එතකොට යහනවා 4. channel එක කොහොමද දාන්නේ කියලා. මේ ඉතින් මෙහෙමයි දැන් ඩුවල් ලේයර් එකක තියෙන කැපසිටි එකක් මොන විදිහකටවත් 4. channel එකට දාන්න බෑනේ. ඔව්. ඒ බෑ කියලා තමයි කියන්නේ. මොකද එහෙම වුණා නම් ඩුවල් ලේයර් කියන එක අවශ්‍ය නැහැනේ.
ඔව් කැපැසිටි එක දාන්න.
ඔව් එහෙම වුණත් එහම අපිට පේටන් එකක් ගන්න පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තර දුන්නත් දෙනවා මේ ඩුවල් ලේ DVD ඕන නැති ගන්නට උත්තරයක් දුන්න කියලා.
එයා අහන්නේ මම හිතන්නේ 4.7 DVD දෙකකට දාන්න එක කොහොමද කියලා වෙන්නේ.
ඔව් එයා අහනවා WinRAR එක එක්ස්ට්‍රැක්ට් කරන්න නැතුව DVD එකේ නම මේ ඉන්ස්ටෝල් කරන්න හදන්න පුළුවන්.
ඔව් එයා දැන් මෙහෙමනේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ 4.7 DVDs දෙකක එන ගේම් එකක් අපි ඉන්ස්ටෝල් කරන්න ගියාම ඒක කම්පියුටරේට එක්ස්ට්‍රැක්ට් කරන්න ඕනේ ආපහු අර ලොකු ඉමේජ් එක හැදෙන විදිහට. ඒ කියන්නේ සෑහෙන ඉඩක් යනවා. ගේම් එක ඉන්ස්ටෝල් කරන්න තව ඉඩක්. ඊට පස්සේ ඉමේජස් දාන්න තව ඉඩක්. එයා අහන්නේ එහෙම කරන්න නැතුව කෙලින්ම DVDs වලින් ඉන්ස්ටෝල් කරන විදිහ හදන්න බලන්න කියලා මං හිතන්නේ ඒක කරන්න විදිහක් නැහැ.
එහෙමයි. පොඩ්ඩක් කියනවා power ISO කියලා පොඩි ටූල් එකක්. ඉතින් මෙහෙමයි ඒක කරන්නත් යාට ඉතින් අර ඉමේජ් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න වෙනවා.
ඔව් දැන් ඒ තමගේ DVD එකේ තියෙන data ටික කොහෙට හරි copy වෙන්න එපේ. ඔව්. ඉතින් ඒ කොහොමත් ඉඩක් යනවා.
එතන power ISO වලිනුත් මං හිතන්නේ කරන්න බලන කියන්නේ අපිට CD image එක හදන්න බලන. ඒ CD එකේ තියෙන දැන් capacity එකේ limit එක නිසා දැන් ඔය
capacity එක වෙනස් කරන්න බෑ කොහොම
කරන්නේ.
බෑ. දැන් dual වෙනස් කරන්නත් බෑ. අනිවාර්යයෙන්ම ඒ එක්ස්ට්‍රැක්ට් වෙන එක කරන්න වෙනවා කොහෙට හරි. external hard drive එකක් ගහගත්තා නම් ඔයාට ප්‍රශ්නයක් නැති වෙයි. මේ මොදම ක්‍රමය ඒක තමයි. කොහොමත් එක්ස්ට්‍රැක්ට් වුණාත් ඒ ගානම මේ කම්පියුටර් එකේ දෙපාරකට යනවා. ඔය ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා.
ඔව් ඉතින් කෙලින්ම කිව්වොත් මේ කරන්න බෑ කියන එක තමයි කියන්න තියෙන්නේ.
ඔව්.
ඊළඟට යහලා තිනවා Microsoft ආයතනයේ දෙන Visual Studio CD එක 700 MB වෙනවලු. ඒ CD එක රයිට් කළත් මවුන්ට් කරත් ඒකේ තියෙන ඇතුලේ ෆයිල් කොපි කරත් ඒ වගේ ප්‍රමාණය බැලුවොත් ගිගාබයිට් දෙකකට ආසන්නයි කියලා. මෙහෙමයි මේකේ ප්‍රශ්නේ
තියෙන්නේ මටත් ඔය ඔෆිස් CD එක හම්බෙලා
තියෙනවා. ඔව් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් අලුත් ISO ස්ටෑන්ඩඩ් එකක් තියෙන මේ ෆයිල් ලින්කින් කියන මෙතඩ් එක පොඩ්ඩක් වෙනස් කළා. ඒ කියන්නේ දැන් එක ෆයිල් එකක් තැන් දෙකක ලියවෙන වෙලාවට ඒක එහෙම කරන්නේ නැතුව නිකන් ෂෝට්කට් එකක් වගේ හැදෙන දෙයක් තියෙනවා. ඒක ගොඩ දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් Microsoft Word, Excel ඒ ටික තියෙන එකේ ගත්තොත් ඕකේ පාවිච්චි කරන කොමන් දේවල් ටිකක් තියෙන හැමතිස්සෙම. ඒ කියන්නේ Word වලටත් Excel වලටත් PowerPoint වලටත් පාවිච්චි කරන common libraries. මේ common libraries ඒගොල්ලෝ කරලා තියෙන කරන්නේ එක තැනක තියලා අර installation එකේ තියෙන තැනදී මේ ISO මට ඇත්තටම මේ ISO format එකේ නම මතක නැහැ. ඒකෙදි linking කරන්නේ ඒ කියන්නේ file එක තියෙනා වගේ පෙන්වනට ඒකට මේ file එක තියෙන write කරපු තැනදී එකසරේ write වෙලා තියෙන මේ file එක.
ඒ කියන්නේ
multiple folders වල file එක තිබ්බට ඇත්තටම මේ ෆයිල් එක රයිට් කරලා තියෙනවා. රෙෆරන්ස් ලින්ක්ස් තියෙනවා මේ ලොකේෂන් වල. ඒක
ෆයිල් ඉන්ඩෙක්ස් එකෙන් කරන්නේ.
ෆයිල් ඉන්ඩෙක්ස් එකෙන් කරන්නේ ISO ෆෝමැට් එක අනේ සමායන්නුනේ නම මට හරියට මතක නැති ඒකන. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේක අපි කොපි කරොත් එහෙම අපේ කම්පියුටරේට අර ෆයිල් මල්ටිපල් තැන් වලට එනවා. එතකොට දැන් 500 MB ෆයිල් එක 10 පොලක තිබ්බන CD එකේදී පොඩි වුණාට කම්පියුටරේට කොපි කරාම ඒක 10 තැනටම අර ෆෝල්ඩර් 10ට ම යනවා. මේක තමයි ලොකුම ප්‍රශ්නේ. අනිත් එක මේ Microsoft අය ගොඩක් කරන්නේ කැබ් ඉන්ස්ටෝලර්ස් තමයි ඒගොල්ලන්ගෙ තියෙන්නේ. ඒගොල්ලන් සිප් කරලා. ඉතින් ගොඩක් වෙලාවට මේවා ඉන්ස්ටෝල් කරාම කම්පියුටරේ ඉඩ යන එක සාධාරණයි. මොකද ඒක එක්ස්ට්‍රැක් වෙලා තමයි ඉන්ස්ටෝල් වෙන්නේ. සමහරවිට කැබ් එක 2 MB වුණාට ඔක ඇතුලේ තියෙන ෆයිල් ටික එක්ස්ට්‍රැක් කරාම 4 5 MB වලට එහා පැත්තට යනවා. මලින්ද ඒකට හේතුව නම් ඒක තමයි. එහෙමනම් මෙයාගේ නම නම් ඇත්තටම දාලා නැහැ. අපි මේ ප්‍රශ්නේ අහලා ඉමු.
මම ළඟ තියෙනවා Huawei E220 මොඩෙල් එක. මට අවශ්‍යයි ඒක ක්‍රැක් කරගන්න. ඕගලන්ට පුළුවන් ද ඒ ක්‍රැක් කරන හැටි ගැන මට මොකක් හරි එවන්න? නැත්තම්
හරි. ක්‍රැක් කියන වචනේ ටිකක් හරි නෑ. මොකද මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට අපි ඇත්තටම සොෆ්ට්වෙයා වගේ දේවල් ඒ ක්‍රැක් කරන දේවල් ප්‍රොමෝට් කරන්න කැතිකල් නෑ වගේ නේ බුද්ධික.
ඇත්තටම යාට මං කියන්නේ ඕන නැත්තේ මේ ඔය මොඩෙම් එක අන්ලොක් කරගන්න.
අන්ලොක් කරන එක කියන්නේ මේක ඇත්තටම වචනේ වරදක් තියෙනවා. ක්‍රැක් කරනවා නෙමෙයි ඇත්තටම කරන්නේ. මේක ඇමරිකාවේ පිළිගන්න තියෙන ඇමරිකාව ගොඩක් රටවල පිළිගන්න තියෙන මේ මොබයිල් ඩිවයිසස් ලොක් කරලා දුන්නට දැන් ඇත්තම බුද්ධික දන්නේ නැති කතාවනේ iPhone ෆෝන් එක එළියට දාලා දවස් කීපයකදී පොඩි ළමෙක් මේක
අන්ලොක්
කරා. ඉතින් ඒ කියන්නේ FCC එකෙන් ඒගොල්ලන්ගේ තියෙනවා ඩිවයිස් එකක් මොඩිෆිකේෂන් කරන්න ප්‍රශ්නයක් ඇත්තම ලීගල් ප්‍රශ්නයක් ඊරට ඇමරිකාවේ දිනන්නේ නැහැ. මොකද අන්ලොක් කිරීම වගේ දේවල්.
සරලව කියනවනම් දැන් අන්ලොක් කරනවා කියන්නේ එක නෙට්වර්ක් එක විතරක්
ඔව් එහෙම මොකද ඒගොල්ලන්ග රටේ පිළිගැනීම හැටියට ඒ ඩිවයිස් එකේ අයිතිය තියෙන එක මිලදී ගත්ත කෙනාට ඒක නිසා ඒ යම් කිසි වෙනස්කමක් කරනවා නම් ඒ අයිති ඒ වෙනස් කිරීම කරන්න එයාට අයිතියක් තියෙනවා. මොකද සර්විස් ප්‍රොවයිඩර්ට බෑ එයාත් එක්කම මේක තියාගන්න ඕනේ. ඒක තමයි ගොඩක් වෙලාවට මේව ගොඩක් වෙබ්සයිට්ස් තියෙන මේ අන්ලොක් කරන්න එයාට මේක කරන්න පුළුවන්. ඉතින් ඒකට ලින්ක් එකක් අපි දාමු නේ බුද්ධික ඒ සයිට් එකට.
ඔව් ඒ සයිට් එකට
දාමු. ඔව් තවත් ප්‍රශ්නයක් තියෙනවා අපි ඒකත් අහලෙමද?
කලින් දැන් තව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් තියෙනවා. දැන් මේකේ ලංකාවේ කොහොමද නීතිමය වශයෙන්ම දැන් අපි හිතමු දැන් අපි එක නෙට්වර්ක් එකකින් අඩුවට ගන්නවා මොඩෙම් එක. අරගෙන තව එකකට මාරු වෙද්දී වොරන්ටි පිළිබඳ ප්‍රශ්න ඒව කොහොම වෙයිද? අපි ඒක අන්ලොක් කරමු.
හැත්තටම මෙහෙමයි. ඕනම සමාගම පිටරටදී වුණත් ඒගොල්ලෝන්ගේ දෙන දේ අපි වෙනසක් අපි විසින් කරොත් ඒ වොරන්ටි එක අදාළ වෙන්නේ නැහැ බුද්ධික. මොකද අපිට ෆිසිකලි හෝ සොෆ්ට්වෙයාර් වලින් ඒකට වෙනසක් කරන්න බැහැ. හරියට කිව්වොත් එහෙම අපි මේකේ අප්ඩේට් එකක් ඉන්ස්ටෝල් කරත් ඒක වොරන්ටි අවොයිඩ් වෙන්න පුළුවන් තැනක් වෙනවා බුද්ධික. ඒගොල්ලන්ගේ ඇග්‍රීමන්ට් එකට අනුව. අනික දැන් අපි ගත්තොත් එහෙම දැන් එක සමාගමකින් දෙන මොඩම් එකක් අරගෙන සමහරවිට මේක ඒගොල්ලොත් එක්ක ඇග්‍රීමන්ට් එකක් අනුව තමයි මේක ගන්නෙ. මම මාස 6ක් එක දිගට මේක පාවිච්චි කරනවා කියලා. දැන් ඇමරිකාවේ වුණත් Apple iPhone වගේ දේවල් ගත්තත් ඒව දෙන්නේ මේ කොන්ට්‍රැක්ට් එකක් එක්ක. මේ කොන්ට්‍රැක්ට් එක බිඳිනවා නම් ජපානේ ගත්තත් අරකේ මුදල් කොටස අපි ගෙවීමට බැඳිලා ඉන්නවා බුද්ධික. ඒ මුදල් ගෙවන්න ඕනේ. වොරන්ටි ගැන කතා කරොත් එයාට ඇත්තටම වොරන්ටි එක අවොයිඩ් වෙනවා මේ වගේ දේවල් කරොත්.
අපේ යාළුවට ඇත්තටම ඒක මතක් කරලා දුන්නත් හොඳයි නේද? දැන් මේක අන්ලොක් කරනා වගේම ඒ පැත්තත් පොඩ්ඩක් බලන්න කියලා නේ.
ඔව් ඒක තමයි. එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යන්න බුද්ධික.
මම සමීර. මට දැනගන්න ඕනේ කොහොමද Skype වලින් voice recording නැත්නම් මේ වගේ offline තියෙනකොට කොහොමද voice recording යන්නේ කියලා. ඒ කියන්නේ මට පුළුවන්ද මගේ Skype එකෙන් call එකක් මේ වගේ record system එකකට use කරන්න පුළුවන්ද කියන එක මට දැනගන්න ඕනේ. මොකද ඒ settings නම් හේව හොයාගන්න. හැබැයි හොයාගන්න බෑ.
හරි. ප්‍රශ්නේ පැහැදිලි වෙන්නේ නැති සමීර අහන්නේ මේකට අපි ගිය වැඩසටහනේ උත්තර දෙන්න නේ.
ඔව් දැන් එයා ඇහුවේ මේ ඔෆ්ලයින් තියෙන වෙලාවට
කොහොමද?
අපි ඔෆ්ලයින් නෙමෙයිනේ. ඔන්ලයින් තියෙනවා.
අපි ඒක ඔන්ලයින් තියෙන අපි සොෆ්ට්වෙයාර් එකක් යොදාගෙන තමයි අපි රෙකෝඩ් කරන්නේ. එයාට ඔෆ්ලයින් වෙලාවේදී මේක රෙකෝඩ් කරනවා නම් මං කලින් කිව්වාගේ මේ Skype voice mail කියන ෆැසිලිටි එක ගන්න ඕනේ. එතකොට
කලින් ෂෝ
එක ඇහුවනම් හරි මොකද මේක පැහැදිලි කරන්න ඕනේ. අපේ තියෙන සිස්ටම් එක ඔන්ලයින් තියෙන සිස්ටම් එකක් තියෙන්නේ. අපි හැමතිස්සම අපේ Skype එකක් ලොග් වෙලා ඉන්නවා. ඒකෙන් අපි software record වෙන software එකක් install කරලා තියෙනවා. සොෆ්ට් එකකින් තමයි රෙකෝඩ් දෙන්නේ. හැබැයි Tamanට මේ වගේ දෙයක් කරන්න ඕන නම් කම්පියුටර් පැවිස ඇතුළ මන් කරලා තියන්න බැරි නම් එකම විසඳුම තමයි Skype voicemail ගන්න එක. ඒක ගත්තාම වෙන්නේ offline වෙලාට කවුරුරි call කරොත් ඔයාගේ Skype voicemail එකට යනවා. ඊට පස්සේ ඔයා Skype එකෙන් log වුණාම එක message එකක් එනවා. Voicemails මෙච්චරක් තියෙනවා. අහන්න පුළුවන්. ඔයාට ඕන තරම් duration එක ගන්න පුළුවන්. හැබැයි මේකට මුදල් ගෙවන්න ඕනේ. නැතුව කරන්න පුළුවන් ක්‍රම තියෙනවාද කියලා හයි Skype online තියාගන්න බැරි නම් කරන්න විදිහක් නැහැ. ඒක සෑහෙන පිළිතුරක් වෙන්නේද කියලා හිතන මුද්දිකනේ.
ඔව්.
ඊළඟ අපි යමු අපේ අලුත් විශේෂාංගයට මේ tech news.
ඒ වගේම gadget ගැන නේ.
ඔව් gadget ගැන.
ඔව් Kindle 2 එක release කරලා තියෙන Amazon එකෙන්. සමහරට දන්නත් අහලා ඇති කලින් Kindle කියලා ebook reader එකක් නිකුත් කරලා තිබ්බා. මේකේ අලුත්ම version එක Kindle 2 කියලා. මේක කලින් version එකට වඩා ගොඩක් සැහැල්ලුයි, ඒ වගේම සිහින්. ඒ වගේම කලින් එකට වඩා බැටරි ලයිෆ් එකත් ගොඩක් වැඩි කියලා තේනවා.
මලින්ද ඇත්තටම ඒක දැන් අපේ අහන කට්ටියට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා. මේකේ මොනවද කරන්න පුළුවන්, නිකන් මොන වගේ device එකක්ද කියලා.
ඔව් දැන් අපි සාමාන්‍යයෙන් පොත් කියවන්නේ print කරපුවානේ. දැන් මේ Kindle එක කියන්නේ e-book reader එකක්. ඒකෙන් එතකොට අපිට පුළුවනි පොත්වල electronic version එක, ඒ කියන්නේ PDF වගේ files වලින් එන version එක මේ device එකට දාගෙන අපිට ඕන තැනකදී ගිහලා කියවන්න පුළුවන්. මේකේ තියෙන්නේ මේ ink display එකක්. ඒ කියන්නේ සාමාන්‍ය LCD වගේ නෙවෙයි. ඒ හින්දා මේ සාමාන්‍ය paper එකක් මත print කරපු විදිහටම මේ අපිට බලා ගන්න පුළුවන්. ඒ හින්දා තමයි battery life එකත් ගොඩක් වැඩි වෙලා තියෙන්නේ.
හරි මේ අපේ මේ තිලිනලා මේ අලුත් වැඩක් කරලා තියෙනවා. මොකද්ද මේ time 1 2 3 4 5 6 7 8 9 0 කියන්නේ?
මේ ඒක ඇත්තටම මේ කියන්නේ ජීවිතේටම එකපාරක් එන අවස්ථාවක්. අපි සාමාන්‍යයෙන් මේ software වලදී හරි කියන්නේ හුඟක් programming languages වල time stamp unix time එකනේ පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ 1970 ජනවාරි 1 වෙනිදා මධ්‍යම රාත්‍රිය නේද බුද්දක?
ඔව්.
මධ්‍යම රාත්‍රිය ඉඳලා කොච්චර තප්පර ගාණක් ගියාද කියලා තමයි ඒකෙන් බලන්නේ. එතකොට දැන් එදා ඉඳලා දැනට තප්පර, ඒ කියන්නේ අද දවසේ තමයි ට්‍රිලියන 1යි මිලියන 234යි sorry ට්‍රිලියන 1යි බිලියන 234යි මිලියන 567යි 890ක් තප්පර යන වෙලාව, ඒ කියන්නේ ඒක සටහන් වෙන්නේ 1 2 3 4 5 6 7 8 9 බිංදුව විදිහට ටයිම් ස්ටැම්ප් එක සටහන් වෙන්නේ තව පැය කීපයකින් නේද බුද්ධි?
මං හිතන්නේ පාන්දර 3යි ගන්නට විතරනේ.
ඔව්. ඒක මේ ඒ සිද්ධ වෙන එතකොට හට උදේ.
ඔව්. ඒකට වෙබ්සයිට් එකක් තිබුණා නේද? දාලා?
ඔව්. කවුන්ට්ඩවුන් එකක් දාලා තිබ්බා.
ඔබ කවුද දැන් හැදේ වෙබ්සයිට්
එක? අපේ ඔෆිස් එකේ කට්ටිය තමයි ඒක හැදුවේ.
හරි. අපි ඒක ලින්ක් එකක් දාමු නේද?
ඔව් අපි ඒ සයිට් එකේ ලින්ක් එකක් දාමු.
ආ මම මේ මම දැක්ක Wikipedia එකේ තියෙන ඔය leap years මේ කවුන්ට් කරලා නැහැ කියලා.
ඔව් සාමාන්‍යයෙන්
leap sorry leap years නෙමෙයි
leap seconds නේද?
ඔව්.
හරි. එහෙනම් අපි මේ ඊළඟ එකට යන දනිෂ්ක අපිත් එක්ක ඉන්නවද?
ඔව්.
මේ දනිෂ්ක මේ මොනවාද මේ A level වල සිලබස් එකට IT එනවා කියලා කතාවක් තියෙනවා. මොකද්ද දන්නේ නැහැ ඒක නේද?
මොකක්ද නේද දැන් 12 වසර සහ 13 වසර ඒ කියන්නේ දක්වාදි වෙන මේ පාඨමාල ඒ කියන්නේ විෂයක් හඳුන්වලා දීලා තියෙන කියන එක ප්‍රධාන විෂයක් වශයෙන් මේ තොරතුරු තාක්ෂණය ඒකෙදි Python කියන ක්‍රමලේඛන භාෂාවත් ඇතුළත් කරලා තියෙන කියන්නේ programming language එක මේක periods එක කියන්නේ කාලච්ඡේද 600ක් කියන්නේ අවුරුද්දක ඇතුළත 12 වසරටත් 13 වසරටත් ඇතුළත් වෙලා තියෙන සතියකට periods 10 ගානේ අවුරුදු දෙකකට. ඉතින් මේක මේ ප්‍රොපෝස් කරලා තියෙන්නේ විද්‍යාව, කලා, වාණිජ කියන ඕනම ඒ කියන්නේ ආංශික සිසුන්ට මේක ප්‍රධාන විෂය වශයෙන් තෝරගන්න. දැනට හැබැයි UGC එකෙන් මේක මේකට අනුමැතිය ලැබිලා නැහැ කියලා ආරංචිය තියෙන. ඒ කියන්නේ අනුමැතිය ලැබෙනවා කියන්නේ මෙහෙමයි. දැන් කලා විෂයක් කරපු සිසුවෙකුට ඉංජිනේරු උපාධියක් ගන්න බැහැනේ ලංකාවේ මේ කියන්නේ රජයේ විශ්වවිද්‍යාලකින්. ඉතින් ඒ කියන්නේ අනුමැතිය ලැබිලා තියෙන්නේ ශුද්ධ ගණිත ඒ කියන්නේ ගණිතමය විෂයන් සහ මේ රසායන විද්‍යාව වගේ කියනගෙන. ඒ වගේ මේකෙදිත් මේ තාම අනුමැතිය ලැබිලා නැහැ මේ විෂය කරොත් එහෙම කොහොමද ඉදිරියට යන්න පුළුවන්ද කියලා උපාධියක් දැරීමට. ඒ වගේම තවත් තියෙනවා මේ ඒ කියන්නේ උදලහ වසරට පමණක් ඉගෙන ගන්න අවස්ථාවක් තියෙන තොරතුරු තාක්ෂණය මේකෙදි කාලච්ඡේද කියන්නේ පීරියඩ්ස් 60කින් සමන්විත වෙච්ච විෂය තමයි හඳුන්වලා දෙන්නේ මේකෙදි මේ පැස්කල් සහ VB පැස්කල් හෝ VB විෂුවල් බේසික් ඉගෙන ගැනීමට අවස්ථාවක් තියනවලු මේක මේ අවුරුද්දේ පටන් ගන්න ඉන්නේ හැබැයි දැන් මේ විත්ති බුද්ධිගර මේ කියන්නේ ගුරුවරුන්ගේ පුහුණු කිරීමුත් අවසන් කරලා කියලා ආරංචිය තියෙන්නේ ඒ කියන්නේ දැන් UGC එකෙන් අනුමැතිය ලැබුණු වහාම මේ මේක පටන් ගන්නයි කියලා තියෙන්නේ මේක මේ පාඨමාලාව කියන්නේ ඉදිරියට එන සිසුන් සඳහා ඉතින් අපට ලැබුණු ආරංචියක් විතරයි ඉතින්
ඕ ලෙවල් වලට තියෙන IT කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා ඒක ගොඩක් උනන්දුවෙන් කරනවනේ
ඔව් ඒකේ ඊළඟට තව වැදගත් දෙයක් තමයි ව්‍යාපෘතියක් තියෙන තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතියක් මේ 11 වසරට දැන් 10 සහ 11 වසරට තොරතුරු තාක්ෂණ ඉගැන්වනා වගේම මේ අර ඒක තියෙන හැබැයි මේ තොරතුරු තාක්ෂණ විෂය මේ කියන්නේ අර අනිවාර්ය විෂයක් විදියට නෙමෙයි Tamanට අවශ්‍ය නම් දැන් අර කෘෂිකර්ම විෂය තෝරගන්න වගේ මේ තොරතුරු තාක්ෂණ ඕ ලෙවල් වලට තෝරගන්න පුළුවන්. ඉතින් 11 වසරදී ඒකට මේ ප්‍රොජෙක්ට් එකකුත් තියෙනවා. ඉතින් ගොඩක් වටිනවා මේ ඒ අඩු මේ කියන්නේ ඕ ලෙවල් වලදීම මෙහෙම ගිනගෙන එනවයි කියන්නේ අරද කියන්නේ ඒ පහසලේදී මේ මේ අවස්ථාව ලැබෙනවා කියන්නේ ගොඩක් හොඳයි මේ රටේ අනාගතයට දරුවන්ගේ අනාගතයට
අනිත් එක ඔය ප්‍රොජෙක්ට්ස් මේ පහසලේදී කරලා යනවා එක ගොඩක් හොඳයි මොකද පළවෙනියෙන් පටන් ගන්න වෙන්නේ නැත්තම් විශ්වවිද්‍යාලේ නැත්තම් කෝස් එකක් කරනකොටනේ ඒ පහසලේදී එහෙම එකක් කරපුවම අර කලින් අපි වෙන තැනකට ගිහලා ප්‍රොජෙක්ට් එක පටන් ගන්න කලින් ඒ ගැන හොඳ දැනුමක් ඇති වෙනවා
කලින් අපිට මොනවද තව නිවුස් වලට ඇත්තටම අද නම් ඔච්චරයි තියෙන්නේ නේද
ඔව් නිවුස් වලට කියන්නේ ඇත්තටම මේ ගොඩක් දේවල් කතා කරන්න කියලා තියෙන ඇත්තටම අපිට පුළුවන් නම් මේකට සහභා ඇත්තටම ඒක පටන් ගන්න නම් අපිට ගොඩක් ඒ වෙනුවෙන් දේවල් කරන්න පුළුවන් එනේ බුද්ධික
ඔව් ඒක ඊළඟ වැඩසටහනකදී අපි කියමු ඇත්තටම අලුත්ම දෙයක් අපි අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා ඒක ගැන ගොඩක් විස්තර කියමු මම හිතන්නේ පාසල් පද්ධතිය ඒ වගේම ඒ සම්බන්ධ දෙයක් තමයි
ඔව් හරි බුද්ධික දැන් අපිට මේ යුනිකෝඩ් ගැන සිංහල මේ ලොකු ලොකු ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තිබ්බා මේ දැක්කද බුද්ධික කියෝ මොක බලන්නේ ප්‍රශ්න දෙක තුන
ඇත්තටම එකක් අහලා තිබුණේ යුනිකෝඩ් වල සිංහල ටයිප් කරන්නේ කොහොමද කියලානේ
ඔව් අනේ ඒ කියන්නේ යාට අකුරු ටයිප් කරන්න බෑ කියලා ප්‍රශ්නයක් තිබ්බා නේද
ඒ කියන්නේ යාට සාමාන්‍ය අකුරු ටයිප් කරන්න පුළුවන් ඒ වගේම ස්පිලි පාපිලි රකාරාංශ ඒ වගේ දේවල් පාවිච්චි කරනකොට ගැටලු දිනවා කියලා තිබුණේ නේ.
ඔව් ඒක තමයි. අනිත් එක තමයි අර තව එක්කෙනෙක් අහලා තිබ්බා නමත් එක කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ එක්කෙනෙක් තමයි මේ කසුන් රණතුංග කියලා එක්කෙනෙක් අහලා තියෙන්නේ. එයා කියලා තිනවා මේ ලියන්න පුළුවන් බට් මෝ ලියන්නේ කොහොමද කියලා අහලා තිනවා. තව අහලා තිනවා මේ ප්‍රශ්න කියන්නේ ලියද්දි පා යටින් දාන්නේ කොහොමද කියලා අහලා තියෙනවා මේ මම මේ තවත් මේ පොඩි අපේ දසුන් සමීර අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඇත්තටම දසුන් සමීර යුනිකෝඩ් ගැන ගොඩක් දක්ෂ කෙනෙක් දසුන්
හලෝ
ආයිබෝන් දසුන්
ආයිබෝන්
මේ දසුන් මේ අපිට මේ සිංහල ගැන ලොකු ලොකු ප්‍රශ්න ටිකක් ඇවිල්ලා තියෙනවා එකක් තමයි මේ අර මේ හැමෝම දන්න එකක් මේ කුමාර කියලා කෙනෙක් අහලා තිනා සිංහල x දැන් සිංහල Windows XP service pack 2 වලදී නම් කිසි ගැටලුවක් නැතුව වැඩ කරනවා. නමුත් මේ service pack 3 දැම්මහම අර language bar එකේ නිකන් question mark දෙකක් වගේ තමයි මේ සිංහල select කරන එක පේන්නේ නේද?
මේ අර ඒ කියන්නේ ওই ප්‍රශ්න ඇති වෙන්නේ කලින් සිංහල දාලා තිබිච්ච computer එකට service pack 3 එක දැම්මොත් නේද?
ඔව් ඒක තමයි දැන් මේකට මොකක් හරි විසඳුමක් තියනවද? ඔයා පාරේ ඉන්නවා වගේ දැසන් අපිට ඇහෙන්නේ
මේ කතා කාල තමයි ඉන්නේ.
කතා කරන්න පුළුවන් කමක් තියනවද දැසන් නැත්නම් පස්සේ ගන්නද?
ආ නෑ හරි කමක් නෑ. කියන්නේ මේ මෙහෙමයි. දැන් එතනකොට අපිට සිලබස් එක يعني මේ සිලබස් සයිට් එකේ දීලා තිනවා link එකක්. ඒකේ තිනවා beta version එක තාම තියෙන්නේ. ඒ වුණාට ඒක ඇදී සාමාන්‍ය සාර්ථකව වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් අපිට කීබෝඩ් එක හරියට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. එතෙන්දී පොඩි ගැටලුවක් එනවා. මොකද සමහරක් වෙලාවට ප්‍රායෝගික ගැටලුවක් එනවා. ඒකේ අර ලැන්ග්වේජ් බාර් එක නැති වුණොතින් එතනින් එහාට ඒක සමහරක් වෙලාවට අයි ගන්න බැරි අවස්ථාවක් තියෙනවා.
මොකද දසුන් මේ වා කිව්වට පස්සේ මාර්ට් එක පොඩ්ඩක් බැලුවා. මාර්ට් එතන එක දැක්කේ නැහැ. මොකද දැන් සර්විස් පැක් 3 දාලා සිංගල් ලැන්ග්වේජ් බා දැන් අතන ලැන්ග්වේජ් සිලෙක්ටින් බා එක අපි නැති කරගත්තොත් අර කන්ට්‍රෝල් පැනල් එකට ගිහලා අපි ආයි ලැන්ග්වේජ් බා සිලෙක්ටින් බා එක ඇඩ් කරන්න ගියාම මේ ඔප්ෂන් එක ඩිසේබල් වෙලා තියෙනවා නේද දසුන්?
ඔව් ඒක ඇත්තටම මම හිතන්නේ ඒක අපේ මේ අපි මුලින් හිතුවේ ඒක මේ අපේ පැච් එකේ වරදක් කියලා. බලනකොට ඇත්තටම මේක Microsoft එකේ සර්විස් පැක් 3 එකේ තියෙන ගැටලුවක්.
ඔව් ඒක ඇත්තටම අර රෙජිස්ටර් එඩිට් එකකින් හදන්න පුළුවන් නේද?
ඔව් හොට්ෆික්ස් එකක් තියෙනවා. හැබැයි හොට්ෆික්ස් එක ගන්න නම් මම මතක හැටියට ඒක රෙජිස්ටර්ඩ් Windows XP version එකක්
තියෙනවා. ඔව් ඒ කියන්නේ නැත්තම් අර ඉන්ස්ටෝල් කරන්න බෑ පැච් එක.
දසුන් දැන් සර්විස් පැක් 3 වලදී මේ ලැන්ග්වේජ් බාය් එකේ ගැටලුවට අමතරව මොනව හරි සිංහල ටයිප් කරනකොට ගැටලුව තියෙනවද?
සිංහල ටයිප් කරනකොට ගැටලුවක් නැහැ. මොකද අර මේ අපිට මේ හම්බ වෙන පැච් එකත් එක්කම මේ කියන්නේ සිල් දශකම් දීලා තියෙන පැච් එකත් එක්කම සාමාන්‍ය අපේ අර ටයිප් කරනකොට වෙන අර පහසු කරන මිදුංගයක් තියෙනවනේ. ඒ සොෆ්ට්වෙයාර් එකත් ඒකත් එක්කම ඉන්ස්ටෝල් වෙනවා. ඒකෙන් දෙතලි ගැටලුවක් ඒක ඉන්ස්ටෝල් කරගන්න පස්සේ.
ඔව් එතකොට මේ දසුන් තව කෙනෙක් අහලා දිනා මේ සිංහල ටයිප් කරන්නේ කොහොමද මී කියලා ලියන්න පුළුවන් ලයාට මේ මෝ කියලා ලියන්නේ කොහොමද කියලා අහනවා. තව මේ ප්‍රශ්න කියලා ලියද්දි පා එකට යටින් දාන්නේ කොහොමද කියලා අහලා තියෙන ප්‍ර කියලාන්න. ඇත්තනවා මේ මේකනම් යතුරු බෝරු ගැන දැනුමක් නැතිකම කියලා නේද දසුන් ප්‍රශ්නේ?
ඔව් ඇත්තටම මෙහෙමයි. සාමාන්‍යයෙන් භාවිතා කරනකොට යතුරු පොරව හරියට ඉගෙන ගත්තනම් ওই ප්‍රශ්නේ නැතු වෙනවා. ඇත්තටම යුනිකෝඩ් තාක්ෂණත් එක්ක කතා කරනකොට අපිට ඔක දීර්ඝව කතා කරන්න වෙනවා. සාමාන්‍ය භාවිතා කරන කෙනෙක්ට මම හිතන්නේ මේ හැම දෙයක් ගැනම ඉගෙන ගන්න ඕනේ කියලා. සමහර විට මම හිතන්නේ ඔය මේ කියපු එක්කෙනා මේ අපේ අර සිලබස් වලින් දෙන අර ටයිප් කරන මුදුකාංගේ අතුලක් කරන්න නැතුව ඇති.
ඔව් ඒ කියන්නේ ඇත්තටම මේ අර සිංහල කියලා අර ස්ටාර්ට් වෙනකොට ඇවිල්ලා වියන්නක් ටාස්ක් බාර් එකට එන්නේ. ඇත්තනම මේක දසුන් සිංහල යුනිකෝඩ් සියබස් සයිට් එකේ දෙන ෆුල් පැච් එක ඉන්ස්ටෝල් කරනම මේ ඔක්කොම හරියට ඉන්ස්ටෝල් වෙනවා නේද?
හරියටම ඉන්ස්ටෝල් වෙනවා. මොකද දැන්ට දීලා තියෙන පැච් එක ඉස්සර පරණ අපිට ටිකක් ලොකු වැඩක් කරන්න තිබ්බා. දැන් නම් ඇත්තටම එක වන් ක්ලික් වගේ නම්
ඒක සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් වෙනවා. ඒක හොඳ තමයි මේ සියබස් සයිට් එකට ගිහිල්ලා දැනට තියෙන මේ අලුත්ම එක අරගෙන ඉන්ස්ටෝල් කරා නම් මේ ප්‍රශ්නේ හරියනවා. මම හිතනවා මෙයා විජේසේකර යතුරු පුරව පාවිච්චි කරන්න කියලා නැත්තම් මේ ඔන්ලයින් කීබෝඩ් පාවිච්චි කරගෙන එන ප්‍රශ්නද දන්නේ. මොකද මේ කීබෝඩ් ලේඅවුට් එක නම් ඇත්තටම මේ අපිට ලින්ක් එකක් දාන්න පුළුවන් විජේසේකර වලට නම් නේද බුද්ධික?
ඔව් ඒක අපිට සයිට් එකේ දාන්න පුළුවන්.
ඔව් හරි දසුන්. ඊට අමතරව
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ඔව් හරි අහන්න.
මේ මමත් ඔය SP3 එක පස්සේ දැම්මේ සිංහල වලට පස්සේ. ඊට පස්සේ මටත් ඔය සිංහල මේ ෆොන්ට් එක මේ යුනිකෝඩ් එක පෙන්වන්න නැතුව ගිහින් අර ලැන්ග්වේජ් බාර් එකේ ඊට පස්සේ අර පැච් එක මම මේ විදිහටම දැම්මා. දැන් Chrome browser එකේ විතරක් සිංහල දැන් මම අයන්න ටයිප් කරලා දෙවෙනි අකුර ටයිප් කරනකොට අයන්න හැකියි. පළවෙනි අකුර
මම එහෙම ප්‍රශ්න. ඔව් ඔකට අපි මේ කලින් ගත්ත දන්නා මම හිතන්නේ උත්තරේ. ඒක අපේ මේ Chrome socket එකේ component එකේ වරදක්. ඒක ඊට පස්සේ ඒකලොන් අලුත් development එකේදී හදලා තිබ්බා.
ඔව් ඒ කියන්නේ ඕ ඒ කියන්නේ ස්ටේබල් වර්ෂන් එක 1.x කියන වර්ෂන්ස් පාවිච්චි කරනවා නම් මේ සිංහල ගැටලුව දිනනවා. හැබැයි 2x වර්ෂන්ස් වලදී මේ ප්‍රශ්නේ. හැබැයි එතකොට ඔයාලට වෙනවා හර්ෂ මේ Chrome එකේ AI දෙනවා මේ channel selector tool කියලා tool එකක්. web එකේ search කරනනම් Chrome channel selector tool කියලා. ඒ කියන්නේ ඔයාගේ update එක වෙන්නේ stable release එකක් එන update ද ඔයා ගන්නෙ නැත්නම් beta release වල එන update ද නැත්නම් developer release වල එන update ද ගන්නෙ කියලා. දැන් ඇත්තටම මම මලින්ට බුද්ධික අපි හැමෝම පාවිච්චි කරන්නේ developer release එකේන update තමයි පාවිච්චි කරන්නේ.
අපි අත්දැකීමෙන් කියන්නේ දැන් ඒක stable version එක කියලා ඒක නම තිබුණාට developer version එක stable නෑ කියලා හිතන්න එපා. ඒක Chrome එක ගොඩක් stable අපි පාවිච්චි කරන දේ. يعني තාම නම් crash වුනේ නෑ ඇත්තටම අපේ අදි.
ඔව් ඒක හැබැයි අපේ office එකේ එක්කෙනෙක් crash කරා. මොකද මේ ඒකත් මටත් මේ මට ඇවිල්ලා ඔයා crash කරන දෙන මම crash කරා කියලා. මේ ඒකත් එයාටත් හරි happy එකක් කියලා දෙන. හැබැයි අර මුළු browser එකම crash කරන්න බැරි නම් එක tab එකක එක page එකක් විතරයි crash කරගත්තේ. browser එක කිසිම දෙයක් උන්නේ නෑ. මේ විදිහටම වැඩ කරා.
ඔව් ඒක crash වෙලා නෑ.
ඔව් ඇත්තනම ගුවත් Firefox වලදී වෙන ප්‍රශ්න නම් ඉලා
නැහැ. ඔව් ඒක නිසා හරිද මම හිතන්නේ ඔය Chrome වල ඔය ගැටලුව තියෙන හැම දිනාටම කරන්න පුළුවන් දේ තමයි channel selector කියන tool එක අරගෙන ඒකෙන් Chrome developer එකට update කරගන්න.
අපි link එකක් දාමු
channel selector. මමත් මේ දැන් හරිම දුකෙන් මේ නෝට් පෑඩ් එකේ ගහලා ටයිප් කර කර ඉන්නේ. හරිම කරදරයි ඒක.
ඇත්තටම මේ හොඳට සිංහල ටයිප් කරන්න පුළුවන්. මොකද දැනට මම ක්‍රෝම් පාවිච්චි කරනවා කියලා ලියපු පෝස්ට් එකේ ඉඳන්ම ගොඩක් පෝස්ට් හැම එකක්ම ලිව්වේ ක්‍රෝම් වල ඉඳන් බ්ලොග් එකේ. ඉතින් ඒක නිසා සිංහල වැඩ කරන්නේ නැහැ කියන එක මම ක්‍රෝම් ඩෙවලොපර් රිලීස් එකේ නම් පිළිගන්නේ නැහැ. මොකද තිබ්බ ගැටලු ඔක්කොම निराකරණය වෙලා තියෙනවා. මම හිතන්නේ අපේ දසුන් පාවිච්චි කරන්නේ ක්‍රෝම් නේද?
ඔව් මම දෙකම පාවිච්චි කරනවා ඇත්තටම. ක්‍රෝම් තමයි වැඩි කෙනෙක් පාවිච්චි කරන්නේ. ඒ වගේම මට මේ තා පොඩි දෙයක් කියන්න අපේ අර Windows 7 එක තියෙන ගැටලු නේද?
ඔව් Windows 7 එක නම් හැතරොස් Windows 7 වල සිංහල රෙන්ඩරින් නම් දසුන් ඉහළම මට්ටමක පවතිනවා.
ඒක තමයි Windows 7 වල ගැටලු. ඒ කියන්නේ මට වඩා හොඳට මේ කලින් ගත්තා ගැටලුවක් ඇත්තෙම නැහැ. ඒක තමයි කියන
ගැටලුව. එකම එක ගැටලුව ඇත්තනම දසුන් තිබ්බ අපිට. ඔයාට මතක ඇති අර ඔව් විජේසේකර කීබෝඩ් එක අපි ඒ කියන්නේ ඇත්තරම Windows 7 වලට කිසිම පැච් එකක් දාන්න ඕනේ නැහැ සිංහල දාන්න. ඒක තමයි ලොකුම වටිනාකම මේ. ඔව් ඒක ඒ වුණාට එකම එක ගැටලුවක් මයි මේ දැක්කා අපි මතකද මේ අර කොයන් එහෙම ගහනකොට කොම්බෝ කලින් ගහන එක පොඩි ප්‍රශ්නයක් තියෙන කෝ කරන්න ගියාම කරන්න බෑ.
ඒකට අපේ අර අපිට සිලබස් එකේ හම් වෙන සොෆ්ට්වෙයාර් එක දැම්මම ප්‍රශ්නේ හරියනවා. ඒ සොෆ්ට්වෙයාර් එක
අපිට අර ඒකෙ තියෙන EXE එකයි DLL එකයි කොසු කරගත්තත් ඇත්තටම වැඩ කරනවා. ඔව් ඒ කියන්නේ ඇත්තටම EXE එක කොහෙට හරි DLL එකක තැනකට දාලා ඒක ස්ටාර්ට් නැතුව මේ ඇත්තටම මටත් හිතුණා විජේසේකර කීබෝඩ් එකකට මාරු වෙන්න ඕනේ කියලා. මොකද මේ දැන් Windows 7 වල වැඩ කරනකොට මොකද අනිත් තියෙන ගොඩක් සොෆ්ට්වෙයාර්ස් වැඩ කරන්නේ ඔය මේ ෆොනටික් ටයිප් තියෙන කීබෝඩ්. ඒක නිසා Windows 7 නම් ඇත්තටම සිංහල වලට හොඳ අනාගතයක් කියන්න පුළුවන්. අනිත්‍යයට මොන හරි ප්‍රශ්න තියෙනවා දසුන්ගෙන් අහන්න. හරි. ප්‍රශ්න නැහැ කියලා තමයි හිතන්නේ දසුන්නේ. ඔව් දසුන් එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙච්ච එක.
කාලිගෙ මම නම් බය හිටියේ මේ දසුන් මේ පාරේ ඉඳලා මොකක් කර කරගෙන ඉඳි කියලා අපිට.
ඇත්තටම දසුන් පොඩකට ඇතුල්ටා ඊට පස්සේ.
ඔව් ගොඩක් ස්තුතියන්ත වෙනවා. ඇත්තටම දැන් මේ වගේ අපිට සම්බන්ධ වෙච්ච එක ගැන ඒ වගේම ඉදිරියේදීත් අපිට ඔය ගැන ගැටලුවලදී
අනික මේ මට තවත් දෙයක් කියන්න තියෙන අපේ අසන්නන්ට මේ අපේ ෂෝ එක මේ එඩිටර් ෂෝ එකක් නෙමෙයි. අපි මේකේ තියෙන කපල කොටලා අයින් කරන්න. ඉතින් ඒක නිසා අර මේකේ ටිකක් අර ලයිව් ගතියක් තියෙනවා. කතා බහ ගන්නකොට අහල පාල සද්ද බද්ද ඇහෙන්න පුළුවන්. මොකද මේක අපි ප්‍රොෆෙෂනල් විදිහට තියාගන්න උත්සාහ කරනට බුද්ධික අපි බලන්නේ මේක සුහදත්වයකින් මේක සැබෑ විදිහට කට්ටිය ඉදිරිපත් කරන්න නේද?
ඔව්. ඒතර මේක අපි මේ තැහැල්ලුවෙන් කතා කරන හැමදේම.
ඔව් මොකද?
එහෙම නැති වුණාමත් නිදිමත වෙනවනේ
කට්ටිය. ඔව් ඒක තමයි. මේ වගේ වුණාම හිනාවේ අප්පා මේගොල්ලන්ට මේකත් කරන්න බෑ කියලා නෑ. ඇත්තටම අපිට ඉතින් ඕක කලින් ඕක වෙනම වොයිස් රෙකෝඩින් එකක් අරගෙන අපිට මේක ඩෙඩිට් කරලා දාන්න බැරි කම නෙමෙයි. අපි ඉතින් ඒ වගේ දේවල් ලෙක්චර් මේ ඕනේ නැහැ කියලා
තමයි මොකද ඇත්තටම 12ක් පහ වෙලා නේ.
ඔව්. ඒක නෑ ගෙවල් වල යනත දසුන් නේ නම් සමායෙන්න ඕනේ මේ මහරය කතා කරන්න මම නම් වෙලා බලන්නේ නැද්ද ඔබ කෝල් කරා.
ඔව් දසුන් නේ ඇත්තටම අපි ගිලාගෙන හැමෝම මේ වෙලාවගෙන කතා කරන්න දැන්
නෑ. අපි මෙතන ඉන්නේ හැමෝම ඉතින්. එහෙනම් බොහොම ස්තුතියි දසුන් අපිත් එක්ක සම්බන්ධ වුණාට. දාසක අපිත් එක්ක ඇවිල්ලා මේ අපි යුනිකෝඩ් ගැන මේ වැඩසටහනක් කරමු දසුන්.
ඔව් අතන
අපි කරමු මේක. එහෙනම් සුබ උදෑසනක් කියලා කියන දනිෂ්ක කිව්වා එහෙනම් බොහොම ස්තුතියි දනිෂ්ක.
සුබ උදෑසනක්.
හරි. ඊළඟ වැඩසටහනට යමු. මේ අපේ ගේම් ගැන ප්‍රශ්න වර්ගයක් තිබ්බා තිලින මේ ඒවට කොහොමද උත්තර දෙන්නේ? ගයන් අහලා තිබ්බා ප්‍රශ්නයක් දැක්කද තිලින මේ?
අපෙන් අහලා තිබ්බා මේ Vista වල එයා කියන ඔරිජිනල් ගේම් සීරිය කොපි කරපු එකක් Vista වල වැඩ කරන්නේ නැහැයි කියලා. හැබැයි මේක මේ මං හිතන්නේ කොපි කරද්දී ඒ ඔරිජිනල් සීරිස් වල උඟක් වලට ප්‍රොටෙක්ෂන් සිස්ටම්.
ඔව් කොපිරයිට් ප්‍රොටෙක්ෂන්
කියලා තියෙනවා. ප්‍රශ්නේ පැහැදිලි කරොත් මං හිතන්නේ එයා කියන්නේ ඔරිජිනල් CD එකකින් ක්ලෝන් එකක් කොපි එකක් අරගෙන ඒක වැඩ කරේ නැහැ කියලා නේද?
ඒක data error එකක් එනවා කියලා කියනවා. ඒ කියන්නේ උඟක් වලට data error එන්නේ
කොපිරයිට් ප්‍රශ්න
නේද? කොපිරයිට් ප්‍රශ්න.
එහෙම නැත්නම් රොම්ගේ ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. අනිත් එක මේ ගොඩක් අයද මට මේ CD රයිට් කරනකොට දකපු ලොකු අඩුපාඩුවක් කරන මේ රයිට් කරන්න බලා උඩරිම ස්පීඩ් එක දාලා රයිට් කරනවා.
ඒක දානවා කලින් අනිත් එක දැන් අර දැන් ගොඩක් සොෆ්ට්වෙයාර් වල දිනන මේ රයිට් කරපු කොපි එක වැලිඩේට් වෙරිෆයි කරන්න
බලනවා. ඔව් data validation
කියන්නේ. ඒ ඒ වෙරිෆිකේෂන් එක ස්කිප් කරලා දානවා. අපි ඇත්තට මේක වෙලා යන හින්දා කරන වැඩක්. ඒ වුණාට මේ ඒක කරනවා නම් හොඳයි. ඒකට
මේකෙන් බලා ගන්න
පුළුවන් නේද? හවුරු කරගන්න පුළුවන්. අපේ මම අපේ ඔෆිස් එකේ වුණත් ගොඩක් කට්ටිය කියනවා මගේ ROM එක වැඩ කරන්නේ නැහැ කියලා. මම බලනකොට දැන් ROM එක රයිට් කරන්න පුළුවන් 52x වලින්. CD එක දාලා රයිට් කරනවා 52x එකලෙම. ඉතින් මේක ඇත්තටම ප්‍රශ්නේන්නේ රයිට් කරනකොට ඉතින් මොකද ඒකක් ඉන්නේ හෝ ගාන රයිට් කරලා දාලා ටග් ගාලා ඉවර වෙනවා. හැබැයි දැන් ගොඩක් අපි පාවිච්චි කරන CD වල දෙන ගුණාත්මක බව අඩුකම නිසා මේ හයි ස්පීඩ් රයිටින් වලට සපෝට් කරන්නේ නැහැ. අනිත් එක අර ගොඩක් වේගෙන් රයිට් කරන නිසා මේ 1 and 0 අර මේකේ තියෙන groove එකේ තියෙන pattern එකේ depth එක ගොඩක් අඩුවෙන් වදින්නේ. ඒතකොට ඉතින් අර එච්චර හොඳ නැති ROM එක වගේ දැම්මොත් එහෙම ප්‍රශ්නේ තියෙන්නේ මේක හරියට මේ එන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ඒ ප්‍රශ්නේ තියෙනවා. වෙන මොනවා හරි කියන්න පුළුවන්. මෙයාගේ ROM එකේ ප්‍රශ්නයක් වෙන්නත් බැරිද තිල්න මේක?
ඔව් මම හැබැයි ROM එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒත් මෙයා කියනවා CD දෙකක්ම ඒ විදිහට try කරා කියලා.
ඔව් දෙකම ROM එකේ දෙකම දෙකම නම් ROM
එකේ වෙන්න පුළුවන්. ROM එකේ වෙන CDs උත් එහෙම ප්‍රශ්නයක් තියෙනවද කියලා අපිට මේ දැනගන්න තියෙනවා හොඳයි.
ඔව් මම ඔය කිව්වහම මතක් වුණා මේ මගේ එක්කෙනෙකුත් මේක ඇත්තටම මේ ඔරිජිනල් CD ගුවම එක්කෙනෙක් මේ PS2 වල ගේම් වගේයක් ගෙනල්ලා කම්පියුටරේ දාගෙන දාන්න පුදුම try එකක් දාලා තිබ්බා. ඒකත් මං හිතන්නේ එහෙම ප්‍රශ්නයක් මෙතන කියලා නේද? හරි. තවත් ඕගොල්ලෝ මේ හර්ෂයි තිල්නේ අද පොඩ්ඩක් අපේ කට්ටිය අලුත් දෙයක් ගේම් ගැන කියලා දෙන්න ලෑස්තිලා ඉන්නා නේද?
ඔව් අපි මේ මමයි හර්ෂයි කතා කරන හැටි කොහොමද LAN ඒ කියන්නේ ලෝකල් ඒරියා නෙට්වර්ක් වල ප්ලේ කරන්න හදපු ගේම්ස් ඉන්ටර්නෙට් එකෙන් ප්ලේ කරන්නේ කොහොමද කියලා කතා කරන්න හැදුවද නේද හර්ෂ?
ඔව්
ඒකට තියෙනවා
ඒක ගැන පොඩ්ඩක් විස්තර කරොත් මේ මොකද්ද LAN කියන්නේ ඉන්ටර්නෙට් එකේ වෙනස?
LAN කියන්නේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එක. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එක හරහා නෙවෙයි එකම තැනක, ඒ කියන්නේ LAN එකම තැනක ඉඳන් නෙට්වර්ක් එකට කනෙක් වෙලා
ඒකේ වෙනස තියෙන අර දැන් අපි සමහර ගේම්ස් වල වැඩ කරන්නේ LAN මෝඩ් එක විතරයි නේද? එහෙම තුදව
වෙනවා. ඔව්. ඒවා කොහමද ඔන්ලයින් ඒ කියන්නේ අපේ යාළුවෝ එක්ක එහෙම කනෙක්ට් වෙලා ප්ලේ කරන්න කොහොමද කියලා තමයි
උදාහරණයක් විදිහට දැන් මමයි තිල්නා ඉන්නේ තැන් දෙක. අපි දෙන්න LAN එක නෙමෙයි ඉන්ටර්නෙට් එකේ. අපි දෙන්න LAN එක වගේ ගේම් එකක් ගහන්න ඕන නම් අපි එක්තරා software එකක් install කරලා LAN එකක් වරු LAN එකක් හදලා
ඔව්
අපි දෙන්න එතකොට එකම network එකේ ඉන්න වගේ පෙන්නනවා. ඒක ආධාරයෙන් අපි ගේම් එක ප්ලේ කරනවා. හැබැයි අපි ඇත්තටම ඉන්නේ ඉන්ටර්නෙට් එකේ.
ඔව් ඒකට මේ තියෙනවා නොමිලෙම ලබා ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් හමාචි කියලා. hamachi.cc කියන වෙබ්සයිට් එකකින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ සොෆ්ට්වෙයාර් එක. ඒකෙන් පුළුවන් අපිට virtual ඒ කියන්නේ VPN කියලා කියන්නේ virtual private network එකක් හදාගන්න. ඊට පස්සේ ඒ virtual private network එක ඇතුලේ ඒ කියන්නේ මේ network එකට join වුණු කට්ටියට පුළුවන් local area networks වලට සපෝට් කරන ගේම්ස් ඒ ලෝකල් නෙට්වර්ක් එක ඇතුලේ ප්ලේ කරන්න.
කෝ-ඔප් මෝඩ් කියලා කියනවා නේද? ඔය මෝඩ් එකට ගේම්ස් වල එන.
ඔව්.
එතකොට සමහර ගේම්ස් තියෙනවා එක ටීම් එකක 4 දෙනෙක් ඉන්නවා නම් අනිත් ටීම් එක කම්පියුටර් එකත් එක්ක අපි ප්ලේ කරන්නේ. එතකොට මේ 4 දෙනා LAN එකක් විදිහට හදාගෙන අපි කම්පියුටර් එකට එරෙහිව මේ අපිට ගේම් එක ප්ලේ කරන්න පුළුවන්.
ඔව්.
හමාචෙක්ෙන් තමයි අපි LAN එක හදාගන්නේ.
ඔව් ඒ වගේම මේ හමාචි එක ඉන්ස්ටෝල් කරලා පස්සේ ඒකෙන් පුළුවන් නෙට්වර්ක් එකක් හදාගෙන ඒ නෙට්වර්ක් එකේ යූසර් නේම් පාස්වර්ඩ් යොදාගෙන කට්ටියටම ජොයින් වෙලා යාළුවෝ ටික එකතු කරගන්න. ඒ හුඟක් ගේම්ස් ඒ කියන්නේ ලෝකල් ඒරියා නෙට්වර්ක් ප්ලේ කරන්න පුළුවන් ගේම්ස් හුඟක් ඒවා හමාචි හරහා ප්ලේ කරන්න පුළුවන්.
ඔව් අනිත් එක මට මතක් ඉන්නේ සමහර ගේම්ස් තියෙනවා මල්ටිප්ලේයර් බ්ලොක් කරන ඔය අපේ ගොඩක් කට්ටිය ගන්නේ පයිරට් කොපීස් නේ.
ඔව්
ඒවල මල්ටිප්ලේයර් බ්ලොක් වෙනවා. ඉතින් හැබැයි උනට මේගොල්ලන් LAN එක බ්ලොක් වෙන්නේ නැහැ.
ඔව්
කෝප් මෝඩ් එක බ්ලොක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට අපිට කරන්න තියෙන්නේ හමාචි ඉන්ස්ටෝල් කරගෙන LAN එකක් හදාගෙන ප්ලේ කරන්න පුළුවන්.
ඔව් අපි හමාචි ඩවුන්ලෝඩ් කරන ලින්ක්ස් ඒ වගේ ගයිඩ්ස් ටිකක් අපේ වෙබ්සයිට් එකේ දාමු නේද හර්ෂ්?
ඔව් ඒක අපි දාමු.
මේ ඔය හමාචි මට නිකන් මට ගැටලුවක් ආ දැන් ඔය හමාචි වගේ පාවිච්චි කරනකොට මොන වගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්ද තියෙන්න ඕනේ කියලා?
අනිවාර්යයෙන්ම ADSL වගේ තියෙන්න ඕනේ.
ADSL සාමාන්‍ය හෝම් කනෙක්ෂන් එකක් කියන්නේ 512 කනෙක්ෂන්
එකක්. ඔව් ඒ කියන්නේ අපේ මලිට වගේ HSDB තියෙන අයට මේක කරන්න අමාරුයි නේද?
HSDB fast නම් පුළුවන් නේද? හැබැයි පින් එක බලපානවා.
පින් ඩිලේ එක නම් හර්ෂ ඇත්තටම HTTP වල 500 එහෙන් තියෙනවා මේ ලංකාව ඇතුළේ නම්. මොකද ඔය දැන් අමාචි වගේ software පාවිච්චි කරන ටෝක ඇමරිකාවට වගේ ගිහිල්ලා නේද ආපහු එන්නේ.
ඔය අමාචි server එකට ගිහින් තමයි එන්නේ. ඒක නිසා ප්‍රශ්නක් තියෙනවා.
අර ඇත්ලේ තමයි දැන් අපි SLT ADSL තමයි හොඳම games වලට. මොකද අනිත් operators ලංකාවේ ඉන්න මේ internal network එක කියන්නේ දැන් හිතන්න dialog to mobitel කියලා ඒගොල්ලෝ නෑ dialog to lanka bell කිව්වොත් dialog සහ lanka bell අතර direct connection එකක් නැහැ ලංකාව ඇතුලේ. routing වෙන්නේ මේ වෙන රටවල් වලට ගිහිල්ලා තමයි ආයි ලංකාවට එන්නේ. එතකොට අර games වලට අවශ්‍ය කරන network latency එක ගොඩාක් වැඩි. ඉතින් දැන් අපි first person shooter game එකක් වගේ ගැහුවොත් එහෙම අපි ඩිල්ලක් තියලා වින තප්පරයක් වගේ යනවා එයාට වදින්. ඉතින් ඒක ඊට වඩා හොඳයි මේ ගේම් එක නොගහින්. ඒ ප්‍රශ්නේ තියෙන නිසා හුඟක් තාම SLT තමයි ඉතින් network ping එක හොඳම. මේ අනිත් ප්‍රශ්නේ මේ අර කාලින් කිව්වා වගේ HSDPA තාම මං හිතන්නේ route කරන්නේ පිටරට ඉඳන්. පිටරටින් නේද?
නෑ එහෙමත් නෙමෙයි හර්ෂ මේ මොබයිල් කියන ප්‍රශ්නේදී මේ ඇත්තටම මේ latency වැඩි. මොකද මේක මීඩියම් දෙක තුනක් ට්‍රාන්ස් වෙනවනේ එකක් තමයි මොබයිල් එකේ ඉනන් ටවර් එකට එන්නේ රේඩියෝ ලින්ක් එක. එතනදී එක හොප් එකකට වඩා ඒ කියන්නේ රේඩියෝ වලදී ඇත්තටම වේගය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවනේ කොච්චර වෙලාවක් ගත වෙනවද කියලා මේ A ඉඳන් B වෙනකන් යන්න. ඊට පස්සේ ටවර් එකේ ඉනන් ආයි බේස් ස්ටේෂන් වල ඉනන් ආයි ඒගොල්ලන්ගේ ස්විච් වලට යනකොට තව එකක් වෙනවා. දොඩ එතනත් ආයේ රේඩියෝ ලින්ක්
එකක් ඇතුළේ වුණත් අර මීඩියම්ස් ගොඩක් මාරු වෙන නිසා
මීඩියම් ගොඩක් කන්වර්ට් වෙන එක අනික මේ මේවා පැකට් ස්විචින් කියලානේ කියන්නේ. ඇත්තනම පැකට් ස්විචින් කියන එකේ අදහස මේ HSDPA වලදී ඩේටා මේ පැකට් එකක් එක කෙනෙක්ට දීලා ටික වෙලාවක් ඉඳලා තමයි අනිත් එක්ක නඩදෙන. එක දිගට ඩේටා ට්‍රාන්ස්ෆර් එකක් මෙතෙන්දි වෙන්නේ නැහැ.
ස්විච් වෙනවා වැඩි.
ස්විච් වෙනවා වැඩි. ඉතින් ඒක නිසා HSDPA එකේ ඩිලේ වැඩි වෙන්නේ ඇත්තටම මිලිසෙකන්ඩ්ස් 100කට එහා පැත්ත යනවා හොඳම නෙට්වර්ක් එකක් උනා.
ආහ්.
ඒ කියන්නේ
ඒක ගේම්ස් වලට අනුමත කරන්නේ ගොඩක් වෙලාවට 100 150ට වඩා අඩු.
ඔව් ඒක නම් ඉතින් කවදක්වත් වෙන්නේ නැති දෙයක් මොබයිල් ආදී. මොකද හොඳ රටකට ගිහලා පිට රටක හොඳ දැනකට ආවත් ඒක පොඩ්ඩක් අමාරුයි. ඒක අඩු කරගන්න සාමාන්‍ය 100 වගේ කියන්නේ ඒගොල්ලන්ගේ මේ කියන්නේ මේන් බේස් ස්ටේෂන් එකට වගේ යන්න පුළුවන්. ඊට වඩා නම් අමාරුයි. අනික මේක හැමතිස්සෙම කන්ටිනියස් එක විදිහකට තියෙන්නේ නැහැ. මේක වෙනස් වෙන හැමතිස්සෙම.
ඔය ඒක තමයි ගේම්ස් වල තියෙන ලොකුම ප්‍රශ්නේ. මොකද මේ එක දිගටම කනෙක්ෂන් එක තියෙන්න ඕනේ. එකපාරක් හරි ඩිස්කනෙක්ට් වුණොත් ඒ කියන්නේ ගේම් එකෙන් එළියට
යනවා. කනෙක්ට් වෙන්න වෙනවා.
ඔව්.
ඒ වගේ ප්‍රශ්න එනවා.
එහෙම ප්‍රශ්නක් තියෙනවා.
ඔව් ඒ කියන්නේ එහෙමනම් දැන් දැනට
අමාචිගෙන අපි කොහොමද දාමු පොඩි ගයිඩ් එකක් සයිට් එකේ.
ඔව්.
එතකොට දැන් ඕගොල්ලන්ගේ රෙකමෙන්ඩේෂන් එක ඇටියට ගේමින් කරනවා නම් ADSL එකක් ගන්න ඕනේ නේද? ඒ කියන්නේ අතන නෙට්වර්ක් ගේමින් කරනවා.
ඔව් අපි මේ කාටවත් මේ ෆේවරේෂන් කරනවා නේ ඒනට ඉතින්
අද ගේමින් කරන්නේ හොඳ දේ හොඳයි කියලා කියනවා නරක දේ නරකයි කියනවා නේ නේද හර්ෂ?
ඔව් ඒක ඇත්ත. දැන් මමත් ඇත්තටම පාවිච්චි කර කර හිටිය SLT නෙමෙයි දැන් මම SLT වලට ආවා. මේ
SLT වලට මාරුනා නේද?
දැන් පොඩ්ඩකට කලින් ඩිස්කනෙක්ට් වුණා මේ පැත්තේ ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ ADSL වල.
ඔව් ඒක මෙහෙමයි මට මතකයි එක කාලයක් ඔය මට මේවා ඉදින් ප්‍රොවයිඩර්ගේ නම කියන්නේ නැතුව මං කියන්නේ කි මොකද නැත්නම් කි කට්ටියගේ මොකද මම බ්ලොග් එකේ කිව්වා හැමෝටම බයින් එකයි කරන්නේ කියලා. මේ එක ප්‍රොවයිඩර් කෙනෙක්ගේ මම GPRS පාවිච්චි කරන කාලේ ඉතින් මම මේගොල්ලෝ ඇත්තටම අපේ ඔෆිස් එකට කනෙක්ට් අපි VPN පාවිච්චි කරනවා. ඉතින් මම මේගොල්ලන් කස්ටමර් සපෝට් එකට කතා කරලා කිව්වා මෙහෙමයි මට මේ ඇත්තටම ඕගලන්ගේ මේක ඇත්තටම ඒ කාලේ GPRS වලින් හැරි මට කනෙක් වෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් මේ මට VPN කනෙක් වෙන්න ඕනේ. අපෝස මේ අපි මේ මේක දෙන්නේ ඉන්ටර්නෙට් යන තම මිසක් වෙන ඒව කරන්න නෙමෙයි කිව්වා. ඉතින් ඔයගේ උත්තර තමයි ඉතින් ඔයගේ ඒවට කතා කරාම ලැබෙන්නේ.
ඔව් තව දෙයක් මේ කියන්නේ මේ ළඟදි මගේ යාළුවෙක් Airtel HSDP අරගෙන තියෙනවා.
ඔව්
අපේ ඔෆිස් එකට කනෙක්ට් වෙන්නේ VPN එක හරහා යා සාමාන්‍යයෙන් කනෙක්ට් වෙන්නේ.
ඔව්
දැන් එදා සැරේ කනෙක්ට් වෙන්නේ ගියාම බැහැලු. බලනකොට ඒගොල්ලෝ IP වලින් කනෙක්ට් වෙන ඒවා හැම එකම બ્લોක් කරලා. එහෙම තමයි යා කිව්වේ මට.
මෙහෙමයි ගොඩක් දැනට ගොඩක් ප්‍රොවයිඩර්ස් ලගේ VPN වැඩ කරන්නේ නැහැ. Microsoft type VPN ඒ කියන්නේ PPTP වගේ ඒවා වැඩ කරන්නේ නැහැ. IPs එකත් සමහර ඒවා වැඩ කරන්නේ නැහැ. ඉතින් මේක මේ අය කරන්නේ මොන පරමාර්ථයක් මතද කියලා නම් මට තාම හිතා ගන්න අමාරුයි.
ඒ මගේ යාළුවා එයාටෙල් එකට ගොඩක් කතා කරලා තියෙනවා.
ඔව්.
කිසිම උත්තරයක් දෙන්නේ නැහැලු තාම ඉතින්.
මම
කිව්වා එහෙනම් ඉතින් අයින් වෙනවා කියන්නේ
කියලා. ඔව් ඕක මේ දැනට ලංකාවේ තියෙන ලොකුම මොබයිල් සමාගමේ තියෙන ප්‍රශ්නේ තමයි. මෙහෙම අපේ මිනිස්සුන්ගේ මම ඇත්තන මේ ගැන කතා කරමින් හර්ෂ මං කියන්නේ මේ දෙයක් හොඳ නැත්තම් ඉතින් ඒ දෙයත් එක රැඳිලා ඉන්න ඕනේ නැහැ නේද?
ඔව් ඒක ඇත්ත.
තමන්ට හොඳ නැත්තම් තමන්ට අවශ්‍ය දේ ලැබෙන්න මේක තමයි ඒ දැන් ඇත්තටම සර්විස් ප්‍රොවයිඩර්ලත් මේක ඒගොල්ලන්ගේ වාසියකට හරවගෙන තියෙනවා. මොකද අපි මොන ජරා දේ දුන්නත් මිනිස්සු යන්නේ නැහැ කියලා. ඉතින් කරන්න දේ මම නම් ඒකයි. මට හොඳ නැත්තම් මට හරි සර්විස් එකක් දෙන්න නැත්නම් මොකද දැන් ඉස්සර වගේ නෙමෙයි හර්ෂ දැන් අපිට චොයිස් එකක් තියෙනවානේ. ඉස්සර නම් කම්පැනි දෙකයි හිටියේ. ඉතින් ඒක නැත්තම් අරක. ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් එහෙම නෙමෙයි. දැන් එකක් නැත්තම් තව එකක් නේතිල්න. මොකද අදහස?
ඔව් හැබැයි දැන් ඔය ඉන්ටර්නෙට් ගැන බලද්දී නම් තාම අපිට එහෙම choices ගොඩක් නැහැ නේද මේ DSL කියන්නේ කේබල් කනෙක්ෂන්.
මෙහෙමයි ඇත්තටම වෙලා තියෙන්නේ මේ ඉන්ටර්නෙට් ගත්තාම මේ WiMAX මෙහෙමනේ අපේ අයගේ තියෙන දෙයක් නැහැ. දැන් ගොඩක් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා දෙන excuse එකක් තමයි මෙන්න මේක. අපිට මිලියන 2ක් කස්ටමර්ලා ඉන්න. අපිට මිලියන 20ක් කස්ටමර්ලා ඉන්න. අරගොල්ලන්ට ඉන්නේ දෙන්න. ඒකයි ඒගොල්ලන්ගේ හොඳ. අපි ඇත්තනම් කස්ටමර් කෙනෙක් කියලා අපිට වැඩක් නැහැ. ඒගොල්ලන්ට මිලියන 20ක් ඉන්නවා, දෙන්නෙක් ඉන්නවා, තුන් දෙනෙක් ඉන්නවාද කියලා. හරියට බැලුවොත් මේ මිලියන 20ක් ඉන්නවා දෙන්න ඉන්න ඇයට වඩා සල්ලි දෙන්නේ පැර මිලියන 20 සල්ලි ගෙවනවා නේද හර්ෂ? එතකොට network expand කරනවා නම් ඒ වගේ දේවල් මේ කරන්න පුළුවන් නේ.
දැන් ADSL වගේ ගත්තත් ඒවයි මිල ගණන් කොහමද පිටරටත් එක්ක සස්සඳල වලදී?
ගොඩක් අය ලංකාවේ ලාභයි. ඒක නම් කියන්නේ නෑ. මොකද ලංකාවේ ලාභයි කියලා කියන්නේ කනෙක්ෂන් එක ලාභයි. ලැබෙන ක්වොලිටි එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
දැන් මේ අප්ලෝඩ් ඩවුන්ලෝඩ් වල බෑන්ඩ්විඩ්ත් ඇයි වෙනස් වෙලා තියෙන්නේ?
ඇත්තටම ADSL කියන අදහසින්ම තේරෙනවා මේ ඒකේ අදහස් කරන්නේ ගොඩක් අය ඉන්ටර්නෙට් බ්‍රවුස් කරන්න අවශ්‍යයිනේ ඩවුන් ලින්ක් එක මිසක් අප් ලින්ක් එක නෙමෙයි කියන එක තමයි හිතන්නේ ගොඩක් වෙලාවට. නේද බුද්ධි? මේ කතාව හරි නේද මං කියන එක? මොකද දැන් ගොඩක් සමාගම් වලින් කියන්නේ අපි ඩවුන්ලෝඩ් කරන ප්‍රමාණය වැඩි අප්ලෝඩ් කරන ප්‍රමාණය අඩුයි කියලා. ඉතින් මේක දැන් ඒ සඳහා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට දීලා තියෙන දැන් අතන DSL වගේ දේවල් ගත්තොත් දෙපැත්තම ගොඩක් වෙලාවට ඒක සමානයි තියෙන්නේ. ADSL කියන එක ඒ කියලා කියන ඇස්ක්‍රොනෙමික් එක මට වචනේ හරියට
නැහැ.
ඇස් කියන එක ඒ කියන්නේ අදහස් කරන්නේ එක පැත්තකට වැඩි එක පැත්තකට අඩුයි කියන එක. ඉතින් මේක ගොඩක් වෙලාවට සැටලයිට් කනෙක්ෂන් ගත්තත් ගොඩක් කියව ගත්තත් ඒක එක සමානම තියෙන්නේ. අපි එහෙනම් අදට මේක මෙතනින්
නවත්තමු
නේද?
ඔව් නවත්තමු. ඒකම දැන් අපි අහගෙන ඉන්න අයට කියන්න දෙයක් තියෙනවා. අපි කලිනුත් කිව්වා අපිට වීඩියෝස් එහෙම සබ්මිට් කරලා දීුණා සදීප අපේ. ඒ වගේම තව කට්ටියට මොනවා හරි හිතෙනවා නම් ඒ කියන්නේ Tamanට සිංහලෙන් මොනවා හරි ටෙක්නිකල් ආටිකල් එකක් ලියන්න. ඒ වගේම මොනවා හරි يعني අපි හිතමු software එකක් install කරන විදිය, single install කරන විදිය, ඒ වගේ මොනවා හරි දෙයක් ලියන්න පුළුවන් නම් ඒක, ඒ වගේම මොනවා හරි images දාලා ඒ වගේ article එකක් කරන්න පුළුවන් නම් එහෙම දේවල් හදලා අපිට එවන්න, ඔයාගේ නමත් එක්ක එවන්න, අපි ඒවා අපේ site එකේ publish කරමු නේද කලින්.
ඔව් එහෙම කරමු. ඇත්තට මේක මේ හොඳයි එහෙම කරන්න පුළුවන් නම් අපිට.
තනෝ දැන් ඉන්ටර්නෙට් වල ප්‍රධාන අරමුණ මම හිතන්නේ දැනුම බෙදාගන්න එක. ඒකෙදී බ්ලොග් සැහෙන්න උදව් වෙලා තියෙනවා. ඔව් ඒ වගේම අපි දැන් හිතුවටත් වැඩිය මේකෙදී ඒක වෙනවා නේද? ඒ කියන්නේ අපිට ලැබිච්ච ප්‍රතිචාර වලින් ඒක පැහැදිලි වෙනවා.
ඔව් ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර නම් ලැබෙන ඇත්තටම කට්ටියකින් අපිට.
ඒ කියන්නේ අපිට දැන් අපි වැඩසටහන් මේ හතර වෙනි එක උනාට කරන්නේ
අපෝ පොඩි ඉඩියාවක් තිබුණා නේද වැඩසටහන් වල මේ නම්බර් ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම දැන් මොකද කට්ටිය මේක ටිකක් කට්ටියට කන්ෆියුස් වෙන්න පුළුවන්. ඇත්තට අපි පළවෙනියෙන් කරපු වැඩසටහන ඇත්තටම ටෙක් කතා වලට ඉන්ට්‍රොඩක්ෂන් එකක් මිසක් ඇත්තටම හරි ෂෝ එකක් නෙමෙයි නේද බුද්ධික?
ඔව් ඒකෙදී අපි ඇත්තටම කතා කරේ අපි ඊළඟ සතියේ නම් මොනවද කරන්නේ, මේක පටන් ගත්තේ කොහොමද, ඒ වගේ දේවල්. ඒකම කලින් කියන්න ඕන අපිට දැන් මේ පටන් ගන්නකොට පොඩි දෙගිඩියාවක් තිබුණා නේද? අපි මේ හරි වැඩක්ද කරන්නේ, හරියයිද? ඒ වගේ දේවල් දැන් අපි මේ අපි ගොඩක් දුර ඇවිල්ලා නෙමෙයි. දැන් මුල හරියදීම අපි ෂෝ 3ක් කරාට පස්සෙත් අපිට තේරෙනවා ඇත්තටම අපි හරි තැනකින් තමයි පටන් අරගෙන තියෙන්නේ. ඒ වගේම ඇත්තටම මේ يعني කට්ටියගේ අවශ්‍යතාවයකට තමයි අපි මේක පටන් ගත්තේ කියලා.
ඔව් ඒ කියන්නේ ඇත්තටම මේක වුණ හැටි කිව්වනම් මට දවසක් තිල්න කතා කරලකෝ අපි රේඩියෝ එකක් කරමු කියලා. ඔව්. ඒ කියන්නේ ඒක නිකන් ඉනා ඊට පස්සේ පවුදා මම බුද්ධිකට අපි රේඩියෝ එකක් කරන අපි හෙට ඔහේ එනවා. විනාඩි මම හිතන්නේ අපි
දවසක් දෙයක් අතර.
ඔව් ඇත්තටම ටෙක් කතා කියන කන්සෙප්ට් එක මගේ ඔළුවේ හැදිලා අපි සයිට් එකක් හදන්න ගොඩක් කල්ලිය මේ උත්සාහ කරා. ඒක ඇත්තටම රේඩියෝ එකක් කරන්න නෙමෙයි හැදුවේ මේක බ්ලොග් එකක් කරා.
ටෙක්
බ්ලොග් එකක් කරන්න ඕක ඉතින් මේක ඩිසයින්
ප්‍රශ්න
ඇදී විලා අපි කතා කරලා ඕක කරේ. ඊට පස්සේ ඇත්තටම මේ සයිට් එක හැදිච්ච එක සහ මේක පෝස්ට් කරපු එක අතර සයිට් එක නම් අපි ඩොමේන් එක රෙජිස්ටර් කරලා සයිට් එක දාලා
ඒක නම් විනාඩි ගානක්
ඇත්තටම
මේක මතක් කරොත් එහෙමද අපි මුල දවසේ එකතු වෙලා වෙන දේවල් කතා කර කර ඉඳලා අන්තිමට මේ හවස තමයි වැඩේ පටන් ගත්තේ.
ඔව් ඇත්තටම මේ පූර්ව වාසනාවක දනිෂ්කත් එතන එදා අපිත් එක්ක ඇවිල්ලා හිටියා. දනිෂ්ක අපිත් එක්ක ඉන්නව නේද?
ඉන්න
මේ සමා වෙන්නවනේ මේ අපේ බුද්ධි ගේට මේ දෙලා මේ net එක කේබල් එකට පයින් ගහලා
ලොකු ලොකු
අපි ටෙලිකොම් එකට
පොඩි පොඩි කට්ටිය
විසිරි අපි ටෙලිකොම් එකට බැන්න මේවයි ADSL ගැන හොඳ කිව්වා විතර ADSL කැපුවා කියලා
නෑ මම හිතුව SL ටිකෙන් අහන් ඉඳලා වැඩේ දුන්නා
හරි එක් කතාවලා මේ ඇත්තටම මේ හොඳ ඒ කියන්නේ මන්නම් ඇත්තටම සතුට දෙනවා මට ලැබෙන ප්‍රතිචාර ඒ කියන්නේ මට ලැබෙන ප්‍රතිචාර කියලා කියන්නේ අපිට ලැබෙන ප්‍රතිචාර පෞද්ගලිකුණක් කට්ටිය කතා කරලා කියනද අපේ ඔෆිස් එකේ අය වුණත් අහලා කියනවා අපිත් දැහුවා කියලා කියනවා. ඉතින් ඒකත් ලොකු දෙයක් කියලා හිතනවා. මොකද කවුරු හරි මොන හරි අහලා හොඳයි කියනකොට අපි දන්න අපේ ගොඩක් වැරදි ඇතිනේ බුද්ධික මේ ෂෝ එක කරනකොට අපිට ඇත්තන අපිට මොකද මේ කමියුනිකේෂන් ගැනවත් මේ මීඩියා ගැනවත් අපි කාටවත් අදහසක් තියෙනවද
කියලා අත්දැකීමකුත් නැහැ. අපි අදත් කතා කරේ අපිට මේ සාමාජිකට මේ මයික් එකට කතා කරගන්න ඒ කොහොමද කියලා කියන්නේ හඬ පාලනය ගැනවත් කිසිම අවබෝධයක් නැහැ.
ඔව් මම තමලට එහා පැත්ත ඇල්ලලා කතා කරනවා මට පස්සේ මේ ග්‍රාෆ් එකේ මොකද අඩු කියලා බලනවා තමයි තේරෙන්නේ. නාව මම මයික් වෙන්නේ කතා කරන්නේ කියලා. ඉතින් හැබැයි මේ අදනම් මේ හැබැයි අපේ ගියපාර ෂෝ එකේදී පොඩි වොයිස් ක්වලිටි වලදී ප්‍රශ්නයක් වුණා මේ අපි එන්කෝඩින් කරනකොට පොඩි අඩුපාඩුවක් කියලා බුද්ධික නේද? අනික මේ තවත් අද අපේ ඕපන් සෝස් කට්ටියට හොඳ කතාව මොකද අපි ගියපාර රෙකෝඩින් එකට යොදාගත්ත සොෆ්ට්වෙයාර් එක නෙමෙයි මේ පාර යොදාගත්තේ අපි Audacity කියලා ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එකක් තමයි අද අපි යොදාගන්නේ.
මෙතන ඉඳන් අපි ඒක තමයි පාවිච්චි කරන්න
බලන්න. ඔව් ඒක තමයි. ඒ කියන්නේ ඇත්තන ඕපන් සෝස් කියන එකට අපි ගොඩක් කැමති. ඒ කියන්නේ ඇත්තටම හොඳ දේවල් වෙන දේ තැනක් නේද දනිෂ්ක?
අනිවාර්යයෙන්ම.
ඔව් ඒ කියන්නේ ඒ ඉතින්
කියන්නේ අවශ්‍ය තැනදී භාවිත කරන එක තමයි ඉතින්
තියෙනවා. මගේ නම් ඇත්තටම සොෆ්ට්වෙයාර් එකකින් මම පෞද්ගලිකව බලාපොරොත්තු වෙන්නේ මගේ අවස්ථාවේ ලේසියෙන් ඉක්මනට ඉටු කරගන්න පුළුවන් නම් ඒක මම සාමාන්‍යයෙන් බලන්නේ මේක නිදහස් බුදුකාංගයක්ද නැත්නම් මේක මුදල් දීලා ලබා ගන්න ඕන එකද කියලා. මම දන්නේ අනිත් එක අදහස් කොහොමද කියලා. දෙකේම හොඳ නරක හැම එකේම තියෙනවා.
හොඳ දෙයක් නම් ඕපන් සෝස් එකත් ක්ලෝස් සෝස් එකත් මම නම් පාවිච්චි
කරා. ඔව් මාත් එහෙම තමයි. අපි හැමෝම මෙහෙමයි කියලා මං හිතනවා. දනිෂ්කත් එහෙමනේ නේද දනිෂ්ක?
මම හිතන්නේ ලිනක්ස් එකේ ඉඳන් දන්නවනේ. එදා මේ අර Firefox 3.1 එක ගැන පොඩ්ඩක් අපි කතා කරගෙන යද්දී අර මේ තාක්ෂණික network එකෙන්ද දන්නේ ඔයා කියපු එක ප්‍රශ්නේ මට ඇහෙලා තිබුණ නැහැ. ඔයා හෙව්වා එතනදී මේ සිංහල වල කොහොමද status එක කියලා
මේ 3.1
එක.
ඔව් ඔව්.
එතකොට දැනට අපි 3.1 සඳහා Firefox වල අපි ප්‍රතිශතයේ තියෙන ට්‍රාන්ස්ලේෂන් percentage එක 83% නිම කරලා තියෙනවා.
ඔව් හරි දනිෂ්ක. ඒ කියන්නේ ගොඩක් වෙලාට ඒ කියන්නේ UI වල තියෙන ඒ කියන්නේ මූණතේ තියෙන දේවල් error messages වගේවා 100% වගේ ඉවර කරලා තියෙන දනිෂ්ක.
83%.
ඔව් ඒ කියන්නේ ඇත්තටම
අපිට බලපාන ඒ කියන්නේ මූණට පේන්න තියෙන සියලුම දේවල් වගේ අපි ට්‍රාන්ස්ලේට් කරලා තියෙන. ඒ කියන්නේ Firefox 3.0 වල ආපු කොටස් ඒ වගේ මොහොතක් මේකෙදිත් අපිට බලාගන්න
පුළුවන්. ඇත්තටම මොන වගේ දේවල්ද දනිෂ්කතාව කරන්න ඉතුරුලා තියෙන්නේ? help වගේ දේවල්ද මොනවද දන්නේ නේද?
help එක නම් කාලෙක මේකෙදි තියෙන්නේ මේ Mozilla support කියලා කියන්නේ Sumo කියලා තමයි මේක හඳුන්වන්නේ. ඒක වෙනම project එකක් විදිහට යන්නේ. ඒකට ඕනම කෙනෙකුට මේ support.mozilla.com එකට ගියා නම් ඒ කියන්නේ මේ දැන් අපි help එකකට ගියොත් එහෙම ඉන්නේ මේ Mozilla يعني Firefox එකත් එක්ක වෙන help එකක් නෙමෙයි ඉන්නේ. ඒක දෙලිම redirect වෙන්නේ මේ web පිටුවකට යන්නේ. ඉතින් එතනදී අපිට මේ help එක يعني සහායක පිටු බලන වගේම අපිට පුළුවන් ඒක පරිවර්තනය කරන්නත් උදව් වෙන්න පුළුවන්. නැත්නම් අපිට ඒකට content දාන්නත් පුළුවන්. ඒක තමයි මේ විශේෂයක් තියෙනවා මේ help එකේ නම්. ඒ කියන්නේ සාමාන්‍ය help එකකදී අපිට බෑ මුකුත් තොරතුරු අන්තර්ගත කරන්න. මේකදී අපිට අවස්ථාවක් තියෙනවා මේ අපිට දේවල් දාන්න පුළුවන් උදව්වක්. වශයෙන් ඒ කියන්නේ අපිට කෙනෙකුට අවශ්‍ය නම් සිංහල ගැල වැඩිපුර විස්තරයක් දාන්න ඕන ඒක අපිට ඇතුළත් කරන්න පුළුවන්.
ඔව් හරි දනිෂ්ක මේ ඇත්තටම මේ ඒක හොඳ අදහසක් මේක එහෙනම් විවුර්ත ආරාධනයක් අපේ සිංහල ඇත්තටම ගොඩක් කට්ටිය කැමති අයට නේ දනිෂ්ක උදව් කරන්න පුළුවන්
අනිවාර්යෙන්
ඔව්
මොකද මේ කමියුනිටි ප්‍රොජෙක්ට් එක ගැන ප්‍රජා ව්‍යාපෘතියක ඕනම කෙනෙකුට මේකට දායක වෙන්න පුළුවන් හැමෝටම මේක අයිති
අපේ මේ ඇත්තනෝ ටෙක්නොලොජි ගැන කියන මේ මලින්තට එකපාරටමපත් වෙලා මේ වචනෙත් අර නෑ එහෙම කියන එක මේ වර්ඩ්ප්‍රෙස් 2.7.1 නෑ ಇಲ್ಲ කියලා ආ මලින්ද කොහොමද වර්ඩ්ප්‍රෙස් සිංහල 2.7.1 සිංහල එක දැන් කත්තේ
ඔව් දැන් ඒක රිලීස් කරලා තියෙන්නේ
ඒ කියන්නේ ගොඩක්
අය වෙනසක් වුණේ නැහැ ඉඳන් ඉච්චර ප්‍රශ්නයක් නැහැ.
ඔව් ඇත්තටම ඒ කියන්නේ මලින්ත අපි වර්ඩ්ප්‍රෙස් එක ඇත්තටම අපි කියන්නේ බෑ මලින්ත 100%ක්ම ඉවර කරලා තියෙන්නේ නේද? සිංහල කරන එක.
ඔව්.
හරි ඉවරම කරලා දාලා තියෙන්නේ. ඒක ඉවරක් කරලා. එහෙනම් අදට අපි නවත්තමුද දැනට විනාඩි 54ක් එකයි. පැය විනාඩි 54. අපේ තිල්න බුද්ධික හර්ෂ
කට්ටිය දැන් මේ කට්ටිය රහන්නත් ඉතින් ඔය වෙලාවම ඉන්නේ පෑන.
ඔව් අපි නම් කතා කරා ඉවරයක්.
ඒකයි ඒකම අපි හිතනවා ලබන සතිය අපිට අලුත් වෙනසක් එක්කෙන්න පුළුවන්. ඉනේ වෙනස් වැඩසටහනක් එක්ක.
ඔව් තව තාක්ෂණික දියුණුවක් කරන්න අපි උත්සාහ කරනවා. මේකට තව අලුත් දේවල් ඇඩ් කරන්න කට්ටියට.
ඔව් අනිවාර්යයෙන්.
නේද? කාලේ පිළිමද ගැටලුවක් මිසක් අපිට හැබැයි මේ ගොඩක් කට්ටිය හොඳයි කියන නිසා මේක නරකවල නම් කවුරුත් කිව්වේ නැහැ නේද?
කියන්නේ.
ඒක නිසා නරක කියන්නේ අපේ අඩුපාඩු ගැනත්
ඔව් ඇත්තටම මේ දැන් ඇත්තටම මේක සම්මන් දන්න දැන් ප්‍රවීණ කීප දෙනෙක්ම අහනවා. ඒ අයට අපේ අඩිපාඩු ද ගොඩක් අය ඉතින් අපේ මූණට කියන්න කැමතිද දැන් ඒුණට ඒව කියන්න කියලා
කියනවා.
මොකද තරහ වෙන්නේ නැහැ. මොකද දැන් මටම තේරෙන දැන් මම බස හසුරනකොට අපි නිකන් යාළුවෙක් එක්ක කතා කරනකොට පාවිච්චි කරන භාෂාව පාවිච්චි කළා. එතකොට සමහරලාට ඒ වචන දැන් පොඩි ළමෙක් අහනකොට සමහරලාට ඒක දෙමෝපියක් කැමති වෙන්න පුළුවන්. නේද දනිෂ්? අපි ඒක ගැන ගොඩක් කතා කරා මේකට කලින්. මොකද අපි බස හසුරනකොට ඒ වචන එහෙම සමහරලාට දැන් අඩු ගානේ මචං කියන එක වුණා සමහරලාට පොඩි ළමෙට ඒක හොඳ නැති වෙන්නත් පුළුවන් නේ සමහර දෙමව්පියත් ඇත්තටම කැමති නැහැ. මොකද මටත් මතකයි මම පොඩි කාලේ උඹ කිව්වත් අපේ අම්මලා බයිනවා. ඉතින් ඇත්තටම මේ ඒක නිසා ඒ වගේ දේවල් ඕගොල්ලෝ දැක්කත් ඒවා අපිට කියන්න. මේ වගේ දෙයක් කතා කරනකොට අපි අතේ මොන හරි අත්‍යරදී වෙනවා නම් ඒ වගේ දේවල් වුණා නේ තිල්න.
ඔව් අනිවාර්යයෙන්.
හැමෝටම මේ මට කියන්න දෙයක් තියෙනවා අපිට එක්කත හැමදාම සිකුරාදාට තමයි රෙකෝඩ් කරන්නේ. එතකොට අපි ගොඩක් වෙලාවට බුද්ධි කිරිද වෙනකොට ඒක පබ්ලිෂ් කරනවා නේද?
ඔව් සෙනසුරාදා වෙනකොට වගේ අපි දානවා.
ඔව් දානවා.
එකම ප්‍රශ්න අහන අයට අපි කියන්නේ බ්‍රහස්පතින්දාවස වෙනකොටවත් ඒ ප්‍රශ්න ලැබෙන්න සලස්වනවා නම් අපිට සූදානම් වෙන්න වෙලාවක් තියෙනවා. ඒ වගේම ප්‍රශ්නෙට ඉක්මනින් උත්තරයක් ගන්න පුළුවන්.
ඔව් අනික මේ Skype එකේ දැන් ගොඩක් අය මේ Skype එක සෙල්ලම් කරනවා කියලා කියන්න බෑ. ඒකට ඒක අමුතු දෙයක් වෙලා තියෙනවා. මේ අපෙන් ගොඩක් අහන්නේ මේ Skype එක වැඩ කරන්න කොහොමද කියලා. එහෙම නැත්නම් කට්ටිය නිකන් කෝල් දීලා බලනවා මේක වැඩ කරන්නේ කොහොමද කියලා. ඇත්තටම මේක වැඩ කරන්නේ මෙහෙමයි. ඒ අර ගෑන්ලමෙක් දාලා තියෙනවනේ අපි ඒ ගෑන්ලමයි කතා කරලා ඉවර වුණාට පස්සේ වාගේ පණිවිඩය කියන්න මොකද්ද කියන්න ඕනේ කියලා. ඊට පස්සේ එන්න. අනිත් එක අපේ සහෝදර මේ බ්ලොග් ලියන අයගෙන් වෙබ්සයිට් තියන අයගෙන් අපි ඉල්ලනවා පොඩ්ඩක් අපේ වෙබ් අඩවියට ලින්ක් එකක් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා නේ බුද්ධි. ඒක ඇත්තටම ඉල්ලිය වැගපත්ත කරන ඉල්ලීම.
ඔව් ඇත්තටම ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොකද ඒ කියන්නේ අපේ සයිට් එක ගැන අනිත් අයට දැනගන්න.
මම
හිතන්නේ මේකෙන් අපි කියන්නේ වෙන කිසිම අරමුණක් නැහැ. නැතු අපිට මේකෙන්
අපි ලාභයක් ලබන්නේ
නැහැ. අපි ලාභයක් ලබන්නේ නැහැ. මේක ඒ කියන්නේ මේක අහන අපේම ජනතාවට තමයි මේකෙන් මොන හරි සේවයක් වුණොත් දෙන්නේ. හිතා ඒකට පොඩි සපෝට් එකක් දෙන්න කියලා.
ඔව් ඒ කියන්නේ ඇත්තටම අපේ වෙබ් එක ලින්ක් එකක් දාලා එහෙම නැත්නම් බ්ලොග් ලියන කෙනෙක් න අපේ සයිට් එක ගැන පොඩ්ඩක් ලියලා මෙහෙම දැකලා. මොකද අපි කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ සයිට් එක කමර්ෂල් දෙයක් කරන්න. අපි ඇඩ් එකක්වත් මේකේ දාන්නේ නැත්තේ ඒකයි. නේද තිල්න?
ඔව්.
ඉතින් මේක කරන් යන්නේ අපි මෙතන ඉන්න කට්ටියගේ වියදමෙන්. ඇත්තටම මොකද සල්ලි වලට කරන්න දෙයක් නැතිකමට ගන්න දෙයක් නෙවෙයි. ඇත්තනම අපි දන්නවා අපි ඉගෙන ගන්න කාලේ අපිට දෙයක් ගැන දැනගන්න ගියාම අපි කොච්චර දුක් වින්දාද කියලා නේද ඉල්ලන.
ඔව් ෆෝරම් වල
අහලා අහන්න කෙනෙක් හරියට නැහැ නේ බුද්ධික. අද වුණත් අපිට දෙයක් සාමාන්‍ය
දැනගන්න. ඔව් දවම ඇත්තටම සමහර දැන් අලුත් දේවල් ගැන වැඩ කරන්න ගියාම මේ ගැටලුව තියෙනවා.
ඉතින් මම මට නම් ගොඩක් මං හිතන්නේ මගේ දුරකථන අංකයේ වෙබ්සයිට් එකේ තියෙන ගොඩක් කට්ටිය කතා කරලා එක එක ප්‍රශ්න අහනවා. කවදක්වත් ඒක මම කරදරයක් කියලා හිතන්නේ ඇත්තටම මම කැමති ඕන කෙනෙක්ට උදව් කරන්න. මේ ඉතින් ඒ වගේම මේ අපි ඉදිරියේදී අනිත් අයගේ නම්බර දාන එක හොඳයිද? මොකද බුද්ධික කියන්නේ.
ඔව් ඇත්තටම අපි ඒක පොඩ්ඩක් සලකා බලමු
නේද? ඔව් ඒක තමයි.
මේක කොටම කෝල් වෙනකොට.
ඔව් ඒක පොඩ්ඩක් බලමු. අනිත් එක මේ තියෙන එකක් තමයි අනේ අපිත් ප්‍රශ්නයක් අහපු සැනින් උත්තරයක් බලාපොරොත්තු වෙන්න එපා. මොකද අපිට එහෙම එකපාරටම මේක කරා ගිය පාරත් අපි කිව්වනේ තියෙනවා.
ඔව්.
මේ ඉතින් ඒක නිසා ඒ ගැන සමාය වෙදිනවා ඕගොල්ලෝ ප්‍රශ්නයක් අහපු ගමම්ම අපිට උත්තර දෙන්න බැරි කමට. ඒ වුණාට අපි හැම සිකුරාදාම මේක කරනවා. එතකොට ආ බ්‍රහස්පතින් දෙනකොට අපෙන් ප්‍රශ්නයක් අහලා තිබොත් ඊළඟ සතියේ අඩිමාරෙන් දවස් 7ක් ඇතුළත වට පිළිතුරක් ලැබෙනවා.
පිළිතුරක්
ලැබෙනවා. ඔව් ඒ කියන්නේ අපිට උත්තර දෙන්න බැරි වෙච්ච මිස් වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා නම් මොකද සමහරවිට අපිට කාල වේලාවක් නැහැ මේ ලැබෙන ප්‍රශ්න ටික හරියට ගොනු කරගන්නවක්. මොකද හැමෝම රැකියාවල් කරනවා. ඉතින් ඒ අයට තියෙන වැඩ කටයුතු අනිත් වැඩ කටයුතුත් එක්ක මේකත් එක්ක ඒක නිසා අපි ඒගොල්ලන්ගෙන් සමාවය දින හැම යම්කිසි අපි අතින් පොඩි වැරදීමක් වුණා නම්
ඒ අයගේ ප්‍රශ්න එකතු කරන ක්‍රමයක් අපි සතියෙන් සතිය දියුණු කරගෙන යනවා නේද?
ඔව් දැන් මේ අපි ඇත්තටම හතරවෙනියට මේ කරන එක ඉතින් මේ වගේ තැනකට ආපු එක ගැන අපි ටිකක් සතුට වෙනවා. එහෙමනම් හැමෝටම බොහොම ස්තුතියි කියලා මම කියනවා. තිලින බුද්ධික මොනාහරි කියන්න තියනවාද අපි නවත්තමු නේද?
අද අපි නවත්තුනේ. ඒ කියන්නේ
එහෙනම් දනිෂ්ක හර්ෂ ඉන්නවද අපිත් එක්ක?
ඔව් ඉන්නවා.
හරි එහෙනම් හැමෝටම සුබ දවසක් කිව්වා එහෙනම්.
සුබ දවසක් එන
සුබ දවසක් ලැබෙන සතියයි හැමෝම.
ඔව් මේ වගේ ටෙක් කතාවකින්